Perdón, sana y pingan sigo donarla. Suprutu parikden. Sadharma desnada. Aramba karantumatin. Abistilo denama. Mahata karagena. Sasarak. Anatola hitapu. Oba abistilo denatama. දුකෙන් දුකට පත්වෙන ගමනක නිමාවක් නොදැක අතරමං වෙලා හිටපු අපි සියලු දෙනාටම තමන්ගේ ස්වෝත්සාහයෙන් කිසිම ගුරුහරුකමක් නැතුව තමන්ගේ වීරයෙන් මහා කැපකිරීමක් කරලා ඔබ අපි සියලු දෙනාම තමන්ගේම දරුවන්සේ දැනුණු හැඟුණු මේ මහා බෝධිසත්වයන් වහන්සේ විශ්‍යාසංකේ කල්පලක්ෂයක් පාරමී දම් පුරලා උත්තරීතර බුද්ධත්වය සාක්ෂාත් කරගෙන අප සියලු දෙනාට මේ සසර ඕගයෙන් ගොඩවෙන්නට පාරුවක් හදලා දුන්න ඒ මහා උත්තරීතර සක්‍රියාවට අපේ හිත්වල නැගෙන ඒ කෘතගුණය හොඳ ආකාරයෙන් සිහියට රකාගෙන ඒ වගේම මේ අනන්ත වූ ආකාශයේ තරම් වූ මහා ප්‍රඥාවකින් අනන්ත වූ සාගරය තරම් වූ මහා කරුණා ගුණයකින් ඒ වගේම මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගන්නට එහා ගියපු සමකල නොහැකි අස්තම සම වූ මහා වීරයකින් හෙදි අනාථනාථයන් වහන්සේට අපගේ උත්තමාචාර්ය හෙවත් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු ඒකායන කාරණාව එකම කටයුත්ත ඒ තමයි අපේ බුද්ධත්වය ආන්නේ බුද්ධත්වය උන්වහන්සේට අපෙන් සිදු කරන ප්‍රතිපත්ති පූජාවක් විදිහට උන්වහන්සේගේ දෙපා මුල අපි යම් දවසක පූජා කරනවා කියන අදිෂ්ඨානය ඒ සුගත තථාගතයන් වහන්සේව නමස්කාරය කරගමු. ඒ හැරෙන්නේ නැද පින්වතුනි? තථාගතයන් වහන්සේලා ඔබෙන් අපෙන් මේ ලෝක සත්‍යයෙන් බලාපොරොත්තු වෙන වෙන මාත්‍රයකවත් දෙයක් නැහැ. උන්වහන්සේ අනන්ත වූ අපරිමිත වූ කැපකිරීමක් සිදු කරේ. ඔබේ මගේ වන්දනාව ලබන්නෙම නෙමෙයි. වන්දනාවක් ලබන්න මනුස්සයෙක් කොච්චර මහන්සි වෙන්නේ. කොහොමත් උන්වහන්සේ දැනගත්තා ඉපදෙන මැරෙන ගමනක් මේ යන්නේ. බුද්ධත්වය කියලා කියන එක අද්භවයක් තුළ විතරක් උන්වහන්සේට සාක්ෂාත් කරගන්න තියෙන දෙයක්. ඒ යන්න තියෙන ගමන නොදක නොදැන පටන් ගත්ත උත්සමයක් නෙමෙයි තියෙන්නේ. දේවබඹුන්ගෙන් සාදුකාර වන්දනාමාන සත්කාර සම්මාන උන්වහන්සේට ලබන්න වෙන්නේ ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න මනුසද්භාවය තුල හෙවත් උපරිම අවුරුදු 120ක් කාලය තුල කියන කාරණාව උන්වහන්සේ දැනන් හිටියේ. එහෙනම් අවුරුදු 120කින් උන්වහන්සේට බුදු වෙන්නත් යම් කාලයක් යනවා. ඉතින් අපි දන්නවා අවුරුදු 45ක් වැනි බොහොම කෙටි කාලයක් උන්වහන්සේගේ බුද්ධ කාලේ ජීවත් වෙච්ච කාලේ. ආන්ගේ කාලය තුල ඔබේ මගේ වන්දනාව ලබන්නේම නෙමෙයි. ඔබේ මගේ දන් ටිකක් ලබන්නේම නෙමෙයි. වස්ත්‍රාභරණ ප්‍රශංසා ලබන්නේම නෙමෙයි. උන්වහන්සේ එච්චර කැපකිරීමක් කරේ. ඒවා ඕනෝටත් වඩා සසර ගමනේ ලැබපු උත්තමේ. එනහොඳට කල්පනා කරලා බලන්න ඕනේ අපි. ඒ බලද්දී අපිට තේරෙනවා පින්වතුනි තථාගතයන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණා. ඒක වෙන කිසිම දෙයක් වෙන්න බෑ. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච එකම දේ උන්වහන්සේ හොයලා දුන්න මාර්ගය අපි ගමන් කරලා අපි උන්වහන්සේ ලබාගත සුවය, ඒ ශාන්තිය, ඒ විමුක්ති රසය විඳින්නට අදිෂ්ඨානයෙන් කටයුතු කරයි කියන එක. අන්න ඒක තමයි පින්තුනි බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එමත් නැත්නම් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි දක්වන නමස්කාරය. ඒක අපි හොඳට තේරුම් ගන්නවා. තථාගතයන් වහන්සේගේ ගුණයට නමස්කාරය කරනවා, එහෙම නැත්නම් තථාගතයන් වහන්සේට නමස්කාරය කරනවා කියන එක විතරක් අපි සැලකුවොත් ඒක තථාගතයන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නට වඩා ගොඩාක් මෙහයින් තියෙන එකක්. නමුත් අපේ හිත නිවනට නැඹුරු කරලා, හෙවත් නිවනට නමලා උන්වහන්සේ දේශනා කරපු දහම අවබෝධ කරගෙන මේ සසරට බැඳිලා තියෙන අර සිඳල බිඳල දාලා අපිත් බුද්ධත්වය, මේ අවිද්‍යා තෘෂ්ණා සිඳල බුද්ධත්වය සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානය තමයි තථාගතයන් වහන්සේව නමස්කාරය කරනකොට අපේ හිතේ තියෙන ඕන අදිෂ්ඨානය. ආන්ගේ අදිෂ්ඨානය ගත්තට පස්සේ තමයි පින්වතුනේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය ඇත්තටම අපිට වැඩක් ඇති දේව බවට පත් වෙන්නේ. නැත්නම් ඒවා නිකන් කටට එන පළියට හෝ තව කෙනෙක් කීපු පමණට අපි කියන ඒවා විතරක් බවට පත් වෙනවා. බුද්ධ ධම්ම සංඝ රත්නය ජීවිතයේ පරදුවට තියලා සරණ යනවා කියන එක අවශ්‍ය වෙන්නේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන අදිෂ්ඨානය හිතට ගත්ත කෙනාට විතරයි. එන එක හුදෙක් ආචාර දැක්වීමක් පමණක් නෙවෙයි. නිවනට හෙවත් අවිද්‍යා තෘෂ්ණා සිඳලා බිඳලා දහම උපයෝගී කරගෙන, ඒ කාරණාව සිදු කරගෙන නිවනට නැමිලා කටයුතු කරනවා කියන අදිෂ්ඨානය තමයි ඔබේ නමස්කාරයෙන් සිදු කරන්නේ. අන්න ඒක කරන කෙනාට, හිතින්ම හදවතින්ම කරන කෙනාට තමයි එතනින් එහාට ඒක කරගන්න ත්‍රිවිධ රත්නය අවශ්‍ය වෙන්නේ. ත්‍රිවිධ රත්නයේ අවශ්‍යතාවය දැනෙන කෙනාට තමයි යම් වතක් සමාදන් වෙලා දස අකුසලෙන් වෙන් වෙලා කටයුතු කිරීමේ අවශ්‍යතාවය තේරෙන්නේ. එහෙනම් නමස්කාරය ඇත්තටම අදිෂ්ඨාන කරන පිරිසකට තමයි තිසරණේ සරණ යාමේ අවශ්‍යතාවය තියෙන්නේ. තිසරණේ සරණ යාමේ අවශ්‍යතාවය තියෙන කෙනාට තමයි පංච ශික්ෂාපද සමාදන් වීමේ අවශ්‍යතාවය තියෙන්නේ. ආන්ගේ පංච ශික්ෂාපද සමාදන් වුණා නම් පින්වතුනි ආන්ගේ කෙනාට තමයි යම් හැඟීමක් එන්නේ හිතට. මේක මං විතරක් කරගන්න ඕන කාරණාවක් නෙමෙයි. මං වගේම මේ සසර අතරමං වෙලා ඉන්න සීලු දෙනාම අන්තිමට බැලුවාම මේ අසරණ වෙලා තියෙන හිත, අනාථ වෙලා තියෙන හිත, මේ හිතත් එකයි, ওই හිතත් එකයි. වෙනසක් පේන්න තියෙනකොට තමයි, වෙනසක් හැඟෙනකොට තමයි පින්වතුනි එයයි මමයි කියලා එකක් තේරෙන්නේ. එහෙම නැත්නම් මේ ඔක්කොම හිත මස්ලේ කඳන් තුල, ඒ වස්තුම් වෙන්න පුළුවන්, ඝන වෙන්න පුළුවන්, මස්ලේ කඳන් තුල උදාවිලි වැයදී යන හිත පරම්පරාව. හිත දෙකක් අතර මොකද තියෙන වෙනස? එකක් හිතක්, අනිකක් හිතක්. ඔච්චරයි. ඔය කරුණු වැටහෙද්දි පින්වතුනි තේරුම් යනවා එහෙනම් මං විතරක් මේක කරගන්න ඕනේ කියලා එකක් නැහැ. සසර අනාථ වෙලා තියෙන හැම හිතකටම මේ අවස්ථාව උදා වෙන්න ඕන කියලා. ආන් ඒ නිසා තමයි තවත් හිත වලට මේ ස්ථාන වලට එන්නට කියලා ආරාධනා කරන්නේ. හැබැයි අපි කියනකොට කියන්නේ දෙවියන්ට මලගින්න හතින්ට අපිත් එක්ක මේ සසර ගමනේ ආපු ගියපු අයට නමුත් ඇත්තටම බැලුවාම ඔය ආරාධනා කරන්නේ කාටද? කාටද කියන ප්‍රශ්නෙත් වැරදි. ඔය ආරාධනා කරන්න තියෙන්නේ හිත්වලට. ආන්නේ ආරාධනාව කරනකොට ඒක වැදගත්කම තේරෙන කෙනාට තමයි පින්නතුනේ. තේරුම් යන්නේ මේ හිත්වලට නිවන සාක්ෂාත් කරගන්නට තියෙන බාධක වගේක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන් දස කුසලයේ සහ ආරූපවාද. දස කුසලේ නම් නැවත කවදාකවත් කරන්නේ නැහැ කියලා කලින් පංච ශික්ෂාපද සමාදන් වෙච්ච අවස්ථාවේ අදිෂ්ඨාන කරා. දැන් ආරූපවාද සිදු කරගෙන තියෙනවා නම් ආන්ගේ ආරූපවාද වලින් නිවන බාධා වෙන මට්ටමේ මොනවා හරි තියෙනවා නම් හිතකට පුළුවන් අදිෂ්ඨාන කරගන්න. ආනේ ආරිපවාද වලින් නිදහස් වෙන්න කියලා. මොකද එදා අපි නතනේ ගුණය හඳුනා ගන්න බැරිකම නිසායි ඒවා හිතකින් සිදු වුනේ. හැබැයි අද ගුණය හඳුනා ගන්න පුළුවන් නිසා නරක දේ නරක විදිහටත් හොඳ දේ හොඳ විදිහටත් තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන නිසා ආන්ගේ යහපත අදිෂ්ඨාන කරලා සූවිසි මහා ගුණයටම පත් වෙන්න ඕන කියන අදිෂ්ඨානය හිතට ගත්තහම එතනින් එහාට ආන්නේ ගුණයන් නැවත මේ හිතට ඇදී එන ස්වභාවයක් තියෙනවා පින්නතුනි. මොකද අන්තිමට නිවන් දකින්නවා කියලා කියන්නේ සූවිසි මහා ගුණයම මේ හිතක දරා ගන්න එක. හිත ඒ ගුණයට පත් වෙන එක. ගුණ වෙවි එතනට යන එක. එතනින් එහාට පින්නතුනි මේ ධර්ම අවබෝධ වෙන්න ඕනේ. සත්‍ය වැටහෙන්න ඕනේ. සත්‍ය වැටහෙනවා කියන එක කෙනෙක්ට සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. පින නිසා හිතකට සිද්ධ වෙන කාරණාවක්. පින කියලා කියන්නේ හිතේ පිනවීම. හිතේ ප්‍රසාදය. එනම් ප්‍රසාදය ජනිත වෙන වෙලාවට තමයි තින්නතුනේ දහම් වැටහෙන්නේ. ආන් ඒ නිසායි පිනක් අදිෂ්ඨාන කරලා නැත්නම් පිනක් සිහිපත් කරලා තුන් සිත පහදවාගෙන කරපු පුණ්‍ය කටයුත්තක් ඔබට මේ වෙලාවේ සිහිපත් වෙද්දී එදා තිබුණු මට්ටමට හෝ සමහරට ඊටත් එහා ගියපු ප්‍රසාදයක් ඔබේ හිතේ ජනිත වෙනවා. ආන් ඒ ජනිත වෙනකොට හිත ගන්න අදිෂ්ඨානයක් මේ ධම්සපා මණ්ඩපයේ තුලදීම මේ නිවන අවබෝධ වෙත්වා කියලා. ආන් එතනින් එහාට ඔබ ඒ කරගත්ත පිනේ විපාකයට ඉඩ දෙන්නයි තියෙන්නේ. හරියට දොර ඇරියා වගේ. එතනින් එහාට හමන හුලඟට ඉඩ දෙන්නයි තියෙන්නේ පින්විතනේ ඔබේ දාහේ නිවන්. දැන් එන ඔබ තේරුම් ගන්න ඕනේ මෙච්චර කාලයක් අපි මේ කරගෙන ආපු වැඩපිළිවෙල තුළ ප්‍රායෝගිකව නිවනට යන ගමනට ලොකු පිටුවහලක් තියෙනවා. ඒ නිසා මේ එකම දෙයක්වත් ඔහේ ආවට ගියාට කරණේවන්නේ නේ. කවුරුත් කරපු නිසා කරණේවන්නේ නේ. කවුරුත් කරන්න කියන නිසා කරණේවත් නෙමේ. පොතක පතක තියෙන නිසා කරණේවත් නෙමේ. හොඳට අවබෝධයෙන් තේරුම් බේරුම් අරගෙන හොඳ සිහි කල්පනාවෙන් වටහාගෙන කරන දේවල්. එහෙම නොවන කිසිම දෙයක් තියෙනතුනේ අපි ඔබට කරන්න කියන්නේ. අපි කරන්නේ නැත්නම් ඔබට කියන්නේ. ගැළපෙන්නේ නැත්නම් තේරුමක් නැත්නම් අපි කරන්නේ. අයනම් නැවතත් වරක් ඔබට මේ සිහිපත් කරලා දුන්නේ. ඇයි මේ කියන ටික අපි හැමදාම කරන්නේ. සමහර කෙනෙක්ට බණ ටික අහන්න ඕන ගමට සමහර වෙලාවට මේ ටික ෆාස්ට් ෆෝවර්ඩ් කරලා ටක් ගාලා දේශනාවට යනවා. සමහර දේශනාව අවසානයේ පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ මොකටද කියලා හිතලා ඒ ටිකත් ස්කිප් කරලා නැති. මම කියන්නේ පින්වතුනි ඒවා ඔබට ලොකු උපනිශ්‍රයක්. මැද්දේ තියෙන දහම් ස්කන්ධය අවබෝධ කරගන්න. උපනිශ්‍රය නැතුව මිශ්‍රය කරගන්නවා කියන එක ලේසි වෙන්නේ නැහැ. එනිසා අපි විශ්වාස කරනවා ඥානවන්ත බුද්ධිමත් මිනිස්සු ඔබට මේ ලබා දෙන උපනිශ්‍රයත් උපයෝගී කරගෙන නිශ්‍රය සාක්ෂාත් කරගන්න. හරියට නිකන් සෑන්ඩ්විච් එකක් කනවා වගේ. පාම් පැටි දෙක මැද්ද තමයි බොහොම ගුණවත් එක තියෙන්නේ. බොහොම රසවත් සාරවත් එක තියෙන්නේ. නමුත් ඒ රසවත් ගුණවත් සාරවත් එක තින්නතනේ එකතන රඳාපවත්වගෙන තියෙන්නේ අර දෙපැති තියෙන පාම් පැටි දෙකෙන්. එහෙනම් ඒ දෙකෙන් තමයි ඔබ ඒක අල්ලගන්නේ. මැද්දෙන් අල්ලගන්න බෑනේ සෑන්ඩ්විච් එක. පාම් පැටි දෙකෙන් අල්ලගෙන අර මැද්ද තියෙන ටික භුක්තියට ගන්නවා. ආන් ඒ වගේ ඕනම දේශනාවක මැද්දේ තියෙන දහම්හරය ඔබට ලබා ගන්න නම් දෙපැත්තේ තියෙන පාම් පැටි දෙක හැවත් పూర్ව කෘත්‍ය සහ අවසානය කරන පුණ්‍ය අනුමෝදනාව බෙහෙවින් උපකාර වන බව මම මේ ඔබට නැවත නැවතත් සිහිපත් කරනවා. එනිසා අපි කරන පිළිවෙල තේරුම් අරගෙන ඒ පිළිවෙලට කරගෙන ගියා නම් අපි යන ගමන ඔබටත් යාගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි දැන් සීල දනාම තථාගතයන් වහන්සේ නමස්කාරය කරගෙන ඒකින ආකාරයට කටයුතු කරගෙන සද්ධර්ම දේශනාව සම්බන්ධ වෙමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
හොඳයි. තේඟතන් සියලු දෙනාම තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා මා කීවෙන් පසු සජ්ජනා කරමි.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත.
එවනම් සීල දනම් දැන් මේ සසරත් තිස්සේ ආපු ගමනේ ඔබ අප සීල දනා එක්කම මේ අති දීර්ඝ සංසාර ගමන එකට ආපු යම් තා පිරිසක් ඇත්නම් ආන් මේ සීල දනම් සිහිපත් කරගෙන එයට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්වතුනි මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය, සම්බුද්ධ දේශනාව, සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාව ආරක්ෂා කරව රැකබලා ගත්තා වූ ඒ දෙවි දේවතාවුන් වහන්සේලා යම් තා පිරිසක් ඇත්නම් ආන් මේ සීල දනාටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගමු. මාළගිය ඥාතීන් යම් පිරිසක් ඉන්නවා නම් මේ පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවා ගන්නට බලාපොරොත්තු වෙමින් සිටින ආගේ සිර දෙනාටම පින්තුනි ඔබට කැපයි ආරාධනා කරන්න මේ ස්ථානෙට. එයාට ඇවිදින් මේ පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන යමෙක් අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුගත මුදිත වෙන්නට කියලා අදිෂ්ඨාන කරන්. ඒ වගේම සුගතිගාමී වෙලා ඉන්න යම් තා පිරිසක් ඇත්නම් ආගේ සිර දෙනාටම මේ සද්ධර්මයේ කන වැකිලා බලාපොරොත්තු වන්නා වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා සැකසෙත්වා කියන අදිෂ්ඨානයෙන් මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සිතින් සියලු දෙනාටම ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා. එමනම් සියලු දෙනාම පින්වතුනි මේ මොහොතේ අදිෂ්ඨානය කරමු තමන්ගේ සිත, කය, වචන යන දිදොරින් මේ තුන් ලෝක වාසී සත්වයාට යම්කිසි කරදරයක්, හිරිහැරයක් සිදු වෙලා තියෙනවා නම් මෙත්තා සාගතව කටයුතු කරනවා කියලා ගත්ත චේතනාවට මාත්‍රයකින් හරි වළුද්දක් සිදු වෙලා තියෙනවා නම් නැවත වරක් ඒ ශික්ෂාපදය සමාදන් වෙලා සසර වසනා තුරාවට මේ මොහොතේ පටන් සීල ලෝක සත්‍යයන් කෙරෙහි මවක් තම දරුවෙක් දිහා බලමින් කටයුතු කරන ආකාරයට අප්‍රමාණ මෙත්තාවකින් යුක්තව කටයුතු කරනවා කියන අදිෂ්ඨානය හිතේ දරාගෙන මා කීවායින් පසු මේ ශික්ෂාපදය සමාදන් වෙමි. සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි. ဒුතියම්පි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි තතියම්පි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි. හොඳයි. ඒ වගේම පින්තුනි, සංසාරයක් තුල අප ගමනේ උත්තරීතර ආරයන් වහන්සේලාගේ ගුණ හඳුනා ගන්නට නොහැකිව අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට ලක් වෙලා මුලාවට පත් වෙලා ඒ අසත්පුරුෂ මතිමතාන්තර හිතින් දරාගෙන සුවිසි මහා ගුණකායට අපවාද උපවාද සිදු කළ අවස්ථා ඕන තරම් ඇති මේ සංසාරයේ අප ගමනේ. එදා අපි ගරහපු, නිඳා කරපු ඒ උත්තරීතර ගුණකාය අද අපි මේ හිතේ දරාගන්නට උත්සාහ කරන මොහොතක එදා අපේ අතින් මේ සිදුවෙච්ච අපවාද උපවාද බෙහෙවින් බාධා කරනවා අපිට ඒ තත්ත්වයට පත් වෙන්න. එහෙමනම් එදා නොදැනුවත්කම නිසා ඒ සිදු කරපු වැරදි අද තේරුම් අරගෙන ඉතාමත් නිහතමානී චේතනාවකින් යුක්තව අනිවාර්යෙන් තමන්ගේ අතින් එවැනි වැරදි සිදුවන්ට ඇති කියන කාරණාව සිහිපත් කරගෙන ඒ උත්තරීතර ආරයන් වහන්සේලාගෙන් ඒ වගේම ශ්‍රී සම්බුද්ධ ශාසනයෙන් තුන්දොරෙන් සිදුනා වූ වැරදි සියල්ලටම කමාව භජනය කරගන්න මම මේ කියන ආකාරයට සියලු දෙනා මොහොතක් කල්පනා කරගන්න. අනන්ත සසරක් පුරාවට එන ගමන තුල සිත කය වචනෙන් සිදුරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමි, සකෘදාගාමි, සෝතාපන්න මග්ගඵලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන හිංගියක් හිංසාවක් වරදක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදු වියත් නම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතල අනුකම්පාවෙන් මාහට දස දහසක් වර කෝටි ලක්ෂයකුත් වර කමාකර වැඩවදාරණ සේක්වා කියලා සිරු දනම යම් මොහොතක් ආරිපවාද කමා කරගන්න. ඒ වගේම පින්වතුනි, ඔබ මහත් වූ ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව සිදු කරගත යම් පුණ්‍ය කර්මයක් මේ මොහොතේ නැවත හොඳින් සිහියට නගා ගන්න. ඒ පුණ්‍ය කර්මයේ පුණ්‍යානුභාවයෙන් ඒ වගේම මේ සංසාරයක් මුළුල්ලේ ඔබ සිදු කරගත් යහපත් පුණ්‍ය කටයුතුවල අනුභවයෙන් ඒ සියලුම පුණ්‍ය ශක්තිය මේ මොහොතේ ඔබ කරා ඇදී යවිදින් මේ දම් සභා මණ්ඩපයේ තුලදීම දහසක් නයින් ප්‍රතිමන්දිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්නට හේතු වාසනා සකසෙත්වා කියලා අධිෂ්ඨාන තියන්න. ඒ වගේම මේ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටයින යම් පිරිසක් ඇත්නම් ඔබ අප සියලු දෙනාට මේ සද්ධර්ම දේශනාව තුලින් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට හේතුපනිෂ්ඨ සියල්ලම සකසෙත්වා කියලා අධිෂ්ඨාන තියලා සියලු දෙනාම දැන් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම්. පින්වතුනි, මම දන්නවා ඔබ සියලු දෙනාටම නිවන් දකින්න ඕන කියලා. ඒ වගේම ඔබ සියලු දෙනාටම නිවන කරගන්න ලොකු උමනාවක් වෙන බව. ඒ වෙනුවෙන් ඔබ මහා කැපකිරීම කරන්නත් සූදානම් බව. ඔබට කරන්න පුළුවන් උපරිමයෙන් කැප වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඔබ සූදානම් බව අපි හොඳ ආකාරයෙන්ම දන්නවා. ඒ වගේම මේ ජීවිතයේ අවිනිශ්චිත බව තව බොහොම කෙටි කාලයයි ඉතුරුලා තියෙන්නේ කියන කාරණාව ඔබට නිතර දෙවේලේ සිහිපත් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඕනතරම් ඔබට ආරංචි වෙනවා මිනිස්සු මැරෙනවා කියලා. තමන්ගේ ඥාතියෝ වෙන්න පුළුවන්. ඔබත් එක්කකට වැඩ රාජකාරි වල ඉදෙන්න පිරිස වෙන්න පුළුවන්. වෙනත් ලෝකයේ තියෙන වසංගත රෝග අනතුරු හදිසි මරණ වගේ දේවල් හරහා වෙන්නත් පුළුවන්. දේවල් දකිද්දී ඔබට මතක් වෙන ඇති ඔබටත් මේක ඕන වෙලාවක වෙන්න පුළුවන්. අවුරුදු 80න් 90න් 100න් මරනවා කියලා එකක් නැහැ. ඕන වෙලාවක බත් ඇටයක් ඉස්මොල්ලෙ ගිහිල්ලා හුස්ම හිර වෙලා කන බත්පතේම එතනම ඔබට අන්තිම ගමන් යන්න සිද්ධ වෙන්න පුළුවන් බවත් ඔබ දන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒක ඔබට නිතර සිහිපත් වෙනවා ඇති. එහෙමයි කියලා තින්නතුනි මේ නිවන කරගන්නවා කියන වැඩපිළිවෙල ඔබට අමුතුවෙන් වේගෙන් කරනවා කියලා එකක් කරන්න දෙයක් නැහැ. සාහිම කරන්නත් බෑ. ඔබ හරියට තේරුම් ගන්න ඕනේ තියෙන මේ මරණය කියන එක හමුවේ නැත්තම් මරණය කියන එක ගැන සිහිපත් කරන ආර්ය ශ්‍රාවකයා නිවන කරගන්න අදිෂ්ඨානයෙන් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරනවා කියන කාරණාව. මොකද මට තේරෙන දෙයක් තමයි තියෙන්නේ ඔක ගොඩ දෙනෙක් වැරදිටයි තේරුම් ගන්න තියෙන්නේ. ඒකට හේතුවක් තියෙන්නේ විවිධයි දරාගන්න මතිමතාන්තර දෘෂ්ටි. ඇත්තම මේ ලෝකේ කවුරුත් වැරදි නැහැ තියෙන්නේ වැරදි දෘෂ්ටි විතරයි. ඒකයි ඒ දෘෂ්ටියේ වැරදි කියලා තේරුම් කරලා දුන්නාට පස්සේ ඒ දෘෂ්ටිය හිතින් අයින් වෙනවා. හරි දෘෂ්ටිය ඔළුවට වැටුණාට පස්සේ දැන් මේ පුද්ගලයා කරන දේවල් එතනින් එහාට හරි. එහෙනම් වැරදි පුද්ගලයෝ නෙමෙයි. හරි කවුරුත් නෙමෙයි. හරි වැරදි පුද්ගලයෝ නෙමෙයි. හරි වැරදි දෘෂ්ටි. ඒකේ වර සම්මා දිට්ඨි සහ මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. මිසක් සම්මා මිනිස්සු මිච්ඡා මිනිස්සු සම්මා පුරුෂ මිච්ඡා පුරුෂ එහෙම જાතියක් නැහැ. ඔක්කොම දිට්ඨි තියෙනවා. හිතක් කියලා කියන්නේ දිට්ඨියකට නැත්තම් දෘෂ්ටියකට අනුකූලව ක්‍රියාත්මක වෙන යන්ත්‍රණයක්. දැන් අපිට පේනවා මම මේ වටත් අල්ලන් ඉන්නවා. ඇත්තටම පින්නේ මෙතන සිද්ධ වෙන්නේ මොකක්? මේ හිත් පරම්පරාව විසින් දරාගෙන තියෙන දෘෂ්ටියක් තියෙනවා. දේශනාවක් පවත්වන වෙලාවට ධම් සභා මණ්ඩපයට නැත්නම් ඒ ධර්මාසනයට ගැළපෙන ඉරියව්වක් තියෙනවා. ආන් ඒ විදිහට ඇවතුම් පැවතුම් තියෙන්න ඕනේ. ඒ වගේම ස්වාමින්වහන්සේ නමක් දේශනාවක් පවත්වන වෙලාවට උන්වහන්සේ වැඩ ඉන්න සුදුසු ඉරියව්වක් තියෙනවා. වැඩ ඉන්න ඕන පිළිවෙලක් තියෙනවා. ආන්නේක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය මේ හිත් පරම්පරාව විසින් දරාගෙන ඉන්න නිසායි ඔබට මෙහෙම එකක් පේන්න තියෙන්නේ. එතකොට මේ හිත් පරම්පරාව විසින් දරාගෙන හිටියනම් පින්තුනේ ඒක වැරදි කියලා. හෙවත් වටාත්තක් පාවිච්චි කරන එක ගැළපෙන්නේ නැහැ කියලා. එහෙනම් දැන් ඔබට මේ දේ පේන විදිහක් නැහැ. එහෙනම් ඔබට පේන්න තියෙන්නේ මෙහෙම එකක්. එහෙනම් ඇත්තටම මම කරපු දෙයක්වත් මම නොකරපු දෙයක්වත් මෙතන තියෙනව නෙමෙයි. ඔබට මේ පේන්න තියෙන්නේ පින්නේ හිතකින් දරාගන්න දෘෂ්ටියක්. දැන් පොඩ පොඩ මේ ඔබට ඇහැට කන්ට පේන තියෙන දේ යටින් තියෙන කතන්දරේ දක ගන්න පුළුවන්කම හදා ගන්නවා. ලෝකය ඔහොමම තියෙද්දි ලෝකය අලුත් විදිහකට තේරුම් ගන්න එක තමයි පින්වතුනි අපේ අවබෝධය. ලෝකෙ කිසිම දෙයක් අපි වෙනස් කරන්න ඕනේ නැහැ. මොකක්ද වෙන්නේ කියලා හරියට තේරුම් ගන්න විතරයි කරන්න තියෙන්නේ. ඉතින් අපි දකින කාරණාවක් තියෙනවා පින්දෙනේ. ගොඩ දෙනෙක් වැරදිට තේරුම් ගන්න තියෙනවා මේ නිවනට වීරයෙන් කටයුතු කරනවා කියන කාරණාව. ආන්‍ය වැරදි දෘෂ්ටිය නිසා. ඒ කියන්නේ නිවනට වීරිය වඩන්න ඕන කියන එක දුර වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒක වැරදියට තේරුම් ගන්න තියෙනවා. ඒ වැරදියට තේරුම් ගන්න තියෙන දෘෂ්ටිය නිසා නැත්තම් ඒ වැරදි දෘෂ්ටිය නිසා අපිට දකින්න ලැබෙනවා පින්වතුනි මිනිස්සු එක එක ආකාරයේ දේවල් බාහිරින් සිදු කරන ස්වභාවයක්. සහ තවත් ත්‍රිසක් පින්වතුනි මේ දහම පස්සේ හඹාගෙන යන ස්වභාවයක්. අලුත් දහම් කාරණා එක එක විදිහට දහම විශ්ලේෂණය කරගන්න එක එක ගුරුවරු එක එක ධර්ම දේශනා මාලාවල් එක එක භාවනා වැඩසටහන් පස්සේ යන්න උත්සාහ කරනවා පින්වතුනි ඉක්මනින් මේ නිවන කරගන්න මහා වීරයක් වඩන්න ඕනේ කියලා. තර සමහර කෙනෙක් ඉන්නව වෙන පුළුවන් පින්වතුනි. එක සතියක් තුල අනික ඔක්කොම වැඩ කටයුතු පැත්තකින් තියලා. සමහරට පැවිද්දට ඇවිල්ලත් නැහැ තාම. ගිහි ජීවිතයක් ගත කරන ගමන් ඒ ගිහි ජීවිතයත් අසාර්ථක කරගෙන. මුළු දවස මුළුල්ලෙම දේශනා ශ්‍රවණය කරමින් විවිධ ස්වාමීන් වහන්සේලාගේ එහෙම නැත්නම් ගිහි දේශකයන් වහන්සේලාගේ ඒ වගේම එක එක ආකාරයේ භාවනා වැඩසටහන් වල සම්බන්ධ වෙමින් ඒ වගේම අන්‍ය ආගම් වල දේශනා කරන දේශනා ඒ වගේම යෝග ක්‍රම තවත් ඒ ආගම් වල තියෙන භාවනා ක්‍රම আদি වශයෙන් එක එක දේවල් කර කර උත්සාහ කරනවා පින්වතුනි ඉක්මනින් නිවන කරගන්න. ඔන්නතන තියෙනවා පින්වතුනි මට පෙනෙන විදිහට නම් ලොකු අඩුපාඩුවක්. ඒ වෙලාවට පින්වතුනි අපිට නම් තේරෙන්නේ ගොඩක් වෙලාවට ඒ පින්වතුන්ට නිවන කියන්නේ මොකක්ද කියලා තාම හරියාකාරයෙන් තේරිලා නැතු ඇති කියන කාරණාව. නිවනට යන කෙනෙක්ට වීරිය වඩන්න ඕන කියලා කාරණාවක් තියෙනවා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තියෙන අංගයක්. සම්මා වායාම. සම්මා වායාමයේ තියෙන කරුණු ටික හොඳ ආකාරයෙන් කල්පනා කරලා බලවා නම් පින්වතුනි හොඳට හොයලා බලවා නම් ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා වීරිය වඩන්න ඕනේ මොනවටද කියලා. පෙර උපන් අකුසල් නැවත නූපදින්නට කටයුතු කිරීම. නූපන් අකුසල් කිසි දිනක උපදින් නැති වෙන්නට කටයුතු කිරීම. පෙර උපන් කුසල් නැවත නැවත උපදින්නට උපදවා ගන්නට කටයුතු කිරීම. පෙර නූපන් කුසල් උපද්දවා ගන්නට කටයුතු කිරීම. ඔන්න ඔය කියන කරුණු හතර තමයි තියෙන්නේ. නිවනට උත්සාහයෙන් වීරයෙන් කටයුතු කරන කෙනෙක් වැඩි යුතු වීරය. ඔය එක තැනකවත් නෑ තියෙන්නේ. අද ගොඩක් අය වීරය වඩනවා කියලා කරන දේවල්. සමහර කෙනෙක් වීරය වඩන්න නොකා නොබී ඉන්නවා. ඔය කරුණු හතර තුල ඕක නෑ නේද? තව කෙනෙක් උදේ දවල් රැයක් නැතුව එක තැනක හෙල්ලෙන්නේ නැතුව ඉඳගෙන ඉන්නවා. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. සමහරට හුස්ම ගන්න එක අඩු කරලා. සමහර කෙනෙක් බොහොම රූක්ෂ ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. කැලෑවල ගිහිල්ලා ජීවත් වෙනවා. අධික සීතල තියෙන කඳු වැටිවල ගිහිල්ලා ජීවත් වෙනවා. අධික රස්නේ තියෙන කාන්තාරවල ගිහිල්ලා ජීවත් වෙනවා. සමහර අය තිරිසන් ඉරියව් පවත්වනවා. තිරිසන් වැඩ කරනවා කියලා එහෙම නෙමෙයි කිව්වේ. ඒ ඉරියව් පවත්වනවා. ඇවිදින්නේ තිරිසනෙක් වගේ. කෑම කන්නේ තිරිසනෙක්ගේ ආහාරයක් ගන්න පිළිවෙලට. නිදාගන්නේ ඒ විදිහට. තව පිරිසක් එය හිතින් දරාගත යම් මතිමතාන්තර ඔස්සේ ගිහිල්ලා කටයුතු කරලා අහවල් ගඟෙන් ස්නානය කරනවා. අහවල් වැවේ පීනනවා. අහවල් කෑම ජාතිය අනුභව කරනවා. එක එක ආකාරයේ යෝග ක්‍රම කරන්න උත්සාහ කරනවා. තමාරා එහෙම ගිහිල්ලා තුවාල කරගන්න අවස්ථාවක් තියෙනවා. සමහර අය හිතාගෙන ඉන්න තුවාලයක් වුණාම බෙහෙත් දාගන්න එකත් මේ නිවනට සුදුසු නැති දෙයක් කියලා. එංගතනේ ඕවා හරිනම් කරන්න ඕනේ බෝධිසත්වවරු. ඒ කියන්නේ නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති පිරිස. දැන් ඔබලයි බෝධිසත්වයන් වහන්සේට එන අපහාසයක් නේ කරේ කියන්නේ. නැතේද? බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ නිවන කියන්නේ මොකක්ද කියලා දන්න උත්තමෙක් නෙමෙයි. බෝධිසත්වයන් වහන්සේ නිවන කියන්නේ මොකක්ද කියලා දැනගත්තා නම් එහෙනම් උන්වහන්සේ බුදුනේ මොකටද? නිවන කියන්නේ මොකක්ද කියලා මාත්‍රයක්වත් දන්න කෙනෙක් නෙමෙයි පින්වතුනි බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ සත්‍යය හොයන්නේ. ඒ සත්‍ය මොකක්ද කියලා උන්වහන්සේ දන්නේ නැහැ. දන්නවනම් හොයන්නේ නැහැ. සත්‍ය ගවේෂී කරන්නේ නැහැ නේද පින්වතුනි? සත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්න කෙනා. දැන් ඔබ ගෙදර ඉඳන් නැත්නම් ඔබේ ගෙදර සාලේ ඉඳන් නිදන කාමරයට යන පාර දන්නවනේ. එහෙනම් ඔබ සාලේ පුටුවෙන් නැගිටලා 17 කල්පනා කර කර හතර වටේ කැරකි කැරකි හොයන්නේ නැහැ නේද පින්වතුනි? කාමරයට යන ක්‍රමය මොකක්ද? යන පාර මොකක්ද කියලා. ඒක ගවේෂණය කරන්න දෙයක් නැහැ. හොඳටම දන්නවා. දැනගෙන යන ගමනක් ඕක. හැබැයි පාලිනතාවට ගෙරෙකට ගියොත්, තැනකට ගියොත්, සමහරවිට ඔබේ යාළුවෝ ගෙදර ගියොත් ඔබට ගිහලා අහන්න සිද්ධ වෙනවා, "සියුස් මී මට ටොයිලට් එකට යන්න කොහෙන්ද යන්නේ?" ඔබට අහගන්න කෙනෙක් නැත්නම් ඔබ හොය හොයා යනවා. අන්න ගවේෂණේ. සත්‍ය ගවේෂී, කුසල ගවේෂී කියලා කියන්නේ බෝධිසත්වරු. තථාගතයන් වහන්සේ වැඩ ඉන්න සමයක පින්තුනේ හේවත් උන්වහන්සේගේ දහම විරාජමානව තියෙන කාලයක බෝධිසත්වවරු මම මේ උන්වහන්සේලාගේ අදිෂ්ඨානය පහත් කරනවා එහෙම නෙමෙයි. උන්වහන්සේගේ නැත්නම් තථාගතයන් වහන්සේගේ දහම තියෙන කාලෙක පින්වතුනි ඇත්තට මට නම් කවදාකවත් බෝධිසත්වෙක් වෙන්න අවස්ථාවක් නැහැ. මං හිතනවා මට බෝධිසත්වෙක් වෙන්න හිත පහළුණොත් පින්වතුනි තථාගතයන් වහන්සේගේ දහම තියෙන කාලෙක ඒ මගේ පින්මදිකමට මට හිතෙන කාරණාවක් කියලා. මොකද යමෙක්ට පින්වතුනි මහා පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒකේ නා දුකෙන් නිදහස් වෙන්න ඕනේ අදද නැත්නම් තව කල්ප කෝටියකින්ද? පුණ්‍ය ශක්තිය තියෙන්නේ මොකටද? දුකෙන් නිදහස් වෙනනේ. ඔබට වැඩිපුර සල්ලි තියෙනවා නම් පින්වතුනි තව කෙනෙක්ට වඩා. එහෙනම් ඔබ දෙපළම එකම පීඩාවට පත් වෙලා නම් ඉන්නේ අපි තුම බඩගින්නක් කියලා. වඩා ඉක්මනින් ඒ බඩගින්නේ නිදහස් වෙන්න පුළුවන් හැකියාව තියෙන කාටද? ඔබට නම් වැඩිපුර ධනයක් තියෙන්නේ. ඒ හැකියාව තියෙන ඔබට. අද කාලේ සමාජයේ උදාහරණයක් ගත්තොත් සල්ලි දීලා කැම ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේගේ දහම තියෙන කාලක පින්වතුනි යමෙක් බෝධිසත්වෙක් වෙන්න හෙවත් ඒ සත්‍ය නැත්තම් කුසලයේ ගවේෂණය කරන වැඩපිළිවෙලක යෙදිලා ඉන්නවා නම් මගේ මතය නම් පින්වතුනි ඒක පින්මදි කමට පහළ වෙන අදහසක්. මොකද පින හොඳට මෝරලා තියෙනවා නම් පින්වතුනි කෙනෙකුට එක්කෝ ඒ පුද්ගලයා තථාගතයන් වහන්සේ හොයාගෙන යනවා. එහෙම නැත්නම් ඊටත් වඩා පුණ්‍ය ශක්තිය තියෙනවා නම් තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයා ගාවට වඩිනවා. ඉතින් අපි ඔය දෙකම දැකලා තියෙනවා පින්වතුනි මේ ශාස්ත්‍රය තුල. බුදුවරුන්ගේ දේශනාව නම් පින්වතුනි යමෙක් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්නේ ඒ වගේම යමෙක් අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්නේ යමෙක් පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නේ අවසාන වශයෙන් යමෙක් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නේ පුණ්‍ය ශක්තිය නිසා. දවසක අපි ඔබට නිදිඛණ්ඩ සූත්‍රය දේශනා කළා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ පින්වතුනි ඔබ කටයුතු කරන්නේ බෝධිසත්වෙක් විදිහටද නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් විදිහටද කියලා. ඔන්න ඔය දෙක හරියට තෝරගන්න. බෝධිසත්වවරු නිවන් දකින්න දහම හොයන කාලේ කරපු දේවල් නම් ඔබ අදත් කරන්නේ. එහෙනම් ඔබට තාම තථාගතයන් වහන්සේ මුණ ගැහිලා නැහැ නේද? ඔබ නිවනේ නාමෙන් පින්නතුනේ තථාගතයන් වහන්සේ බෝධිසත්ව අවදීදී කරපු ටික නම් ඔය තාමත් කරන්නේ. ඒ කියන්නේ දහම ගවේෂණය කරන එක නම් ඔබට තාම තථාගතයන් වහන්සේගේ සරණ ලැබිලා නැහැ නේද? සදහම් පිහිට තාම ලැබිලා නැහැ නේද? සංඝ රැකවරණය තාම ලැබිලා නැහැ නේද? ඒ කියන්නේ පින්වතුනි ඔබ තාම තිසරණ සරණ ගියපු තථාගත ශ්‍රාවකෙක් නෙමෙයි නේ. මම දැන් නිකන් කියන්නම් වාලේ කියන නෙමෙයි නෙමෙයි පින්වතුනි. මම ඔබට මේ තර්කයක් ඉදිරිපත් කරන්නේ. හේතු යුක්ති සහගතව. මොකද අපිට ඇත්තටම ඉන්නේ හරි කනගාටුවක් දැනෙනවා සමහර වෙලාවට. එහෙම පිරිස් දකිද්දී සමාලලා අපිට හිතෙන අවස්ථා තියෙනවා පින්වතුනි. මෙච්චර මේ දහම විචිත්‍රවත් ලෙස විස්තර විග්‍රහ කෙරෙන සමයක මහා ගැඹුරු දහම් කොටස් මොළයක් බුද්ධියක් තියෙන ප්‍රඥා මාත්‍රයක් තියෙන ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ දහම විස්තර විග්‍රහ කරන සමයක ඒ වෙනින් මහා යතිවරයන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා ඒ දහම මතු කර කර ලෝක සත්‍යයට නිවන අතේ තියලා පෙන්වන්න පුළුවන් මට්ටමේ කටයුතු කරන කාලයක පින්වතුනි යම් පිරිසක් ඉන්නවා නෙමෙයිද තාමත් දහම ගවේෂණය කරන යම් පිරිසක් ඉන්නවා නේද පින්වතුනි? නිවනේ නාමෙන් ආරියෂ්ටාංගික මාර්ගයේ හැර වෙනත් වැඩපිළිවෙලක යෙදලා ඉන්න. රූක්ෂ ප්‍රතිපදාවල ඉන්න. මම කියන්නේ දුතාංගධාරී පිරිසක් ගැන නෙමෙයි. ඒවා ශාසනයේ තියෙන දේවල් තියෙනවා. මම කියන්නේ පිටින් කෙනෙක්. අපිටම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනතුනි. අධික දුෂ්කර ප්‍රතිපදාවක් තුල ජීවත් වෙමින් ආරියෂ්ටාංග මාර්ගයේ තියෙන වීරයට වඩා වෙනස් වීරයක් වඩනවා නම් එහෙනම් තාම ඒ පුද්ගලයාගේ ජීවිතේ නිවන දැකලවත් නැහැ නේද පින්වතුනි? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේව තාම ඒ පුද්ගලයාගේ ජීවිතේ ඇවිල්ලා නැන්නේ? ඒ නිසා නේද එක එක ಜಾති දේවල් කර කර නිවන හොයන්නේ? ඇත්තටම කියනවා නම් ඒ තාමත් බෝධිසත්වරු. පින්වතුනි කොටිම කියනවා නම් තථාගතවරු පසේබුදුවරු සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරිහතුතුමන් වහන්සේලා හැරුණුකොට අනෙක් සියල්ලම එක එක මට්ටමේ ඉන්න බෝධිසත්වවරු තමයි. මොකද හැමෝම පින්වතුනි සතුට හොයන. සතුට හොයනවා. සතුට කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව. ඒ කියන්නේ බෝධිසත්වරු. හොයදරයන් විශේෂ පිරිසක් ඉන්නවා පින්වතුනි. තමන්ට විතරක් නෙමෙයි මේ තුන් ලෝකයේ සියලු සත්වයන්ටම දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක් හොයාගන්න ඕනේ කියලා මහා පරාර්ථකාමී චේතනාවකින් කටයුතු කරනවා. ඒ අය තමයි පින්වතුනි මතු බුදු වෙන බෝධිසත්වරු. අනික් පිරිසත් මතු බුදු වෙනවා තමයි. යම් දවසක බොහොම කාලයකට පස්සේ වෙන්න පුළුවන්. නමුත් ඒ ඇත්තින්ම නිබෝධිසත්වර කෙනෙක් ඉන්නවා සතුට වෙනුවෙන් ඒවා සල්ලි හම්බ කරනවා. එක අර්ථයකින් එක කෝණකින් බැලුවාම බෝධිසත්වෙක් නේද? වරදවා තේරුම් ගන්න එපා මම මේ කියන කාරණා. මම මේ කියන්නේ බුදු වෙන පාරමී දම්පන්න බෝධිසත්වයන් වහන්සේලායි උදේ අරට වැඩට ගිහිල්ලා හවස පහ වෙනකන් මහන්සිලා රස්සාව කරන සතුට වෙනුවෙන් රස්සාවක් කරන්න ඕනේ කියලා හිතන් ඉන්න මනුස්සයාගේ මම මේ ඉදිරිපත් කරන බෝධිසත්ව ස්වභාවයයි දෙකම එකක් කියන එක එහෙම නෙමෙයි. මම මේ වෙන්නු කරන්න හදන්නේ පින්නේ ඒ දෙදැනටම තාම නිවන කියන්නේ මොකද්ද කියලා මාත්‍රයක්වත් අවබෝධ වෙලා නැහැ. ඒ නිසා ඒ දෙපිරිසම පින්නතුනි නිවන හොයනවා. ඒ අයට තේරෙන විදිහට නිවන. ඔබත් තාම නිවන හොයන කෙනෙක්ද? මයික ඔබෙන් අහන ප්‍රශ්නේ. ඔබ තාම නිවන හොයනවද? බුදුහරෙක් පහළ වෙච්ච කාලෙක සම්බුදු දේශනාවක් හොඳට අහන්න ලැබෙන කාලෙක ඒ තථාගතයන් වහන්සේගේ දේශනාව අවබෝධ කරගත්ත කලන වැටක පහළ වෙච්ච මහයතිවරු දහමක් දේශනා කරන කාලෙක සෝතාපන්න මාර්ගය සෝතාපන්න ඵලය ඉඳන් අරිහත් මාර්ගය අරිහත් ඵලය දක්වා පින්නතනේ බොහෝම ලස්සනට දහම විස්තර විග්‍රහ කරන කාලෙක ඔබ තාම නිවන හොයනවාද? නිවන තියෙන කාලෙක ඔබ නිවන හොයනවා නම් ඔබ තාම නිවන දැකලා නැහැ නේද? හිතන්න මෙහෙම. ඔබ හැමෝම එනවා මේ ශාලාවට දේශනාව අහන්න. ඔබ හැමෝම මේ දේශනාව අහන්න මේ ශාලාවේ වාඩිලා පින්වතුනි ඔබ හැමෝටම මම කියනවා පින්වතුනි ගිහිල්ලා වටාත්තක් හොයන් එන්නකෝ. දැන් හැමෝම නැගිටලා එහෙට මෙහෙට දුවනවා. කෙනෙක් කියනවා මම පොඩ්ඩක් එළිය බලලා ඉන්නම් අපේ හාමුදුරනේ කියලා. තව කෙනෙක්ගෙන් අහනවා මේ වටත්තක් දැකලා තියනවද? කොහෙද තියෙන තැනක් දන්නවද? ගබඩා කාමරේ තියනවද? අන්නාද පෙට්ටිය ඇතුළේ තියේද? අපි එළියට කියලා බලලෙමුද? ටග්ගර කඩේට ගිහින් එකක් අරන් එමුද? දන්න කෙනෙක්ට කෝල් එකක් දෙමුද? මම මොකද්ද මේ ගේම් එක කිව්වේ? වටත්තා. වටාපතා. අස්පනා පිටින් තියෙන දේ මොකද්ද පින්තුනේ? ඒ කියන්නේ එයා වටාපත කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහනේ. ඒ කියන්නේ එයා වටාපත දැකලා නැහැ නේද? ඒ නිසා නේද හොයන්නේ? හිතන්නක කවදාක වටාපත කියන එක දන්නේ නැති කෙනා මෙතන ඉන්නවනම් මම ඒ කෙනෙක්ට කිව්ව වටාපතක් හොයන් ඉන්න කියලා පිළිමේ පුලුවන් තරම් ඉක්මනින් එයා ශාලාවෙන් යයි. මොකද එයාට හිතෙනවා මෙතන වටාපතක් නැති නිසායි මම එකක් හොයන් ඉන්න කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ එයා දන්නෙත් නැහැ වටාපත කියන්නේ මොකද්ද කියලා. ආයෙත් මම ඔබෙන් අහන්නේ ඔබ තාම නිවන හොයනවද? රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං. ඔබ තාම නිවන හොයනවද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. ඔබ තාම නිවන හොයනවද? සබ්බපදීපටි නිස්සග්ග. තාම නිවන හොයනවද? තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. තාම නිවන හොයනවා. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. තාම නිවන හොයනවාද? දවස මුළුල්ලේ පින්තුන ඔබට ඇහෙනවා කර්මස්ථාන. නිවන විග්‍රහ කරනවා දේශකයන් වහන්සේලා. නමුත් තාමත් පිරිසක් නිවන හොයනවා. ත්‍රිපිටකයේ පෙරල පෙරල නිවන හොයනවා. අදවත් නිවන හම්බෙයි කියලා පින්තුන එක එක දහම් දේශනාවලට සවන් දෙනවා. ඒ කියන්නේ තාම ගුරුවරයෙක් හොයනවා. ඒ කියන්නේ ඉන්න ගුරුවරයකින් තාම නිවන හම්බුන්නේ නැහැ කියන එකනේ. ඒ කියන්නේ නිවන හම්බලා නැහැ. ඒකම ඔබෙන් අහන්න බින්දද? ඔබ කොතනද ඉන්නේ කියන ගැන ඉස්සෙල්ලා ඔබ හරියට ඇස්තමේන්තුවක් ගන්න. නැත්තම් ඔබට කාලේ යනවා බින්දද අපරාධේ. නිවන දැකපු නැති කෙනා නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනාට බින්දද හරි ප්‍රශ්නයක්. ඇයි? හැම දේශනාවකම වගේ කියනවා අද මැරෙයි, හෙට මැරෙයි. බලන්න මේ මිනිස්සු මැරෙනවා හැමදාම. ඔබට බය නැද්ද? ජීවිතං අනියතං මරණං නියතං. ඕන් ඔය ඇහෙනවා. දැන් මේ මනුස්සය පිළිදෙන්නේ පුළුවන් තරම් උත්සාහ කරනවා නිවන හොයාගන්න. මැරෙන්න කලින් පුළුවන් තරම් ඉක්මනට නිවන හොයාගන්න ඕනේ කියලා. ඒ දේශනාවේ තුලම පින්විතනේ නිවන කියන්නේ මොකද්ද කියලා විග්‍රහ වුණා. දේශනාව අවසානයේ මනුස්සය නැගිටලා හිතනවා මං හෙටම යන්න ඕනේ යෝගපන්තියකට. මොකද මං අහලා තියෙනවා ඒකට ගියාට පස්සේ නිවන කරගන්න හැටි කියලා දෙනවා කියලා. අර කලින් අහපු දේශනා පිංගුතුනේ රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ කරගන්න හැටි කියලා දුන්නා. ඒ දේශනාව අහන විට මනුස්සයා නැගිටලා හිතා ගන්නවා මං යන්න ඕනේ මේ හුස්ම ඉහළ පහළ දහන භාවනාවක් ගැන ඉගෙන ගන්න. නැත්නම් මං කැලෑවකට යන්න ඕනේ. මේම ජීවිතයලා හරියන්නේ නැහැ. මේ සුඛෝපභෝගී ජීවිතයක් මේක හරියන්නේ නැහැ. දුෂ්කර ප්‍රතිපදාවක ඉන්න ඕනේ. අන්න ඒක තමයි නිවන. එහෙම තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කියලා කටගත්ත විතරයි. මෙන්න ඊළඟ දවසේ උදේ පාන්දරම අවදිලා කඳමළු බැඳගෙන යන්න ලෑස්තිලා කැලෑවකට. මොකක් කරන්නද? නිවන හොයන්න. නැත්නම් ඕඩර් එකක් දාලා පිටින් ත්‍රිපිටක පොත් වහන්සේලා කට්ටලයක් ගෙන්නගෙන දැන් පින්විතනේ ගෙදරින්ෙන් රස්තාවට යන්නෙත් නැහැ. ධර්මල්ලොත් එක්ක කතා බහ කරන්නෙත් නැහැ. කන්න බොන්නවත් වෙලාවක් නැහැ, ස්පාසුවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. දැන් යාට ඕනේ පොත පෙරල පෙරල නිවන හොයන්න. දේශනාවේ කියවුණා තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ කියලා. මැරෙනවා ඉක්මන් කරන්න. ඉක්මනින් අර පොත පෙරලනවා. වේගෙන් කියවනවා දැන් නිවන හොයන්. අප බෝධිසත්වයෙක්ද නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක්ද? ඔබ දන්නවද ඔබ කවුද කියලා? මම මේ බෝධිසත්වයන්ට ආරාධනාවක් කරන්න පින්වතුනි. අපහාසයක් එහෙම නෙමෙයි. තුන් සිතකින්වත් එහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ බෝධිසත්වවරු මේ ලෝකේ පහළ විය යුතුයි. උන්වහන්සේලා මේ ලෝකේ පහළ වෙච්ච නිසායි පින්වතුනි අද මටම ඔබට මේ ටික කියන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔබ යම් දවසක පින්වතුනි එක්තරා බෝධිසත්වයන් වහන්සේ නමකට මං ගැනත් හිතේ අනුකම්පාවක් හටගත්තා. උන්වහන්සේ මං වෙනුවෙන් මහා වෙහසක් වීරියක් දැරුවා. උන්වහන්සේ තමයි අපි මේ දේශනාව පටන් ගන්න කලින් නමස්කාරයක් කළේ. එහෙනම් බෝධිසත්වරු මේ ලෝකේ පහළ වෙන්න ඕනේ. පාරමීදම් පුරන්න ඕනේ. හැබැයි ඒ බෝධිසත්වයන් වහන්සේලා බුදුවරුන් බවට පත්වෙච්ච සමයක පත්වලා උන්වහන්සේලා ආબોධ කරගත් දහම මේ ලෝක සත්‍යයට දේශනා කරන සමයක ඒ දේශනාව පින්වතුනේ හැරෙන හැරෙන තැන යන යන තැන අහන්න ලැබෙන තැනක කාලෙක යමෙක්ට පින්වතුනි දහම ගවේෂණය කරන්න හිතනවා නම් හොයන්න හිතනවා නම් එක එක ආකාරයේ ක්‍රම කරන්න හිතනවා නම් මට නම් හිතෙන්නේ පින්මදි කමට මිනිස්සුන්ට හිතන දෙයක් කියලා. කවුරු තමනාපෙන්න ඕනේ මම මේ කියන කාරණාවත් එක්ක. මම ඔබට මේ ආරාධනා කරන දේ තව පොඩ්ඩක් හිතන්න. ඔබට ඕනේ බෝධිසත්වෙක් වෙන්නද? නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නද? බෝධිසත්වයෝ නම් පිළිගනින් ඕන කාලයක වෙන්න පුළුවන්. බුද්ධ ශ්‍රාවකයෝ වෙන්න පුළුවන් බුදු කෙනෙක්ගේ ශාසනය තියෙන කාලෙක විතරයි. තව අවුරුදු 2500 ඉන්න තියෙන්නේ. ඕන තරම් ඔබට බෝධිසත්වෙක් වෙලා ඉන්න කාලය තියෙනවා. ඒකට කලබලයක් හදිස්සියක් වෙන්න ඕනේ නැහැ. තව අවුරුදු 2500 කැවැම්මින් පින්වතුනි ඔබට කවදාකවත් බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න විදිහක් ඇත්තෙත් නැහැ. එතනින් එහාට ඔබට තියෙන එකම ඔප්ෂන් එක තමයි බෝධිසත්ව වෙන එක. ආයෙත් මම කියන්නේ බෝධිසත්වවරුන්ට අපහාස කරනවා එහෙම නෙමෙයි. කවදාකවත් නැහැ පින්වතුනි. උන්වහන්සේලා කෙරෙහි මහා ගෞරවයක් මගේ හිතේ තියෙනවා. උන්වහන්සේලා ඒ බෝධිසම්භාර ධර්ම පුරන්නේ පින්වතුනි බුදු කෙනෙක් නැති සමයක. ඒ අදිෂ්ඨානය හිතට ගන්න. යම් දවසක අදිෂ්ඨානය ගත්තා නම් එතනින් එහාට කොච්චර බුදුරු හම්බුණත් පින්වතුනි එතනින් එහාට උන්වහන්සේලාගේ ගමන යන්නේ ඒ පිළිවෙලටමයි. නියත විවරණ ලබන වෙලාවෙත් පින්වතුනි උන්වහන්සේලාට පුළුවන්කම තියෙනවා, පිනක් තියෙනවා ධර්ම අවබෝධ කරගන්න, අරිහත් ඵලය සාක්ෂාත් කරගන්න. හැබැයි ගත්ත අදිෂ්ඨානයක් තියෙනවා පින්වතුනි. බොහෝ කාලයකට කලින් ගත් අදිෂ්ඨානයක්. ආන්ගේ අදිෂ්ඨානයට අනුකූලව කටයුතු කරගත්තා. හැබැයි පින්වතුනි ඔබ මගෙන් ඇහුවොත් නම් එදා දීපංකර පාදමූලයේ මේත විවරණ ගත්ත සුමේද තාපසයා දීපංකර තථාගතයන් වහන්සේගේ කාලේ ත්‍රිවිද්‍යා අෂ්ට සමාපatti නැතුව විශේෂ සමාධි සමාපatti නැතුව යන්තම් අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්ත අන්තිම භික්ෂුන් වහන්සේ ආනේ භික්ෂුන් වහන්සේ තියෙනතුනේ තිබ්බ පුණ්‍ය ශක්තිය එදා සුමේද තාපසයට තිබ්බ පුණ්‍ය ශක්තිය අහසයි පොළොවයි වගේ. මොකද ඒ භික්ෂුව පින්වතුනේ ඒ අද්දවේ පිරිනිවන් පෑවා. සුමේද තාපසයාට එතනින් ඉස්සරහටත් බොහෝ කාලයක් මේ සසරේ දුක් විඳින සිද්ධ වුණා. පිනෙන් කරන්නේ පින්වතුනේ දුකෙන් නිදහස් කරන එකනේ. හරියට සල්ලි වලින් කරන්නේ ඔබේ දුකෙන් නිදහස් කරනවා වගේ. පින කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන යුනිවර්සල් කරන්සි එකනේ. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ තාම බෝධිසත්වෙක්ද නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක්ද කියලා. බුද්ධ ශ්‍රාවකෙක් නම් පින්වතුනි ඔබ කොයි හරි තැනකින් ඔබට නිවන හම්බෙලා තියෙනවා නම් ආන් ඒ ගුරුකුලයට අනුකූල ඔබට මේ නිවන කරගන්න පුළුවන් කියන එක වැටහිලා තියෙනවා නම් පින්වතුනි එතනින් එහාට වෙන ගුරුවරයෙක් හොයන්න හේතුවක් නැහැ. හැබැයි නිවන අවබෝධලා නැති කෙනෙක් පින්වතුනි නිරන්තරයෙන් එක එක ගුරුකුල වලට සම්බන්ධ වෙනවා. ඔබට නිවන හම්බෙලා නැත්නම් පින්වතුනි ඔබ හොයන්න ඕනේ තමයි. මං කියන්නේ මේක එපා කියලා එහෙම නෙමෙයි. එහෙම කරන්න ඕනේ හැබැයි නිවන හම්බෙලා නැත්නම්. එහෙනම් ඔබ එකෙන් තේරුම් ගන්න ඕනේ ඔබ තාම බෝධිසත්වෙක් කියලා. අපි හිතමු පින්වතුනි ඔබ වෙනත් ආරාමයක වෙනත් පන්සලක වෙනත් ස්වාමීන් වහන්සේ නමකගේ දේශනා අහන්න පටන් ගත්තා. මේ වෙනකොට ඔබ උන්වහන්සේගේ හොය දේශකයන් වහන්සේගේ දේශනා 100ක් 200ක් 500ක් අහලා ඉන්නේ. කාලයක් ගියාට පස්සේ ඔබට හිතෙනවා මේ ආරාමයේ දේශනා අහලා බලන්න ඕන කියලා. YouTube එකේ ඉන්න ගමන් නිකන් හම්බුණා. දැන් ඔබ මේ ආරාමයේ දේශනා අහන්න පටන් ගන්නවා. දැන් අර දේශනා මාලාව ඔබ දේශනා 200 300 400 අහලා ඉන්නේ. නිවන කරගන්නවා කියලා ඔබ කටයුතු කරගෙන ගියා. දැන් ඔබට මේ දේශනාව අහන්න පටන් ගත්තට පස්සේ ඔබට හිතෙනවා නෑ නෑ මේක තමයි හරි කියලා. මේක තමයි හරි කියලා කියන්නේ එහෙනම් අරක හරි නෙමෙයිනේ කියලා ඔබට තේරුණේ. ඒ කියන්නේ ඔබට එදා නිවන හම්බෙලා තිබ්බේ නෑ. ඒක නෝ ඔබ මේ දේශනා මාලාව හොයනකොටත් ඔබ බෝධිසත්වයෙක්. සමහරක් විට ඔබ ඊට පස්සේ මේ දේශනාව අහලා ආය කාලයක් ගියාට පස්සේ තවත් දේශනාවකට සම්බන්ධ වෙයි. ඔබට එදා හිතෙයි මේක නෙමෙයි ඒක තමයි හරි කියලා. ඒ කියන්නේ ඔබ තාමත් බෝධිසත්වෙක්. තාමත් බුද්ධ ශ්‍රාවකෙක් එහෙම නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයෝ තමයි පින්වතුනි භව හතක් තුළ අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නේ. බෝධිසත්වරු අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නේ කවදද කියලා පින්වතුනි අපිට කියන්න විදිහක් නැහැ. සමහරක් විට තව කල්ප කෝටි සතසහස්රයකින් වෙන්නත් පුළුවන්. සමහර තව 20 අසංකේ කල්ප ලක්ෂයකින් වෙන්න පුළුවන්. කියන්න බෑ පින්වතුනි. මම ඔබට ආරාධනා කරන්නේ ඔබ ගැනම කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. මොකද ඔබ රැවටුනොත් එහෙම පින්වතුනි ඔබ ආර ශ්‍රාවකෙක් බුද්ධ ශ්‍රාවකෙක් කියලා ඒක මහා අපරාධයක්. මොකද ඔබ ගැන වැරදි විදිහට නිගමනය කරගන්නවා. ඔබ තාම දහම හොයන කාලේ නම් ඉන්නේ. මං කියන්නේ කෝක වුණත් කමක් නැහැ. ඔබ හරියට ඔබේ தත්ත්වය මොකද්ද කියලා තේරුම් අරගන්න. ඔබ තාම බෝධිසත්වයෙක් නම් පින්වතුනි ඔබ හිතාගන්න එපා ඔබ සෝතාපන්න ආර ශ්‍රාවකෙක් කියලා. බෝධිසත්ව කෙනෙක්ගේ වරදක් නැහැ. හැබැයි ඒ බෝධිසත්වයන් වහන්සේ හිතාගත්තොත් නැත්නම් ඒ බෝධිසත්වය හිතාගත්තොත් මම සෝතාපන්න ආර ශ්‍රාවකෙක් කියලා අන්න පින්වතුනි වැඩ වරදිනවා. මොකද බෝධිසත්වරු භාවනා කළා හරියන්නේ නැහැ. මොකක් භාවනා කරන්නේ? මොකක් භාවිතා කරන්නේ? එහෙනම් මොහොතක් පින්විතින ඔබ සියලු දෙනාම තමන්ගේ ජීවිත දිහා හැරලා බලන්න. ඔබ කොහොමද ඔබේ ජීවිතය ගත කරන්නේ? පසුගිය සතිය කොහොමද ගත වුනේ? ඔබ තාම දහම ගවේෂණය කරනවද? තාම එක එක දේශනා මාලාවන් දේශනා කරන ගුරුවරු හරහා සම්බන්ධ වෙවි. තාම නිවන් මඟ හොයනවද? හොයනකේ වරදක් එහෙම කියනව නෙමෙයි. මං කියන්නේ නැහැ දැන් ඔබ කවුරුත් ඒක කරන එක නවත්තන්න කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. මං ඔබට කියන්නේ පිළිඳ ඔබ තාම නිවන හොයන කෙනෙක් නම් ඔබ තාම නිවන හොයන කෙනෙක් බව දැනගන්න. මිසක් නිවන හොයන එක නවත්තන්න කිව්වා හැම නෙමෙයි. හැබැයි හිතාගන්න එපා බිනව නිවෙන්නේ යන කෙනෙක් කියලා. මොකද නිවෙන්නේ යන්නේ කොහොමද? නිවන් මාගේ යන්නේ කොහොමද කියන්නේ තාම නිවන් මාග හොයන කෙනා. හරියට තමන් තමන්ව තේරුම් ගන්න. ඔබ රූක්ෂ ප්‍රතිපදා අනුගමනය කරමින් එහෙම නැත්නම් පිළිගන්නේ බුදුවරු දේශනා කොට අදාළ හීන වූ ග්‍රාම්‍ය වූ පෝතුජනිත වූ අනත් වූ අනරිය වූ ඔය ආකාරයෙන් දේශනා කොට අදාළ කාම සුකල්ලි කාණ යෝගේ හෝ වේවා අත්තකල මතානු යෝගේ හෝ වේවා යෙදිලා ඉන්නවා නම් ඒ කියන්නේ මේ අධික ලෙස කම්සුව විඳමින් ඒ හරහා අපිට නිවනට යන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා නම් ඒ කියන්නේ මේ විමුක්තිය සාක්ෂාත් කරගන්න මාර්ගය ඒකයි කියලා හිතන් ඉන්නවා නම් එහෙම නැතුව දැඩි ලෙස දුක් විඳමින් තමන්ගේ ජීවිතේට පුළුවන් තරම් දුක් දෙමින් කායික වේවා මානසික වේවා අන්න එහෙම නිවන කරගන්න පුළුවන් කියලා ඔබ හිතන් ඉන්නවා නම් පින්විතනේ ඔය දෙකම තථාගතයන් වහන්සේ දේශනා කරේ අනත්තය අනත් සංහිතෝ අනරියෝ ඔය අරිමග නෙමෙයි අර්ථය පිණිස හේතු වෙන්නේ නැහැ ඔක අර්ථය කියලා කියන්නේ නිවන නම් පින්විතනේ අනර්ථයක් පිණිසයි හේතු වෙන්නේ ඒ කියන්නේ කවදාකවත් ඔකෙන් නිවන සාක්ෂාත් කරගන්න බෑ කිං සත්‍ය ගවේසී නම් පින්දින ඔබ තාම කරන්නේ එහෙනම් ඔබ තාම බෝධිසත්වෙක් ඔබ කිං කුසල ගවේසී කියන මට්ටමේ නම් ඉන්න පින්දින ඔබ තාම බෝධිසත්වෙක් හැබැයි ඔබ මේ වෙනකොට සත්‍ය මග්ග ගාමිනීන කුසල මග්ග ගාමිනීන ආන්නේ ප්‍රතිපදාවේ නම් ඉන්නේ එහෙනම් පින්දින ඔබ ආර්ය ශ්‍රාවකෙක් මොකද ඔබ යම් දවසක ආර්ය මාර්ගයේ ගමන් කරන්න ආරම්භ කරා නම් පින්විතනි ආන් එදා තමයි ඔබේ සෝතාපන්න ඵලය ආරම්භ වුනේ සාක්ෂාත් වුනේ එහෙනම් මේ බොහොම වැදගත් කාරණාවක් ඔබට මේ කියන්න උත්සාහ කරේ තම තමන් දිහා හැල්ල බලන්න ඔබ කොතනද ඉන්නේ ඔබ තාම දහම ගවේෂණය කරනවද ඔබ විවිධ යාග හෝම කර කර හරි පින්විතනි නිවන හොයනවද ඔබ එක එක පුද පූජා පවත්වමින් දෙවි දේවතාවුන් වහන්සේලා වන්දනාමාන කරමින් විවිධ ගුරුවරු ඇසුරු කරමින් විවිධ කායික ක්‍රියාකාරකම් වල යෙදෙමින් විවිධ භාවනා ක්‍රම අත්හදා බලමින් විවිධාකාරයේ අන්‍යාගම් වල තියෙන සමාධි අත්හදා බලමින් ඔබ නිවන හොයනවා නම් ඒ කියන්නේ පිටින් ඔබ තාම බෝධිසත්වයෙක්. කමක් නැහැ වුණාට. ගැටලුවක් නැහැ. හැබැයි ඔබ හිතාගන්න එපා පින්විතනේ. ඔබ දැන් සෝතාපන්නයි කියලා. අන්න ඒක හිතාගත්තොත් හරි ප්‍රශ්නයක්. මොකද එතනින් එහාට පින්විතනේ ඔබ ඒ පැත්තටත් නැහැ මේ පැත්තටත් නැහැ. සත්‍ය හම්බුනේ නැති මනුස්සයා පින්විතනේ තමන්ට සත්‍ය හම්බුනේ නැති බව දැනගන්න එපා හරියට. ඒකනේ සත්‍ය. සත්‍ය හම්බුනේ නැති මනුස්සයා තමන්ට සත්‍ය හම්බෙලා තියෙනවා කියලා හිතන් හිටියොත් පින්විතනේ ඒක තරම් තවත් මුලාවක් නෑනේ. සත්‍ය හම්බෙච්ච කෙනා දන්නවා තමන්ට සත්‍ය හම්බෙච්ච බව. වැඩේ කියන්නේ පින්විතනේ අසත්‍යයට මුලා වෙලා ඉන්න කෙනා තත් හිතෙන්නේ යාර සත්‍ය හම්බෙලා කියලා. ඒ නිසා ඔය දෙන්නටම හිතෙන්නේ තමයි සත්‍ය හම්බෙලා කියලා තමයි. අන්න ඒක තමයි මේ ලෝකේ තියෙන ඇත්තම මහා ආවාසනාවන්ත දෙය. යම් බොරුවකට මුලා වුණාට පස්සේ ඒ බොරුවට මුලා වෙච්ච කෙනාට බෙන්දෙන හිතෙන්නේ නැහැ තමන් මුලා වෙලා ඉන්නේ කියලා. හිතෙන්නම තමන් හරි කියලා. ඒක නෙමෙයි මේ ලෝකේ තියෙන ලොකුම ආවාසනාව. ඔබ යම් කාරණාවක් සම්බන්ධයෙන් වැරදි ආબોධයක ඉන්නවා. නමුත් ඔබ දන්නේ නැහැ ඔබ වැරදි ආબોධයක ඉන්නේ කියලා. ඒක හරි අවාසනාවක් වෙනද? මං හිතන්නේ මේ ලෝකෙ දෙන ලොකුම අවාසනාවක් නේක. ලොකුම අභාග්‍යයක් නේක. අඩුතරින් පින්නේ වැරදි දේ වැරදි විදිහට දන්නවා නම් ඒක කොච්චර නම් යහපතක්ද? වැරදි අදහස දරන් ඉන්න මනුස්සයත් හරි අදහස දරන් ඉන්න මනුස්සයත් දෙන්නම හිතන් ඉන්නේ තමන් දරන් ඉන්න අදහස මොකක් කියලා හරි කියලා. ඒ නිසා දෙන්න එක්කෙනෙක්ටවත් තේන්නුතුනේ තමන් දරන් ඉන්න අදහස වෙනස් කරගන්න ඕනේ කියලා හිතෙන්නේ. හරි අදහස දරන් ඉන්න කෙනාට අදහස වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. එම අවශ්‍යතාවයක් නැහැ. නමුත් වැරදි අදහස දරන් ඉන්න කෙනාට තමන් දරන් ඉන්න අදහස නිවැරදි කරගන්න ඕමනාවක් හටගන්න හේතුවක් නැහැ. එහෙනම් ඔය දෙන්නම පින්විතනේ කරන්න තියෙන්නේ හොඳට පින් කරන එක. නිවන අදිෂ්ඨාන කරමින් පින් කරගන්න. හැබැයි පුළුවන් තරම් උත්සාහ ගන්න පින්විතනේ අර මං කියපු ලක්ෂණ තමන් ගාව තියෙනවද කියලා අඳුන ගන්න. එතකොට ඔබට තේරෙයි ඔබ ආර ශ්‍රාවකෙක්ද එහෙම නැත්නම් ඔබ තාම බෝධිසත්වෙක්ද කියලා. මම බෝධිසත්වයෙක් කියලා කිව්ව මහා අපහාසයක්ද? මම නරක වැඩද බෝධිසත්වයෙක් කියලා කියන්නේ? මං කිව්වේ හරක් මරන්නෙක් කියලා නෙමෙයි පින්නතනේ. බෝධිසත්වයෙක් ගැන කිව්වේ. එක එක ආකාරයේ දේවල් කර කර නිවන හොයනවා. සමහර කෙනෙක්ට සමාන හිතෙන්න පුළුවන්. භාවනා කළා සෝතාපන්න වෙන්නේ. තනියෙන්. ඒ කියන්නේ අනිවාර්යෙන් පිටින් නිවන හොයන කෙනෙක් නෙමෙයිද ඔය? බණ පදයක්වත් අහන්න නැතුව පිටින් කෙනෙක්ට භාවනා කරලා අරිහත් වෙන්න ඕන කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ඒ බෝධිසත්වෙක් වෙන්න ඕනේ නැති පින්නදද? ඒකනේ තාම මාර්ගයක් හම්බෙලා නැහැ. තව කෙනෙක් තව එක එක ක්‍රමෝපායන අනුගමනය කරනවා නම් ඒකෙන් මම කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැරෙන්න වෙන කිසිම දෙයකින් ඔබ නිවන හොයනවා නම් ඔන්න ඔතනක බල්ල ගන්නකෝ. වෙන කිසිම දෙයකින් ඔබ නිවන හොයනවා නම් පිටින් ආර්ය අෂ්ටාංගික මාර්ගය හැරෙන්න ඔබ හිතාගත්තට වරදක් නෑ. ඔබ තමයි බෝධිසත්වෙක් කියලා. සම්මා වායාමයේ තියෙන කරුණු ටික හරියාකාරයෙන් තේරුම් ගන්න ඕනේ. ඒකේ තියෙන පින්තුනේ එක දහම් කරුණක් පාවිච්චි කරලා අර කලින් කියපු කරුණු හතර කරගන්න එක. නූපන් අකුසල් සහ උපන් අකුසල් නැවත ඔය චිත්තසංතානේ නූපදවා ගන්නට ඔබට දහම් කරුණු 500ක් ඕනේ නැහැ. එකයි ඕනේ. පෙර උපන් කුසල් සහ පෙර නූපන් කුසල් ඔය දෙකම පින්වලින් හිතේ උපදවා ගන්නටත් දහම් කරුණු 500ක් ඕනේ නැහැ. දෙකක් ඕනෙත් නැහැ. එකයි ඕනේ. එහෙනම් පින්වලින් කරුණු හතරම කරගන්න ඔබට එක දහම් කරුණයි ඕනේ. දහම් කරුණ කියලා කිව්වේ එක කර්මස්ථානයයි ඕනේ. එක ක්‍රමයයි ඕනේ. නිවනට දේශනා කරපු එක දහම් පදයයි ඕනේ. ක්‍රම ගොඩක් ඕනේ නැහැ. ඒක ක්‍රමයයි ඕනේ. ඒ කියන්නේ කෙනෙක් තව ක්‍රම හොයනවා කියලා කියන්නේ නෙමෙයි. එයාට තාම ඒක ක්‍රමයක්වත් හම්බෙලා නැහැ. එහෙනම් එයා මොකද කරන් තියෙන්නේ? එයා හොයන්න ඕනේ. හැබැයි තේරුම් ගන්න තාම තමන්ට තාම ක්‍රමයක් හම්බෙලා නැති බව. ආන් එහෙම සපින්නේ තව කෙනෙක්ට දේශනා කරන එකත් හරි භයානකයි. ඔබට හම්බෙච්ච නැති ක්‍රමයේ ඔබ කොහොමද තව කෙනෙක්ට දේශනා කරන්නේ? ඒක හරියට නිකන් අර මම් මුලා වූ සමනලීයකකින් පාර ඇහුවා වගේ නේද? අන්දෙක් අන්දෙක්ට පාර පෙන්නනවා වගේ නේද? කනවල අල්ලනවා වගේ නේද පින්නතුද? ඒ නිසා ඔබ තාම දහම හොයන කෙනෙක් නම් දහම ගවේෂණය කරන කෙනෙක් නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කරුණු වලින් පරිබාහිරව ඔබ නිවන කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් පින්වතුනි මගේ යෝජනාව නම් ඔබ මේ දසන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවක් කියලා කවදාකවත් දේශනා කරන්න එහෙම යන්න එපා. ඔබට කියන්න පුළුවන් මම මේ දේශනා කරන්නේ මට වැටහිච්ච දහම කියලා. ඔබ ඒක තථාගතයන් වහන්සේගේ දහම කියලා එහෙම දේශනා කරන්න යන්න එපා පින්වතුනි. මොකද තථාගතවරු නිවන උදෙසා දේශනා කරන එකම මගයි. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ. ඒ මාර්ගය තමයි පින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ඒකෙන් නැති ක්‍රම හරහා මොනවා හරි වෙන්න පුළුවන් පින්තුනි. මේ විශ්ව ශක්තිය පාවිච්චි කරලා හරි නැත්නම් හුස්ම පාවිච්චි කරපු භාවනා ක්‍රම පාවිච්චි කරලා හරි මොනවා හරි එක එක ආකාරයේ ක්‍රමවේද ඒකම කිව්වේ යෝග ක්‍රම හරි ඒවා පාවිච්චි කර කර පින්තුනි ඔබ මේ නිවනයි කියලා දේශනා කරන එක ගැලපෙන්නේ නැහැ. මොකද ආරස්සංග මාර්ගයේ කොහෙවත් එහෙම එකක් ගැන සඳහනක් නැති නිසා. එහෙනම් ඔබ සීල දනම ඔන්නෝයි කියන කාරණාව හොඳට හිතර ගන්න. තාම නිවන් දකින ක්‍රමයක් හොයනවා කියලා කියන්නේ. තාම ගුරුකුලයක් හොයනවා කියලා කියන්නේ. තාම හරි ගුරුවරයෙක් හොයනවා කියලා කියන්නේ පින් ඔබට තාම හරි ගුරුවරයෙක් හම්බෙලා නැහැ කියන එක. මොකද හරි ගුරුවරයෙක් හම්බෙච්ච කෙනා ආයේ දෙවැනි ගුරුවරයෙක් හොයන්නේ. අසදි මහරහතන් වහන්සේගෙන් එක බණපදයක් අහගත්ත උපතිස්ස කියන පිරිවැජියා පින්වතුනි මතකයිනේ උපතිස්සයි කෝලිතයි හොඳම යාළුවෝ දෙන්න කටිකා කරගත්තේ මොකක්ද? අපි මේ දහම ගවේෂණය කර කර යන් සත්‍ය හොයමු. හැබැයි අපි දෙන්නන් කාටර එක හම්බෙච්ච ගමන් තව ටිකක් හොයමු කියලාද? අනික් කෙනාට වහාම ඇවිල්ලා දැනුවත් කරනවා කියලා. එහෙනම් අස්සදි මහ රහතන් වහන්සේ වෙන්න බෑ පින්දුනේ. උපතිස්ස පිරිවැජියර මුලින්ම හම්බෙච්ච දේශකයන් වහන්සේ. සමහරට තවත් ආගම් වල දේශකවරු අනේ ලබ්ධි දරාගෙන හිටපු පිරිස් මුණ ගැහෙන්නේ නැති. නමුත් ඒ කොයි අවස්ථාවකදීවත් පින්දුනේ ආපහු හැරිලා වෙන්නේ නැහැ. තමන්ගේ යාළුවා ගාවට. හැබැයි යම් වෙලාවක අහගත්ත නම් පින්වතුනි යම් බණපදයක් ඒ ධම්මා හේතු පබව තේසං හේතු තථාගතෝ ආහ කියලා ආයතින් යන වෙන්නේ නේ. එහෙනම් හිතලා බලන්න ඔබ කවුරුන් හෝ ස්වාමීන් වහන්සේ නමකගේ දේශනා මාලාවක් අහනවා නැත්නම් ඒක දේශනාවක් අහනවා ඒ ආගෙන යනකොට පින්වතුනි ඔබට හිතෙනවා මේක තමයි නිවන් මඟ කියලා. පස්සේ ඔබට කාලයක් ගියාට පස්සේ හිතනවා මං තව බණ ටිකක් අහලා බලන්න වෙන කොයින් හරි කියලා. ඔබට එහෙම හිතනවා කියලා කියන්නේ පින්වතුනි අර කලින් හම්බෙච්ච එක ඔබට අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ නේද නිවන කියලා. ඒක නේද ආය හොයන්නේ. එහෙම හේවට වරදක් කියනෝ නෙමෙයි මම මේ කියන්නේ පින්වතුනි එහෙනම් තවන්ට තාම නිවන අවබෝධ වෙලා නැති බව පිමනක් තේරුම් ගන්න. ඒක හොඳයි පින්වතුනි. නිවන අවබෝධලා නැතු අවබෝධ වෙලා කියලා හිතන් ඉන්න වඩා නිවන අවබෝධලා නැති බව තේරුම් ගන්න එක ওই දෙකෙන් වඩා ශ්‍රේෂ්ඨයි. මොකද අවබෝධලා නැතු අවබෝධ වෙලා තියෙනවා කියලා තේරුම් ගන්නත් කෙනා පින්නේ හරි භයානකයි. එක අතකින් මොකද තමන්ට වැටහිලා තියෙන දෙක යා දේශනා කරන්න පටන් ගන්නවා අනෙක් අයට. මේක තමයි නිවන කියන්නේ. හැබැයි තමන්ට අවබෝධ වෙලා නැහැ කියලා තේරුම් අරන් ඉන්න කෙනා පින්නතනේ තව කෙනෙක්ට සමාන දේශනා කරයි. හැබැයි මාත්මය හොයන ගමන් මේ මට වැටහිලා තියෙන දෙක මම මේ කියන්නේ මේකයි තථාගතයන් වහන්සේ දේශනා කරපු නිවන කියලා එහෙම විශ්වාස කරන්න දරා ගන්න යන්න එපා. මේ මට හිතෙන ටික. මොකද මමත් තාම හොයන ගමන්. ඇත්තට මම හිතන්නේ පින්නතනේ ලෝක සත්‍යය කෙරෙහි ගරුගුණ හිතක් තියෙන මිනිස්සෙක් ගුරුවරු ගොඩක් අතර ගුරුවරයෙක් හොයනවා නම් ඒ වගේ මෙයා දේශකයෙක් නම් පින්වතුනේ මං හිතන්නේ එයාට යුතුයකමක් තියෙනවා ඒ දේශනා කරන වෙලාවක හරි සඳහන් කරන්න මමත් තාම හරි ගුරුවරයෙක් හොයන ගමන් කියලා. අන්න එතකොට පින්වතුනේ අහගන්න මිනිස්සු දන්නවා මේකම හරි කියලා දරාගන්න එක වැරදි. නමුත් දැනත් අපිට වෙන දෙයක් නැත්නම් මේකින් ටික අහන් හිටියා කියලා වරදක් නැහැ. එනිසා ඔන්නෝයි මට්ටමින් පින්වතුනේ හැමෝම තමන් දිහා හැරලා බලන එක වටිනවා. මේ කාටවත් දොස් කියන හැම නෙමෙයි. මම මේ කියන්නේ පිළිතුරු ඔබ ඔබ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හොයලා බලන්න. මොකද අපිට පේන්න තියෙනවා අපිට අහන්න ලැබෙන සමහර අය ඔය ආකාරයට කටයුතු කරන. විවිධ ගුරුවරු පස්සේ යන විවිධ ක්‍රමෝපායන් අත්හදා බලන විවිධ රූක්ෂ ප්‍රතිපදා අනුගමනය කරන නොකා නොබී ඉන්න තනි කකුලෙන් හිටගෙන ඉන්න වගේ වෙනව වෙන්නත් පුළුවන්. කැලෑවක ගිහිල්ලා ජීවත් වෙන ගෙවල් දොරවල් අතහැරලා දාලා ඒ අය වැරද්දක් කරනවා කියලා එහෙම නෙමෙයි පින්නේ මම මේ කියන්නේ. මම මේ කියන්නේ ඒ අයට තාම නිවන ප්‍රත්‍යක්ෂ කරලා නැතුව ඇති කියලා. මොකද නිවන වෙනුවෙන් කරන්න ඕනේ ආරක්ෂණාංග මාර්ගයේ තියෙන ටික විතරයි. අන්න ඒක ගැන හොඳ අවබෝධයෙන් සියලු දෙනාම කටයුතු කරගන්න එක වටිනවා. අර ජීසත් මේ කතා වෙච්ච යම් කාරණාවක් ඔස්සේ අපි ටිකක් ඉදිරියට කතා කරගමු. අපි කතා වුණා පින්වතුනි අපි අතර මේ කතා කරගෙන ආපු යම් දහම් සාරයක් ඔස්සේ මේ මස්ලේ කඳක් සහ හිත්වලක් කියන කාරණාව ඔබට දකින්න පටන් ගන්න කියලා මම ආරාධනා කරනවා. ඇත්තටම තියන්නේ මොකද්ද කියලා බලන්න කියලා. මොකද නැති දේ ඔබ දකින්න තාක්කල් තියෙන දේ ඔබ නොදකින්න තාක්කල් ඔබ යටින් වෙන්න ඕන දේ වෙන්නේ නැහැ. එහෙනම් ගින්නක් හටගෙන තියෙන්නේ යම් තැනකද ආන්නේ ගින්න තියෙන්නේ කොතනද කියලා ඔබ දකින්න සාකච්ඡා කරන්නේ ඒ ගින්න නිවන නෙමෙයි ඔබ උත්සාහ කරන්නේ වෙන ගින්නක් නිවන. ඒකයි කිව්වේ. බඩ ගින්නක් වුණත් එන්නතුනි දෙවිදිකර දකින්න පුළුවන්. බඩ ගින්නක් කියලා කියන්නේ කුසේ ආහාර නැතිකම නිසා සිද්ධ වෙන දෙයක් කියලා දකින්න කෙනා කුසියට දුවනවා. බඩගින්න කියලා කියන්නේ බඩක් තියෙන නිසා සිද්ධ වෙන දෙයක් කියලා දකින්න කෙනා පන්සලට දුවනවා. දැන් දෙකකින් එකම වගේ පේන ප්‍රශ්නයකට උත්තර හොයනවා. එකම වගේ මිසක් එකම ප්‍රශ්න නෙමෙයි. දෙකේම ප්‍රතිඵල එකක් වෙන්න පුළුවන්. බඩගින්න. එක්කෙනෙක් වේදනාවෙන් දකින්න දුක. බඩගින්න කියන වේදනාව. අනික් කෙනා ප්‍රඥාවෙන් දකින්න දුක. මේ බඩගින්නක් හටගෙන තියෙන බඩක් පහළ වෙච්ච නිසා. බඩක් පහළ වුණේ ඇයි? මේ කයක් පෝෂණය කරන්න ඕන නිසා. කයක් පහළ වුණේ ඇයි? ඇස, කන, දිව, නාසය, කය කියන මේ ඉන්ද්‍රියන් ටික දරා ගන්න අවශ්‍ය කරන යම් ස්කන්ධයක් මේ කයක් ඕන නිසා. එනම් මේ ඇහැ කන දිවනාසය කායිකෙන් ටික පහළ වුණේ ඇයි? ඒවට බැරි චන්දරාගය නිසා. ඒවට බැරි චන්දරාගය තියෙන්නේ ඇයි? අවිද්‍යාව නිසා. අවිද්‍යාව දුරු කරගන්න මොකද කරන් තියෙන්නේ? විද්‍යාව අවබෝධ කරගන්න. එහෙනම් ඒකට මොකද කරන් තියෙන්නේ? පන්සලට යන්න. හැබැයි බඩගින්න හටගන්නේ කුසේ ආහාර නැති නිසා නම් පන්සලට ගියරන්නේ නැහැ නේද? යන කුසියට. අනකම කියන්නේ එකම ප්‍රශ්නේ දිහා දෙවිදිහකට දකින පිරිසක් මේ ලෝකෙ ඉන්නවා. එහෙනම් මේ මස්ලේ කය තුල දවන හිත් පරම්පරාව කියන කාරණාව ඔබ දැන් ඔබ තුලින් දැක ගන්න පුළුවන්කම හදාගෙන ඒක දැන් හොඳට ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. මොකද ඉදිරියේදී ගුරුහාමුදුරන් වහන්සේ දේශනා කරන ඒ දහම් කරුණු ඔබ ආරාමයට ඇවිල්ලා යහගන්න දේශනා ඔබට හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්න අවබෝධ වෙන්න නම් පින්තුනේ අර මං කලින් කිව්වා වගේ සම්මා වායාමයේ කරන්න වෙනවා. සම්මා වායාමයේ තුල තියෙන්නේ එක දහම් කරුණක් අරගෙන හොඳට උත්සාහ කළා හොඳ වීරිය වඩලා එකම දහම් කරුණ දිගින් දිගටම වඩන්න. ඒක තමයි සම්මා වායාම තුල සිද්ධ වෙන්න ඕන. ඒකයි මං කිව්වේ දහම් කරුණු ගොඩක් ඕනේ නැහැ පින්තුනේ. හිතේ කෙලස් පහරේ. ඔබ එකම දහම් කරුණක් අරගෙන ඒක සිය දහස් වතාවක් වඩන එක තුල තමයි නිවන වැඩේ. තී අකොඩක් වගේ වෙන්න කියලා කලින් ඔබට අවස්ථාවකදී කියලා තියෙනවා. එතකොට ගිය සතියේ මම ඔබට කිව්වා විවිධ පැතිකඩ ඔස්සේ පෙන්නලා මේ ඇත්තටම තියෙන දෙයයි එතනින් ඔබට සම්මුතියක් තුල පනවගෙන ඉන්න කොටසයි. අතර වෙනස හොඳට තේරුම් ගන්න කියලා. ඒකෙන් කියන්නේ සම්මුතිය බැහැර කරන්න කියන එක නෙමෙයි කියලා මම මේ ආයෙත් මතක් කරනවා ඔබට. සම්මුතිය බැහැර කරලා ජීවත් වෙන්න ගියොත් එන්නේ ඔබ තම ගාලක පැටලෙනවා ලොකු අමාරුවක වැටෙනවා. ඔබේ අන්තිම හුස්ම පොද දක්වා අපි ඉන්නතනේ සම්මුතියට ගැළපෙන විදිහට කටයුතු කරනවා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ විදිහටත් පැවිදි ජීවිතයක් ගත කරන උත්තමයෙක් ඒ විදිහටත් කටයුතු කරනවා. අන්තිම හුස්ම බිඳුව දක්වා. අවබෝධය කියලා කියන්නේ ඔබේ චිත්තභ්‍යන්තරයේ සිද්ධ වෙන දෙයක්. ඒක ඇත්තටම එළියට පේන විදිහකුත් නැහැ. ඔබේ හිතට හිත තියලා බැලුවොත් විතරක් පින්වතුනි ඔබේ අවබෝධය තව කෙනෙක්ට වටහා ගන්න පුළුවන් මට්ටමේ තමයි ඔබ කටයුතු කරන්න ඕනේ. වෙන විදිහකින් ඔබේ අවබෝධය එළියට පේන විදිහක් නැහැ. හැබැයි තව එක ක්‍රමයක් තියෙනවා. ඉස්සර දසකුසලයේ කරපු කෙනෙක් දැන් දසකුසලයේ සම්පූර්ණයෙන්ම නවත්තලා. හැබැයි ඒකත් ඉතින් බොරුවට කරන්නත් පුළුවන්. දසකුසලයේ අමාරුවෙන් නොකර ඉන්න පුළුවන්. අමාරුවෙන් දසකුසලේ නොකර ඉන්න කෙනයි දසකුසලේ කරන්න ඕන නැති කෙනයි අතර බාහිරින් වෙනසක් පේන්න විදිහක් නැහැ. බාහිරින් පේන්නේ නැහැ ඒක. ඒකරත් එහෙනම් අන්තිමට හිතට හිත තියලා බලන්න සිද්ධ වෙනවා. හැබැයි බාහිරින් දසකුසලේ නොකර ඉන්න එක තමයි සම්මුතිය. චිත්තභ්‍යන්තරෙන් දසකුසලේ කරන්න හිතෙන්නේ නැති එක තමයි අවබෝධය. ඒ පරමාර්ථය. පරමාර්ථය අවබෝධ වුණාම දසකුසලේ කරන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. සම්මුතිය තුළ අපි දසකුසලේ නොකර ඉන්න ඕනේ. එහෙනම් මේ සම්මුතියයි පරමාර්ථය අතර වෙනස තෝර බේර ගන්න එක ගැනත් අපි කතා කරමු. අපි ફોકસ කරා පින්තුනි මේ කතා කරගෙන ආපු මාලා අපි කතා කරගෙන ආපු සාකච්ඡා තුළ උදා වෙලා වැය වෙලා යන හිතක් උදා වෙලා වැය වෙලා යන හිතක් නම් ඒ වගේ මේ හිත උදා වෙලා වැය වෙලත් යනවනම් ඔය ඔබට හැඟෙන ගොඩක් දේවල් හැඟෙන එක ගැළපෙන්නේ නැහැ නේද කියලා හැඟෙන්න බෑ නෙමෙයි හැඟෙන එක ගැළපෙන්නේ. මොකද හැඟෙන්න බෑ කියන කතාව වැරදි. හැඟෙනවනේ. එනක impossible නෙමෙයි. Not suitable. සුදුසු නැහැ. Impossible එකක්, not suitable තව එකක්. Unsuitable. එතකොට ඔබට හැඟෙනවා පින්තුනේ ඔය හිතකට ඇත්තටම ඔබට කියලා කියන්නේ හිතකට. හිතකට හැඟෙනවා ඔබ හවල් නම් දරාගත්ත කෙනා කියලා. ඔබේ නම ජේමිස් කියලා. හිතකට හැඟෙනවා. නැත්තම් ජෝන් කියලා. නැත්තම් ජේම් කියලා. හිතකට ওই විදිහට හැඟෙන එක හැඟෙන්න පුළුවන්. නමුත් හැඟෙන එක සුදුසු නැහැ නේද? ඇයිඒ ඇයි අත එහෙම කිවි හිතක් කොහොමද පින්ගුතුන නමක් තියෙන කෙනෙක් බඩ පත්තුනේ නමක් ඔබට දෙන සම්මුතියෙන්ද නමක් ලියලා තියෙන උපැන්න සහතිකේ ඔය උපැන්න සහතිකේ නම ලිව්වේ ඔබට මිසක් හිතට නෙමෙයිනේ මොකද හිත මේ දැන පින්ගුතුන ඉපදුනේ එහෙනම් කල් තියා උපදින්න තියෙන හිතකට දැන් නමක් දෙන්න පුළුවන්ද හොඳට කල්පනා කරලා බලන්න දරුවෙක්ට නමක් දෙන්නේ අඩුම තරමේ දරුවා ඉපදෙනකන්වත් ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් ඉතින් අඩු තරමේ සාමාන්‍ය සම්මුති ලෝකයේ දරුවෙක් බඩේ ඉන්න කාලේ නම් දෙන්නේ නැහැ. දරුවා ඉපදෙනකන් ඉන්නවා. එහෙමනේ සම්මුතිය. ඉතින් අපි ඒ සම්මුතිය අනුව කල්පනා කරලා බැලුවොත් පින්නේ දරුවෙක් උපදිනකන් නමක් දෙන්නේ නැහැ. එහෙනම් ඔබට තව විනාඩි 10කින් උදා වෙන්න තියෙන හිතට දීපු නම වෙන්න බෑ නේද ජෝන් හෝ ජේන් හෝ ජේමිස් මොකක් හරි මොදේ හිත තාම උදා වෙලා නැහැ නේ එන හිතට කොහොමද දැන් නමක් දෙන්නේ ඉතින් ඔන්න විනාඩි 10කට පස්සේ හිතක් උදා වෙනවා ඒ උදා වෙච්ච හිත කියනවා මගේ නම ජෝන් කියලා එහෙම හැංගෙනවා තමයි හැංගෙන්න බෑ නෙමෙයි හැංගෙනවා නමුත් ඒක ගැලපෙන්නේ නැහැ නේද ගැලපෙන්නේ නැති දේවල් ඔබට හැඟෙනකොට අපිට ඒකට උත්තර හොයන්න සිද්ධ වෙනවනේ දැන් හිතන්නකෝ ගෙදරක පින්වතුනි තරුණ ගැහණු දරුවෙක් ඉන්නවා ඒ ගැහණු දරුවට අල්ලපු ගෙදර ඉන්න පිරිමි දරුවෙක් ගැන අදහසක් පහළ වෙනවා හැබැයි ඒ දරුවා කුඩු ගහනවා දෙමාපිය මේක දන්නවා මේ ගැහණු දරුවා දැන් ඒ දරුවගේ හිතේ එහෙම හැඟීමක් එන්න බැරිද? එන්න බෑ කියන්නේ කොහොමද? ඇවිල්ලා තියෙන්නේ. බෑ නෙමෙයි පුළුවන්. පුළුවන් නිසා තමයි දෙමාපිය පුළුවන් තරම් පරිස්සම් කරන්න හදන්නේ දරුවන්. ඒ වගේ හැඟීම් හිතට එන්න ඇති වෙන්නේ. හැබැයි මොකද එන්නේ නැත්තම් පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඉතින් අම්මා අපිට උත්සාහ කරා පුළුවන් තරම් කාලයක් මේ දෙන්නා වෙන් කරලා තියන්න. මොකද ඒ කුඩු ගහන කොල්ලා ගැන මේ දරුවගේ හිතේ අදහසක් බැහැගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මේ අම්මට තේරුණා උත්සාහ කරා මෙච්චර කාලයක් ඒක කරන්න හැබැයි යම් දවසක් අවපින්න එක කරගන්න බැරි වෙච්ච චුට්ටක් අතපසු වුණා ඒ දෙන්න එකට හම්බුණා පොඩි කතාබහක් කරා දැන් මේ දරුවට ඒ කොල්ලා ගැන හිතේ අදහසක් ඇවිල්ලා ඔන්න ආවනේ දැන් හැබැයි සුදුසුද අන්නේ අම්මා කියනවා උඹට ගැලපෙන්නේ නැහැ ඒක. ඒ කොල්ලව හිතින් අතහැරගන්න. ජීවපමණින් කරන්නත් බෑ. හැබැයි සුදුසු නැන්නේ. ඒත් බැරිද? පුළුවන්. එහෙම හැංගීම් එන්න බැරිද? පුළුවන්. හැංගීම් එන්න පුළුවන්. එහෙනම් බෑ නෙමෙයි. හැබැයි සුදුසු නැහැ. ආන් ඒ වගේ එකක් නේද වෙලා තියෙන්නේ. හිතකට හැංගෙනවා Taman John කියන බැරිද? පුළුවන් පුළුවන් නිසා නැගෙන. ඒකනේ ඔබෙන් නම අහුවම ඔබ නම කියන්න බින්ද නෑ දෙපාරක් ඉදන් නැතුව. ඒ වගේ මේකනේ ඔබෙන් අහුවම් බින්ද ඔබ නම කරන්නේ මේ ඔබේ ඇඩ්‍රස් එක කියනවා ඔබේ වයස කියනවා. ඔබේ රැකියාව මොකද කියලා ටග් ගලබ උත්තර දෙනවා. ඔය උත්තර දෙන හැම අවස්ථාවකදීම ඔය උත්තරේ ආවේ කොහොමද? කල්පනා කරලා බලන්න. කටින් ඔය ප්‍රශ්නෙට උත්තරේ ආව කියලා හිතමුකෝ. කටට ජවය නැගුණේ කොහොමද? ඔය මාංශපේශය ඇකිල්ලා කියලා ඔබ කියයි. එතනට ආවේ කොහොමද? ස්නායු පද්ධතියක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා කියලා ඔබ කියයි. එතනට ආවේ කොහොමද? මොළේ හරහා කියලා කියයි. එතනට ආවේ කොහොමද? එතනින් එහාට ඔබට කියන්න සිද්ධ වෙනවා අපි මේ හිත ක්‍රියාත්මක වුණා කියලා. කොයි හිතද? මේ දැන් උදා වෙච්ච හිත නේද? ඉපදිච්ච වෙලා තිබ්බ හිතද? ඉතින් මේ දැන් උදා වෙච්ච හිත කියන අපෙන් උතුනේ මම දොස්තර කෙනෙක් කියලා. ඉතින් දොස්තර කෙනෙක් වෙන්න අවුරුදු 5ක් මෙඩිකල් කොලෙජ් යන්න ඕනේ නේද? දැන් ගියාද ওই හිත? අවුරුදු 5ක්. එහෙනම් එහෙම හැංගෙන එක සුදුසු නෑ නේද? ගැළපෙන්නේ නෑ නේද එහෙම හැංගෙන එක? ඒත් හැංගෙන්න බැරිද? දැන් හොන්දට පිළිනෝ ඔය ඒකේ වෙනස් තවර ගන්න. මොකද මම මේ කියන කාරණාව ඉස්සරහට වැදගත් වෙනවා. හැංගෙන්න පුළුවන්ද බැරිද කියලා කියන එකක්. ඒ හැංගෙන එක සුදුසුද නැද්ද කියලා කියන්නේ තව එකක්. මොකද හැංගෙන්න පුළුවන් නිසා තමයි පින්තුනේ අපි මේ බෙහෙත් කරන්නේ. මොකද ඒක හැංගෙන්න බැරි නම් අපි බෙහෙත් කරන්න ඕනේ නැහැ නේද? හැංගෙන්නේ නැහැ. ඒ වගේම හැංගෙන්න සුදුසු නැති නිසා තමයි බෙහෙත් කරන්නේ. එහෙනම් හැංගෙන්න පුළුවන් නිසාත් ඒක සුදුසු නැති නිසාත් තමයි තථාගතයන් වහන්සේ දහම් දෙසුවේ. හැංගෙන්න බැරි නම් එහෙනම් තථාගතවරු දහම් දෙසන්නේ නැහැ. නැති ප්‍රශ්නයක් විසඳන්න ඕනේ නැහැ. ඒ වගේම හැංගෙන එක සුදුසු නම් ඒත් දහම් දෙසන්නේ නැහැ. එහෙනම් දහම් දෙසීමේ හැංගෙන්න පුළුවන්. හැබැයි සුදුසු නැහැ. පුළුවන් වුණාට සුදුසු නැහැ. පුළුවන් වෙන්නේ ඇයි? ඒකට ක්‍රමවේදයක් තියෙන නිසා. දැන් මිනිස්සුන්ට පුළුවන් ගිහිල්ලා තා මිනිස්සෙක් මරන්න. බැරිද? පුළුවන්. ඇයි සමහර මිනිස්සු රණ්ඩු වෙන්න ගියාම කියන්නේ? ඇයි මොකෝ තමයි සිතන්නේ මට බෑ කියලා? පුළුවන් ඉතින්. හැබැයි සුදුසු නැහැ. පුළුවන් වෙච්ච පළේ සුදුසු වෙන්නේ නැහැ නේද හැමදේම? පුළුවන් නිසා තමයි පින්නේ හැංගෙන්නේ. හොඳට තේරුම් ගන්න මේ කියන පොයින්ට් එක. පුළුවන් නිසා තමයි එහෙම හැංගෙන්නේ. හැබැයි එහෙම හැංගෙන එක සුදුසු නැති නිසා තමයි මේකට පිළියම් කරන්නේ. එහෙනම් හිතකට හැංගෙන්න පුළුවන් පින්නේ බෑ නෙමෙයි පුළුවන්. තමන්ගේ නම ජෝන් කියලා. හැබැයි ඒක සුදුසුද? දැන් තව විනාඩි 10කින් ඔබට පහලින් හිතෙන් නම ඇහුවොත් ඒත් කියනවා පින්නේ ජෝන් කියලා. ඉතින් කල් තියාමේ නම දැම්මේ කොහොමද? කවුද ඒ හිතට කිව්වේ මේ නම ජෝන් කියලා? ඉපදිච්ච වෙලාවේ පහලට හිතර නම් අපි කිව්ව කමන්නේ නම දැම්ම කියලා. නමුත් මේ දැන් පහල වෙච්ච හිත අපි කිව්වෙත් නෑ ජෝන් කියලා. එයා කොහොමද හිතාගෙන යා ජෝන් කියලා? කයින තහන්නේ නැතු. හැබැයි හිතට හැංගෙනවා මං තමයි ජෝන් කියලා. ඇයි? මින් මන්ද මට ඉස්සෙල්ලා ජෝන් කියලා කිව්වා. ඒ හිතට කොහොමද මේ ඉස්සෙල්ලා කිව්වා වෙන ඒ හිතේ ඉවලයි තිබ්බේ නෑනේ. එනකොට හොඳටම තේරෙනවා නේද මේ හිතට හැංගෙන එක සිද්ධ වෙනවා කියලා. හිත කියනවා මම ගුරුවරයෙක්, හිත කියනවා මං දොස්තර කෙනෙක්, හිත කියනවා මං නීතිඥවරයෙක්. ඔය ඔක්කොම හිත කියනවා. හැංගෙන්න බැරිද? හැංගෙන්න බැරි නම් හැංගෙయ్య. එන හැංගෙනවා. මොකද හිත වලට වෙන්නේ හැංගෙන එක විතරයිනේ පින්නතුනේ. දැන් දොස්තර කෙනෙක් කියලා හිතක් කියන්නේ මොකෝ හිත වටේ වේදනාවක් නැහනේ. එන හිතකට හැංගෙනවා ඔය. මොකද හිත කියලා කියන්නේ හැංගෙන ධාති. හැංගෙන දේවල්. හිත වලට තමයි හැංගෙන්නේ. ඇඟේ කොයි තැනකටවත් හැංගෙන්නේ නැහැ. මේ ගස් ගල් වලට හැංගෙන්නේ නැහැ පින්නතුනේ. හිත වලටයි හැංගෙන්නේ. මොකද හැංගීම් හැඟීමක් කියලා කියන්නේ හිතකට තියෙන හැකියාවක්. හිතවලට විතරයි හැඟෙන හැකියාව තියෙන්නේ. එහෙනම් හිතකට හැඟෙනවා. අනික තේරුම් ගන්න මෙන්න හිතවලට හැඟෙනවා විතරයි. වෙන දේවල් නැහැ හිතවලට සිද්ධ වෙන. රූප මොකක් වෙනවා? හැඟෙනවා. දැන් මේක වටාත්තක් කියලා පෙන්වතුනේ. ඔය හිතට හැඟෙනවා. මොකද කොහොමද වටාත්තක් හිතට ආවේ නැන්නේ? ආලෝකේවත් හිතට පතිතුන්නේ නැහැ. ටිකක් ගැඹුරු කරුණක් මේ කියන්නේ. නමුත් ඔබ හොඳ සීකල්පනාවෙන් අහගත්තොත් ඔබට තේරුම් ගන්න බැරි කමකුත් නැහැ. මේ පොඩි පොඩි කතන්දර කියලා පෙන්නේ මහා කතාව දෙනවා අපි තව ටිකකින්. නැවත ඔබ හොඳට මේ පරිසරය හදාගන්න ඕනේ. එතකොට තමයි මේ සාක්ෂි ඉදිරිපත් කරගෙන ඉදිරිපත් කරගෙන ඉදිරිපත් කරගෙන ඔබ තුළ ප්‍රශ්නයක් මතු කරවනවා මම. ඒකම මේ කරන්න උත්සාහ කරන්නේ. හරිද? උසාවියේ නඩු තීන්දුවක් ගන්නවා වගේ කවරේ මිනිස්සෙක් කියලා චෝදනා කරනවා. සාමීනි ආවල් කෙනා මගේ යාළුවා නැත්නම් මගේ සහෝදරයා ඝාතනය කරා. දැන් නඩුකාරුන් වහන්සේ දෙකුතුනේ ඇත්තද කියලා එහෙනම් ඔබට සිර දඬුවම නීම කරනවා කියලා කියන්නේ නැහනේ. දැන් සාක්ෂි වෙනවා. මතකද අපි ඉස්සරින්ම ඔබට කිව්වා උසාවියට අරන් යන්න කියලා. උසාවියට ගියා වගේ පින් ඔබ ඔබෙන් කරුණු ඉල්ල ඉදිරිපත් කරන්න කියලා. මොකද එදා ඉඳන් පින් මං දේවල් තේරුම් ගත්තේ ඔන්න ඔය විදිහට. කවුරු කියව නිසා අහගන්න පිළිගන්නේ. හොඳට කල්පනා කරලා සාක්ෂි හොයන. පදනමක් තියෙන්න ඕනේ, තර්කයක් තියෙන්න ඕනේ, ගැළපෙන්න ඕනේ. තර්කෙට ගැළපෙච්ච පමණින්වත් මදි. විවිධ පැතිකඩ ඔස්සේ මේක සත්‍ය බව වැටහෙන්න ඕනේ. ඒ නිසා මේ උත්සාහ කරන පිංගුන ඔබට එක එක ආකාරයෙන් කරුණු ඉදිරිපත් කරගෙන ඉදිරිපත් කර කර ඔබට හේතු ගන්නන්න මේ හැඟීමක් පමණයි. හැබැයි ඒ හැඟීම සුදුසු නැති බව. අන්න එතකොට ඔබට ප්‍රශ්නයක් එනවා. ඇයි මේ සුදුසු නැති දෙයක් හැඟෙන්නේ? ඇයි මේ ගැළපෙන්නේ නැති දෙයක් හැඟෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්න ඔබට එනවා. ඊට පස්සේ ඔබට ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ ගැළපෙන්නේ නැති දේවල් හැඟෙන එක නවත්ත ගන්න බැරිද? ආන්න ඊට පස්සේ තියෙනවා මට පුළුවන්. අපිට පුළුවන්. ඔබට ඒක හැඟෙන එක නවත්ත ගන්න උදව් කරන්න. ඊට කලින් හැබැයි හැඟෙන එක නවත්ත ගන්න හැටි කියලා දුන්නොත් වැඩක් නැහැ. මොකද ඔබ අපෙන් ආයේ. ඉතින් මොකටද ඔබ නවත්ත ගන්න ඕනේ? මොකටද ඒක තියෙන ප්‍රශ්නේ? දැන් ගුරුහාඳුරෝ පසුගිය දේශනාවල ඔබට විටෙන් විටේ මතක් කරා. මතකද ට්‍රේලර් එකක් කිව්වේ කියලා ඔබට කිව්වේ? ඔය මම කියලා කියන හැඟීමක් විතරයි කියලා. ඉතින් ඕක පිළිගන්න ඔබ ඕන තරම් අහලා ඇති සමහර වෙනත් තැන්වලින්. පවා. මේ ගුරුහාඳුර දේශනාවෙන් එදා අහගත්ත දැන් මේනකට අවස්ථාව කීපයකදී අනුත්තර දේශනාවල ඒ වගේම මහා දේශනාවල් බහලා තියෙන ඔය කරුණ. නැවත ඔබට තාම හිතෙන්නේ නැතුව ඇති ඉතින් මොකටද ඒක නවත්ත ගන්න ඕනේ? ආ හරි මම කියන හැඟීමක් විතරයි. ඉතින් මොකටද ඒක නවත්තන්නේ? ඇයි නවත්තන්නේ? දැන් අර ගෙදර කෙල්ලට කිව්වම අම්මා මේ අර කොල්ලගෙන උඹේ හිතේ ওই තියෙන ඇයි හොඳයි නවත්ත ගන්න ඕනේ? මොකද යහන් බලමින් ප්‍රශ්න. එහෙනම් මොකටද? ඇයි ආමට මක් කරාට? ඇයි අම්මා යාට කැමති නැත්තේ? මං යාට ආදරේනි. එයාත් මට ආදරේනි. ඇයි? ඔන්න ප්‍රශ්නේ අහනවා. අහනවද නැද්ද? ඔබ කල්පනා කරලා බලන්න සමහර ඔබේ දෙනවා අපි ඔබේ හිතේ කවුරු හරිගෙන අදහසක් පාලනවා නම් ඒක නවත්තන්න කියපුවා මොකද කිය? ආ මගේ නම නවත්ත ගන්න. එහෙම කිව්වේ නෑ. එපා කියපු කම්පැනි මුලින් මානේ මොකද? ඇයි? කට ගහන් යනවට නෙමෙයි. පදනමක් තියෙන ඉබේ පිංගුදින මොකක් හරි කරන්න මේ ලෝකෙ. නිකන් කවුරු කරන්න කිවර කරන එක තේරුමක් නෑ. ඒක කළා අන්තිම විනාශයක් වුණොත් එම අපරාධයක් වුණොත් එම. ආ අපි කියනවා මම කියන්නේ හැංගීමක් නවත්ත ගන්නකොද? දැන් ඔබ ඒක නවත්තගෙන නවත්ත ගන්න උත්සාහ කළා පින් අන්තිම ඔබට පිස්සු වැදුනොත් එහෙම. මේ අපරාධනේ ඒක නවත්ත ගන්න. ඊට පස්සේ ඔබට ජීවත් වෙන්න බෑ කියලා හිතුනොත් එහෙම. සිරිනසා ගන්න හිතුනොත් එහෙම. අපරාධනේ පින්වත මේ. නවත්ත ගත්තා. ඊට වඩා හොඳ නෝම ඉන්න එක. ඒකයි මම කියන්නේ. එහෙනම් මුකුත් කරන්න කලින් පිටින් ඇයි ඒක කරන්න ඕනේ කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ. ඇයි කියලා තේරුම් බේරුම් කරගන්න නැතුව කරන ඕනම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. මගක් දුර ගිහිලා එක්ක නවතිනවා. නැත්නම් හරියට කරන්නේ නැහැ. Start with why. ඔබ අහලා තියෙන්නේ. විවිධ මේ ලෝකේ දිනාගත්ත මිනිස්සු, දිනාගත්ත ඇයි සම්මත මිනිස්සු, මම මේ අනන්ත ජීනි ඉන්ද්‍රයන් වහන්සේ ගැන කියන හැම නෙමෙයි කියලා ඔබ දන්න ඕනේ. හැමෝම පිළි පටන් ගන්න start with why. Simon Sinek කියන මහත්තයා ඒ පොත්පත් ඔබ කියවලා තියෙනවනම් positive thinking personal development ආදි වශයෙන් start with why. Hey, why? Why should I stop it? ඇයි මම ඒක නවත්ත ගන්න ඕනේ? මම කියන හැඟීම නවත්ත ගන්න ඇයි? මොකටද? කවුරුත් බන කියන නිසා? යම් දේශනාවක් එහෙම තියෙන නිසා? මොකටද එහෙම කරන්නේ? අන්න ඒකට තමයි මම ඔබට කරුණ ඉදිරිපත් කරන්නේ. ඒක අපිට මං ගීසති පෙන්වලා දෙන්නේ බෙදන්නේ. පිස්සුවක් නේද ඔය කියලා. හිතකට ඔහම හිතන එක විකෘතියක්. දැන් විකෘතියක් කියලා තේරුම් ගත්තට පස්සේ ඔබට තේරුම් යන්න බෑ. එහෙනම් මම මේක නවත්ත ගන්න ඕනේ කියලා. දැන් ඔබට හිතනනම් බෙදන්නේ ඔබ ඌරෙක් කියලා. හරිද? ඔබට අවංකවම එහෙම හිතෙනවා. යම් දවසක මම ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා මේ මහත්යෝ. ඔබතුමාට ওই හිතන එක වැරදීනේ. බලන්න ඔබතුමා ඇවිදින්නේ කකුල් දෙකෙන්නේ. අර බන්න අර ඌරු තඩිය. ඌ ඇවිදින්නේ කකුල් හතරෙන්නේ. දැන් ඔබතුමා ඇවිදින්නේ කකුල් දෙකෙන්නේ. අර බන්න ඌ කන දේවල්. ඔබතුමා කන්නේ බත්නේ. ඌ කන්නේ අසූචිනේ. අරබන් ඌ ඉන්න හැටි බොහොම අපිරිසිදුව රීතර. ඔබතුමා බොහොම පිරිසිදුර ඉන්නේ දරු පවුලක් එක්ක. දේන ඔබතුමා ඌරෙක් වෙන්න බෑ නේද? ඒ ගැළපෙන්නේ නැහැ නේද ඔබතුමාට මේ හිතන විදිය? එහෙම හිතන එක. අන්න තේරුම් ගන්නවා. හා ඇත්තනේ. එහෙනම් මම මේක නවත්ත ගන්න කොහොමද? අන්න ඒකට උත්තර දෙනවා ඊට පස්සේ. ආ ඔබ එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පින්වතුනි. මනුස්සෙ සිගරට් බොනවා. පුරුදු වුණා. හරිද? සිගරට් බොන එක නවත්තන්න කියලා මොකද යට කියන්නේ? ඊදනක ඔබේ දරුවෙක් කියනවා කියලා පුතේ නවත්තන්න ඕන සිගරට් බොන එක. මොකද දැන් මුලින්ම අහන්නේ? නැයි? නැත්තම් අරක බොන එක. නවත්තන්න කියන කලින් මොකද ඔබ කියන්නේ? ඇයි කියන ප්‍රශ්නට උත්තරේ. එක්ක ඔබ කියනවා ඒක ශරීර සෞඛ්‍යට අහිතකරයි. ධනේ නාස්ති වෙනවා. වටපිටාවින් ණයට ඒක කරදරයි, හිරිහැරයි. එයා අසනීපෙනවා. බිව්වට පස්සේ සීවිකල් වෙනවා. ඒතර ඔබ කරන කියන දේ ඔබටවත් මතක නැහැ. දන්නේ නැහැ. මේ නිසා හරි කරදරයි. ආන් ඒ නිසා නවත්තන්න. දැක්කද? Y එකෙන් පටන් ගන්නවා. ඇයි? ඕක බහරිද තේරුම් ගත්තාම ආයෙ මං ඔබෙන් පිටිපස්සෙන් ඉඳන් පෙරැත්ත කරන්න ඕනේ නැහැ ඔබ කරගන්න කියලා. මතකද තියෙන අපි ඔබට සතර පායගෙන ඉස්සලා කියලා දුන්න පින්වතුනි මේ ඔක්කොම පටන් ගන්න කලින්. ගුරුහාඳුනන් වහන්සේගේ ඉස්සර දේශන ආරම්භ බලන්න. දේශකතුමාගේ දේශන ආරම්භ බලන්න ඉස්සර දේශනා කරපු කොච්චරනම් සතර පායගෙන දේශනා කරාද කියලා. මේ නිවන් මඟට පිවිසෙන්න ඕනේ ඇයි කියන එක තමයි මේ මුලින්ම දේශනා කළේ. සතර පායෙන් නිදහස් වෙන්න. කාලයගේ ඇවැමෙන් පින්තුනේ ඔබට ඔබ ඔබේ ධම්මාබෝධය තියුණු වෙන්න තව තීක්ෂණ වෙන්න ඔබට තේරෙයි පින්තුනේ ඇත්තටම තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පාරලා ධම්ම දෙසේ ඔබ සතර පායෙන් නිදහස් කරන්න නෙමෙයි කියලා. ඊට වඩා අපායක් තියෙනවා. දැන් ඔබයි ලෝකාන්තරික නරකය නේද අපේ හඳුරන්නේ කියලා. නෑ ගැන නෙමෙයි කියන්නේ. ඒ ගැන නෙමෙයි පින්තුනේ. තථාගතවරු මේ ලෝකෙට පහළ වෙන්නේ පටිච්චසමුප්පාදේ දේශනා කරන්න. ඒ පටිච්චසමුප්පාදේ පින් අගට හැදෙනවා ජාති කියලා එකක්. ආන්ගේ ජාති නිසා තමයි 11 මහා ගින්නම හටගන්නේ. පින්වතුනේ කිව්වට විශ්වාස කරන්න. අවීති මහා නරකාදී පහළ වෙන හිත් පරම්පරාවත් මොහොතක් ගානේ ජාති හට ගන්නවා. ජාති හටගන්නේ නිකන්. ජාති හටගන්නේ පින්වතුනේ හිතක් පීඩාවෙන් නිදහස් වෙන්නයි ජාති හටගන්නේ. අභිසංකාර නිසා. සෙල්සියස් තාංශක 3000ට රත් කරපු ලෝදිය තුල අනන්ත අප්‍රමාණ කායික පීඩා මැද හටගන්න හිත් පරම්පරාවකට තියෙන ලොකුම ප්‍රශ්නේ හිතේ හටගන්න පීඩාව. අර කායට දැනෙන ටික නෙමෙයි. මම කියලා හැඟෙන්නේ නැති එක. ආන් ඒ නිසා ඔක්කොම පැත්තකින් දිලා යට තියෙන මුලින්ම තියෙන ප්‍රශ්නේ ඉඳගෙන ඉන්නවා. මොකක්ද? මම කියලා හඟව ගන්නවා. ඊට පස්සේ කියනවා ත්‍රිදෙනවා පිච්චෙනවා දැගෙනවා. තථාගතතුරු මේ ලෝකෙට පාළුනේ අවිතින් ගලවන නෙමේ පින්නතුනේ. අන්න ওই જાති හටගන්න කෙනාටවත්. අවිතී ඉන්න නිර්සත්ත්වයටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ අවිතී තියෙන දුක්ඛන නෙමේ. හැබැයි ආයක දන්නේ. ඉතින් ඔන්නෝයි කියන තැනට පින්දුන අපි ඔබ කෙමෙන් මේ ගේන උත්සාහ කරන්නේ ඔන්නෝයි කියන කාරණාව තේරුම් ගන්න හරියට. මම මේ කීප ටිකක් තාම සමහරවිට ඔබට හරියට තේරුම් ගියේ නැති වෙයි. ප්‍රශ්න නැහැ අපි හින්තර යන් ඉස්සරහට. හින්තර යන්. කලබලෙන්න ඕනේ මොකටද? මැරෙනවා කියලා දැන් ඔබ හරි පටන් ගන්නවලුම කියවන දේශනාව. කිව්වා. එදේ කලබලෙන්න ඕනේ. මේ ඊළඟට කියනන දහම් කරුණු ටික හරවුසල ගන්න නෙමෙයි දැනට කීපු ටිකක් තියෙන කරන්න කියලා අන්නේ ටික කරා. අනකම ආරම්භෙදිම ඔබට කිව්වේ පින්විතරේ. දැන් ඔබට තේරෙයි දැන් ගුරු හාමුදුරන් වහන්සේ දේශනාවල කියන අපි ඉස්සරහට ඔබට මේ ටික පැහැදිලි කරලා දෙනවා. ඉස්සර වසල ගති වලින් අයින් වෙන්න, දස කුසලයේ කරන එක නවත්තන්න, අනෙක් මිනිස්සු දෙහිං හිංසා කරන ජීවිතේ නවත්තලා දාන්න, හුලම් පොදකින්වත් කාටවත් කරදරයක් වෙනවා නම් තමන්ගේ දෙයින් ඒ සියල්ලම නවත්තලා දාන්න. ඔබට සමාත පින්දනේ කෙනෙක් ඇති කාලා ඉන්න බෑ ওই ටික. ඉවසගෙන ඉන්න බෑ. අනේ අනේ කියන්නකෝ දැන් ඔච්චර ඔව කී කී ඉන්නේ. කියන්නම් කින් ටික කියන්නකෝ. කෙරෙත් එහෙම හිතෙන්න පුළුවන්. එයාට හිතේ පින්දනේ ඊට පස්සේ එයා නිවන වෙනුවෙන් කරන අරගලයක් කී තින්නේ කියලා. එයා වීරිය වඩනවා කියලා. නිවන කරගන්න තියෙන ඕමන අපි මැරෙයිද දන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට අපිට ওই ටික කියන්න කියලා. ඉතින් ඒක නෙමෙයි නිවනට දැක්විය යුතු වීරිය. අර කිය කරන්න කියලා කීපු ටික තියෙන්නේ. ආන් ඒ ටික නොපිරිහලා සිදු කරන එක තමයි නිවනට දක්වන වීරිය. මිසක් ඊළඟට එන්න තියෙන ටික ඇදලා ගන්න හදන එක නෙමෙයි. ඒ කරන්නේ ධර්ම ගවේෂි. ඒ කියන්නේ තව ගවේෂණය. අනේ ඊළඟේ මොකද ඔය තිබහ කවදාකවත් නිවෙන්නේ නැහැ. හේතුව නිවන ප්‍රත්‍යක්ෂ කරපු කිතක් නෙමෙයි ඔය අහන්නේ කාරණා. ලුණු වතුර බීවර පින්නේ කවදාකවත් තිබහණි වෙන්නේ නැහැ. අනේකම අපිට මේ ආය කියන්න හදන්නේ. යම් කාලයක් සමහර ගුරුහාමුදුරන්ට යයි පින්නුතුනි ඔබට ওই කරුණ ටික පැහැදිලි කරලා දැන්. ඔබට ඒක ඉවසගෙන ඉන්න බැරි නම් ඔබ ඉස්සරහට දාන්න එපා. ඉතින් අපි මැරෙනවා මැරෙන්න කලින් මේ නිවන කරගන්නවද බලන්න මං කොච්චර උනන්දුවෙන් වීරයෙන් මේ නිවන කරගන්න හදනවද. අපි පිළිගන්නේ නැහැ පින්නුනි ඒ ඔබ ගාව තියෙන නිවනට තියෙන වීරය කියලා. ඒක නෙමෙයි නිවනට ඕන වීරය. ඊළඟට කියන්නන දහම් කරුණ ටික කොහොමද අදාහ ගන්න ඕනේ කියන එක නෙමෙයි. දැනට කියලා තියෙන ටික කොච්චර උනන්දෙන් උත්සාහයෙන් කරනවද අන්න ඒකයි නිවන තියෙන වීරය. ඒක කරන්නේ නැති මනුස්සයා ඊළඟට කැදලා ගන්න එක තේරුම්න්නේ. ඔබේ දත් ටික සුද්ධ වෙන්නේ පින්වතුනේ ටූත් පේස්ට් එකේ තියෙන ටියුබ් එක හා සූර තද කර කර ඔබ ඊළඟ ටික ගන්න එකෙන්ද නැත්නම් ගත් ටිකෙන් මදින එකෙන්ද? හොඳට කල්පනා කරලා බලන්න. නවත් ගොඩක් මිනිස්සුන් උත්සාහ කරන්න පින්වතුනේ ඊළඟට එන ටික අද ගන්න එළියට. ඒ ටිකක් ගත්තා පැත්තකින් තිබ්බා. ඊළඟ ටික ගත්තා පැත්තකින් තිබ්බා. ඊළඟ ටික ගත්තා පැත්තකින් තිබ්බා. ගත්ත එකකින්වත් වැඩක් කරගෙන නැහැ. ඒ අය පින්වතුනි මීට කලිනුත් මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. ඒ අයගේ තාත්තා තමයි පොටිල. පොටිල પરම්පරාව. හැබැයි පොටිල හාමුදුරුවෝ පින්වතුනි පසු කාලෙ ගිහිල්ලා උන්වහන්සේගේ කාරණාව කරගෙන උන්වහන්සේලා පිළිලන් ඉවිලා ගියා. නමුත් අද කාලේ පින්වතුනි උන්වහන්සේ අර සාමනේර හාමුදුරන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගේ ගුරුහරුකම් ලබාගෙන පස්සේ උන්වහන්සේගේ ජීවිතය වෙනස් කරගත්තනේ. ආන් ඒ ටික වෙනස් වෙන කලින් හිටපු පොටිල හාමුදුරුවෝ ඉන්නේ පරණ පොටිල හාමුදුරුවෝ. ආන්ගේ පරපුරේ ඇත්ත නම් ඕන තරම් ඉන්නවද? අඟුලිමාල මහරහතන් වහන්සේගේ පරපුරේ අය අල්පමාත්‍රිය වුණාට අඟුලිමාල නැමැති මිනිමරුවගේ පරපුරේ ඕනතරම් කට්ටි ඉන්නේ අද? ආන් ඒ වගේ. පොටිල හාමුදුරුවෝ යම් දවසක හික්මිලා පින්වතුනි නිවන කරගත්ත උන්නාතනම බවට පත් වුණාට පස්සේ ඒ පරපුරේ අය හොයාගන්නවත් නැති තරම් වුණාට උන්වහන්සේට ඒ බණ පද ටික අහගන්න කලින් බුදුහාඳුරෝ තුච්ච පොටල කියලා අපහාස කරපු වෙලාවේ ආන්ගේ පරපුරේ අයනම් ඕන තරම් ඉන්න. ඒක මම ඔබෙන් අහුවේ ඔබ බුද්ධ ශ්‍රාවකද නැත්නම් බෝධිසත්වද කියලා. එන ආයතන මම කියාගෙන අපු කාරණාවට මේ ඔබට හේතු ගන්න හදන්නේ හරියටම පින්වතුනි. ඔය හැඟීම කියන එකක් ඔබ යම් මොහතක තේරුම් ගත්තොත් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් මොකටද මේක නවත්ත ගන්න කියලා. හරියට මතකද ඔබ ඉස්සර සම්මා සමාධි භාවනා කරන වෙලාවට එනකොට අපි ඔබෙන් අහන ප්‍රශ්නයක්. අපි ඔබට කියනවා පින්වතුනි අයිස්ක්‍රීම් එකක් කියලා කියන්නේ ආස්වාදයක්. ඒ අයිස්ක්‍රීම් එකේ රසය ආස්වාදයක්. ඉතින් ආස්වාද ඔය අයිස්ක්‍රීම් එකේ රසය ඔච්චර ආස්වාදයි නම් මොකටද ඔක නාස්තන්නේ? අපරාධනේ. මොකද දහමත් තේරුම් ගත්තට පස්සේ රහත් වුණාට පස්සේ අර අනාගාමී උත්තමයාට පින්වතුනි අයිස්ක්‍රීම් එකේ රස අයිස්ක්‍රීම් රසයක් විතරක් දැනෙනවා මිසක් උන්වහන්සේට ඒක ආස්වාදයි කියලා දැනෙන්නේ නැත්නම් අපරාධනේ. මෙච්චරකල් ලස්සන තිබ්බ ලෝකේ දැන් ලස්සන නැහැ. දහමක් නොතේරිච්ච මිනිස්සු පින්වතුනි නිරන්තරයෙන් ওই ප්‍රශ්නේ අහනවා. මිනිස්සු බණ අහන බය ඇයි? ඕක වෙයි කියලා. සමහර මිනිස්සු බණ අහන්න බයයි පින්වතුනි. මේ ලෝකේ තියෙන ලස්සන තවදුරටත් එයාට දකින්න බැරි වෙයි කියලා. ලස්සන පෞල් ජීවිතයක් ගත කරගන්න බැරි වෙයි කියලා. නෝනායි මහත්තයයි මෙච්චර කාලයක් ආදරෙන් ජීවත් වුණා. තවදුරටත් එයාට ඒ දෙනගෙන ආදරයක් ඇති වෙන්නේ නැති වෙයි කියලා පින්වතුනි එයා බණ අහන්න තියෙනවා. ඒ කියන්නේ ඒ ආදරේ තාම මුලාවක් කියන එක තේරුම් ගත්තේ නැති නිසා නේද? මුලාවක් කියලා තේරුම් ගත්තනම් පින්වතුනි දැන් ඒ දෙන්නටම ඕන වෙනවා හැකීක්මනෙන් ඒ දැනෙන හැඟීම නවත්ත ගන්න. ඒ දෙන්නටම පින්වතුනි අනික් කෙනා වෙනුවෙන් ඒ අවශ්‍යතාවය තියෙනවා. මොකද මේක පිස්සුවක්. මේ හිතක තියෙන මහා පීඩාවක්. මං විතරක් නෙමෙයි මං වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු ඒ ඇත්තටත් මේක ඉක්මනට අවබෝධ වෙන්න ඕනේ. ඒ ඇත්තටත් මේක ඉක්මනට අවබෝධ වෙන්න ඕනේ. අන්න එතනට එනවා. හැබැයි ඒක තේරුම් ගන්නකන් දෙන්න එන්නේ බණ අහන්නයි. ආදරය කරන්න බැරි වෙයි කියලා. ආන්ගේ නිසා තමයි මුලින්ම පෙන්වලා දෙන්නේ බින්න ආදරය කියලා කියන්නේ බොරුවක් කියලා. ඊට පස්සේ පෙන්වලා දෙනවා ආදරය නවත්ත ගන්න කොහොමද කියලා. නැත්තම් අරක මුලින් කියවලා වැඩන්නේ. ආන් ඒ වගේ ඔබට මේ තේරුම් කරලා දෙන්න උත්සාහ ගන්න තියෙන ඔය හිතට එන හැඟීමට හිතන දේවල් ඔය හැඟීම් જાති මොනවාද ඒ? ඒක සුදුසුද? හරිද ඔය හැඟෙන දේවල්? එහෙම හැඟුණොත් කමක් නැද්ද? හිතකට හැඟෙනවා මම වෛද්‍යවරයෙක් කියලා. කමක් නැද්ද? අවුරුදු පහක් වෛද්‍ය විද්‍යාලයට යන්න ඕනේ වෛද්‍යවරයෙක් වෙන්න. ඔය හිත ගියාද අවුරුදු පහක්? මේ දැන් ඉපදුනේ. මේ දැන් මලක්. අවුරුදු පහක් වගේ අවුරුදු පහක් තිය අපි නිරණයක්වත් තිබ්බේ නැහනේ. ඒක සනේ තිබ්බේ. හැබැයි හැඟෙනව නේද? කොහොමද වෙන්නේ? ඔය හිතන හැඟෙනව නේද පින්දුනේ Taman තාත්ත කෙනෙක් කියලා? හිතක් කොහොමද තාත්ත කෙනෙක් උනේ? හිතර හැඟෙනව නේද Taman පිරිමියෙක් කියලා? පින්දුනේ? හිතක් කොහොමද පිරිමියෙක් උනේ? හිතකට කොහොමද හිතන්නේ මං පිරිමියෙක් කියලා? හිතකට හැඟෙන්න පුළුවන් දෙයක් මං කියන්නම්. මේ මලක් කියලා. දැක රූපේ. මේ බිස්කට් එකක් කියලා. දැනුණු රස. මේ රෝස මල් ගන්ධය කියලා. දැනුණු ගන්ධය. ඔන්න ඕවනම් පිටින් හිතගෙන හැංගෙන්න පුළුවන්. හැබැයි මං වෛද්‍යවරයෙක් කියලා. ඒකයි මං කියන්නේ පිටින්. නියම මනෝ විද්‍යාව තියෙන්නේ තථාගත ධහම තුල. නැත්නම් පිටින් මනෝ වෛද්‍යවරුන්ටත් හැංගෙනව නේද තම මනෝ වෛද්‍යවරයෙක් කියලා. ඉතින් ඒ අයලු පිස්සුන්ට බෙහෙත් කරන්නේ. මින් කාටද කියන්නද පිටින්? ඒකට හල්පනා කළා බලන්න. මනෝ වෛද්‍යවරයෙක් හිතෙනවා එයා මනෝ වෛද්‍යවරයෙක් කියලා. මේ හිතකට හිතෙන්නේ එයා යනවා පිස්සොන්ට බෙහෙත් කරන්න. පිස්සොන්ට බෙහෙත් කරන කෙනා ඉස්සෙල්ලා පිස්සු හොඳ කරන් ඉන්න ඕනේ නැද්ද? මම පිස්සු කිව්වර කවුරුත් හිතන්න එපා මේ අපහසුට කියනවා කියලා. එතන මම මේ කතා කරන්නේ බොහොම සූක්ෂ්ම දහමක් හොඳ අවබෝධයෙන් බුද්ධිමත්ව තේරුම් ගන්නවා. ඔබට අර විදිහට හිතනවා නම් මේ බණ ටික අහන්නවත් එපා. මොකද තාම ඒ මට්ටමට ඔබේ මානසිකත්වයේ දියුණු වෙලා නැහැ එහෙනම්. ඒ විතරවද වෙන හිතකර හිතනවා ඒ හිතට දේවල් අයිති කියලා. ගෙදර තියෙන කාර් එක කාගේද කියන් බං. ඔබේ නේද? කවුද ඔය ප්‍රශ්නට උත්තර දෙන්නේ? හිතක් නේ. එන්නේ ඔය හිත තිබ්බද කාර් එක ගෙදර ගෙන වෙලාවේ? හරි කාර් එකක් අයිති කරගන්න මොකක් කරන්න ඕනද? කාරක මිලදී ගන්න ඕනේ නේද? කාරක මිලදී ගත්ත වෙලාවේ ওই හිත තිබ්බද? මේ මොහොතේ හටගත්ත හිත තිබ්බද ඒ වෙලාවේ? නැහැ. එහෙනම් කොහොමද ওই හිත කියන්නේ කාරක මටයි තියෙ කියලා, මේ මගේ කාරක කියලා? සම්මුතියෙන් හරි. සම්මුතියෙන් පින්නදී අපි තේරුම් ගන්න ඕන කාරණා තමයි ওই හිත පරම්පරාවේ ඔය හිත් පරම්පරාව දරාගෙන ඉන්න දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය දරන් හිටියා කියලා වරදක් නැහැ. මොකක්ද? කාරක මේ ලෝකේ සම්මුති වශයෙන් ඕම් වේ කය එහෙට මෙහෙට අරන් යන්න ලබා දීලා තියෙනවා. ඒක මේ ලෝකේ තියෙන මස්කනන් තුල දුවන හිත් පරම්පරා විසින්. හෙවත් මේ මිනිස්සු සම්මත කරගෙන තියෙනවා ඒ කාර්යක ඔබේ කියලා. හෙවත් ඔය මස් කඳයි හිත් පරම්පරාවයි දෙක එකතු කරලා ගත් කල ආන්ගේ මනුස්සය කියලා සම්මත කරගත් එකට අයිටි කියලා. මොකද අයිටි කියන්නේ? අයිතිය. කොහෙන් අයිතික අයිතියක් පනවන්නේ? හිතකට මොනවද අයිති? හොඳට කල්පනා කරලා බලන්න. කාරකකයිද හිතකට? හිතක් කියන අපින්දනේ මේ මගේ බිරිඳ කියලා. පින්දනේ තව මනුස්සයෙක් කොහොමද හිතකට අයිති වෙන්නේ? තව මනුස්සයෙක් ඉන්නවද එතන? ඇත්තටම එතන තියෙනෙත් මස්කන්දකෝ හිත් පරම්පරාවකයි. මේ පරම්පරාව කියවට ඒ වෙලාවේ හටගත් එක හිතක්. එන්නේ එක හිතකට කොහොමද තව හිතක් අයිති වෙන්නේ? ඒකත් තව මාස් කඳක තියෙන. හැබැයි ওই හිත කියනෝ නේද එයා මගේ කියලා. දැන් එහෙනම් මගේ පුතා වෙන්නේ කොහොමද? දව හොඳට බලන්න දෙන්නේ කල්පනා කරලා. ඔබ පොඩ්ඩක් පුතා ළඟ ඉන්නවා නම් පුතා දිහා බලන්න. දැන් ඔබට අවංකවම හැඟෙනව නේද පින්නේ ඔය මගේ පුතා කියලා. ආන් ඔය පුතාව නේද ඔබ පැවිද්දට දෙන්නවත් ලෑස්ති නැත්තේ? අද හැරගන්න සූදානම් නැත්තේ ඇයි? ඔය පුතා ඔබේ නිසානේ. ඔගල හොඳ කතාවක් ගුරු හඳුර ගිය සතිය කිව්වා නේද? කබරෑගේ පුතා කොහොමද කබරෑගේ වුණේ කියලා. එතන කබරයක්වත් නැති එකේ. එහෙනම් ඔබට කොහොමද පින්වදින හිතෙන්නේ ඒ මගේ පුතා කියලා? මං කියන්නේ ඒකයි. පුතා පැවිද්දට යනවද කියන ප්‍රශ්නේ නැද්ද කියන ප්‍රශ්නේ ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ. නැත්තම් ඔබට කොහමද උම හැංගෙන්නේ කියන එකද ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ. එනි ගෙදර ගිනි ගන්න වෙලාවේ ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ අල්ලපු ගෙදර කමින්න මිනිසුන් කන්න කෑම නෑලු. ඒකද ඔබට තියෙන ප්‍රශ්නේ? අල්ලපු ගෙදර ගෝරියක්ලු රණ්ඩුවක්ලු ගෙදර ගිනි ගන්න ඔබේ. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඔව් අල්ලපු ගෙදර මිනිස්සු රණ්ඩුවක්. ඔබට ඇහෙනව සද්ද? කෑ ගහනවා. ඔබේ ගෙදර ගිනි ගන්නවා. හතර වටේම ගිනි ගන්නවා. දැන් ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? පොඩ්ඩක් එයාට කතා කරලා රණ්ඩු පොඩ්ඩක් විශ්නල හිටියොත් හොඳයිද? හොඳනේ එහෙම රණ්ඩු වෙන්නේ නේද? අහල පහල මිනිසුන්ටත් ඇහෙන එකේ. ඒකද ප්‍රශ්නේ? දෙන මං ඔබෙන් අහන්න දෙන්නද මේ? ඔබ අම්මා කියලා හැඟෙන ඔබ, අර දරුවා ඔබේ පුතා කියලා හැඟෙන ඔබ උත්සාහ කරන අපින්ද මේ පුතා පැවිද්ද යන එක නවත්තන්න. ඇයි? මේ පුතා ගිහිල්ලා පැවිදි වෙලා විනාශයක් කරගත්තොත් එහෙම. අලුතරම යමක් කමක් ඉගෙන ගියා ගත්තොත් එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. බාන දින මොනවාද කියන කතා කියන්නේ. ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔබට කොහොමද මේ පුතා කියලා හැඟෙන එක නෙමෙයි. හිත කරන්නේ දෝ හැඟෙන. මේ තනි හිතකට මීට කලින් කවදාකවත් ඔය හිත උදා වෙලා නැහැ. ඔය උදා වුණාම මේ සසරේ පළවෙනි වතාවට ඔය හිත. ආන්ගේ හිතට හිතෙනවා මම අම්මා, මේ පුතා, මෙයා මගේ. ඔය පුතා ඉපදෙන ලාට ඔය හිත තිබ්බද? එහෙනම් කොහොමද ඔය හිත කියන්නේ මගේ පුතා කියලා? මේ යකායි කතාවන්නේ ඒක. ඔබට මොන උසාවියට ගිහිල්ලාද පින්දුන ඔප්පු කරලා පෙන්නන්න පුළා මේ මගේ පුතා කියලා? මොනවාද ඔබට තියෙන සාක්ෂියකට? පින්දුන ඇත්තට මේ පුතා ඉපදෙන වෙලාවෙත් ඔය හිත තිබ්බේ නැහනේ. එහෙනම් කොහොමද ඔබේ පුතා වෙන්නේ? මොකද එහෙනම් ඒ ඔබේ පුතා නම් එහෙනම් මේකටත් එකඟ වෙන්න ඕනේ. අපි හිතමු ඔයෙන්න පුතාගේ ගියත් දවේ අම්මා මැරිලා දැන් යක්ෂණියක් වෙලා. නැත්නම් අපි හිතමු මල පෙරේතියක් වෙලා. ඒ පුතා දැන් ඔබේ මේ අද්දවේ ඔබේ පුතාගේ ගියත් දවේ අම්මා. හරිද? මල පෙරේතියක් වෙලා දැන් මේ මල පෙරේතියනවා මේ පුතා ඉල්ලගෙන. පුතාට ආවේශ වෙනවා. පුතාව තමන්ගේ කරගන්න හදනවා. ගෙදර අනෙක් කෙනෙකුට ඉන්න දෙන්නේ නැහැ. මොකද අනෙක් අයත් එයාට පුතා කියනවනේ. හරිද? දැන් ඔබ උත්සාහ කරනවා නේද පින්වතුනි? ඔබ දන්න මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා කට්ටඩි මහත්තයෙක් ගාවට හරි අරන් ගිහිල්ලා නැත්තම් එහෙම නැත්තම් හොඳ විදිහට කරනවා නම් දොස් පිළිකර පූජාවක් හරි තියලා තින්නුතුනේ. ඒ මේ මගේ පුතා කියලා කියන පෙරද්දවේ ඒ දරුවගේ අම්මව නිදහස් කරලා දාන්න. නිදහස් කරලා දානවා කියලා කියන්නේ බොහොම සෞම්‍ය වචනයක්නේ. ඒ බනහන්න පටන් ගන්නතර පස්සේ ඔබට කරන්න හිතෙන දේවල් නෙපින් ඊට කලින් මොනවද කරේ? අර බෝතල් එක දාලා කොන්ක්‍රීට් ටිකක් දාලා මහමුදු රුසි ගන්න. ඔබට එහෙම හිතුණ නැද්ද? වෙන කෙනෙක් හරි එහෙම හිතලා දිනේ පින්නුතුනේ. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒකම නෙමෙයිද ඔය දැන් ඔබට වෙලා තියෙන්නේ කියලා. මම පෙන්නන්නම් පොයින්ට් එක. දැන් ඒ දරුවාගේ පෙර අද්දවේ. කියන්නේ ඔබේ පුතාගේ පෙර අද්දවේ. ඒ තිබෙත් පින්නදෙන හිත් පරම්පරාවක්ම නේද? ඒ කියන්නේ මේ සසරට මේක හිත් පරම්පරාවක් නේද? ඒ හිත් පරම්පරාවේ මේ කය තුල දුවන හිත් එක තමයි ඔබට ඔය මේ වෙලාවේ තියෙන්නේ. එහෙනම් ඔය හිත් පරම්පරාවේ ඔය හිත් වැලේ පෙර තිබුණු කයේ කලින් හිත් පහල වුණා. හරිද? ඒ වගේම තමයි ඒ අම්මා පෙර අද්දවේ දැන් මල පෙරේතියක්. හැබැයි පෙර අද්දවේ ඔය දරුවගේ අම්මා එකම හිත් පරම්පරාව හිත් පහල වුණා. එහෙනම් ඒ අම්මා දැන් කියනවා ඒ දරුවා මගේ දරුවා කියලා. හරි? ඒ අම්මා දැන් කියනවා ඒ දරුවා මගේ දරුවා කියලා. ඔබ කියනවා නෑ එහෙම නෙමෙයි මම ඒ දරුවාගේ අම්මා කියලා. ඔබට එහෙම කියන තියෙන පදනම ඔබ කියනවා. ඉතින් ඒ දරුවාගේ අම්මා මමනේ. කොහොමද උඹ වෙන්නේ? උඹ ගියාද වෙයි අම්මනේ. අන්න එහෙම ඔබට හිතන අදහසක්. පින්වතුනි ඔබ ඉදිරිපත් කරන පොයින්ට් එක තමයි මේ දරුවට උප්පත්තිය දුන්නේ මං. මේ දරුවගේ ඒ හිත් පරම්පරාවේ මේ කය තුල හිත් දුවන්න පටන් ගත්තට පස්සේ අම්මා උනේ මං කියලා ඔබ කියනවා. එහෙනම් එයා නෙමෙයි මමයි අම්මා කියලා. එහෙනම් දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නය, ඒ දරුවා ඉපදෙන වෙලාවේ තිබ්බ හිත නෙමෙයි නේද දැන් තියෙන්නේ ඔබට? එහෙනම් පින් මේ දැන් පහළ වෙච්ච හිත කොහොමද කියන්නේ ඒ දරුවා ඔබේ දරුවා කියලා? එහෙමනම් පින් උතුනේ දැන් ඔබට හිතන නේද මීට අවුරුදු දැන් අපි තුමු ඔබේ පුතාගේ වයස අවුරුදු 10 කියලා. ඔබ කියනවා මීට අවුරුදු 10කට කලිනුත් මමයි අම්මා කියලා. ඒ කියන්නේ මීට කලින් පහළ වෙච්ච හිත් පහළ වෙච්ච කාලෙත් අම්මා ඔබ දරුවය. ඉතින් එහෙනම් පින්නතුනේ ගියත් බැවේ ඒ දරුවගේ ඒ වගේම අද මල පෙරේතියක් වෙලා ඇවිල්ලා ඉන්න ඒ දරුවගේ පෙරද්දවේ අම්මා ඒත් ඒ හිත් පරම්පරාවක් නෙගියේ. එහෙනම් ඒ අයිතිවාසික මාදක් තියෙනවා ඉන්නපෑ. එහෙනම් ඇයි ඔබේ අම්මා වෙලවන්නේ නැද? ඇයි ඔබද කියන්නේ ඒ දරුවව අයිති එයාට නෙමෙයි මට කියලා. මොකද ඒකට තියෙන පදනම? එහෙම කියනවා නම් පින්විතනේ මේ දැන් පහළ වෙච්ච හිතටත් අයිතියක් නැහැ. ඒ දරුවා තමන්ගේ කියලා හිතාගන්න. මොකද ඒකට හේතුව? ඒ දරුවා ඉපදිච්ච වෙලාවේ තිබ්බ හිත නෙමේ දැන් තියෙන්නේ. ඊට බොහෝ කාලයකට පස්සේ පහළ වෙච්ච හිතක්. එහෙනම් පින්විතනේ ඒ දරුවා ගියද්ද ඒ පහළ වෙච්ච වෙලාවේ හිටපු අම්ම නෙමෙයිනේ ඔබ? ඊට බොහෝ කාලයකට පස්සේ අම්ම නේද ඔබ? ඉතින් ඔබ කලින් හිටපු අම්මව එලවන්න හදනවා. දැන් ආම ඔබ කියලා. එහෙනම් ඔබ කොහොමද කියන්නේ පින්විතනේ? මේ දැන් පහළ වෙච්ච හිතටයි ඔය දරුවා වයිති කියලා. එහෙම කියන්න පදනමක් නැහැ. ඒ ඔක්කොම හේතුව පින්විතනේ මේ දැන් පහළ වෙන හිතටත් හිතනවා. මං අම්මා කියලා. හැංගෙනවද නැද්ද? හැංගෙන එක හරි. හරි කිව්වේ හැංගෙනවා තමයි. හැංගෙන්නේ නැහැනේ මේ හැංගෙන්න බැරිද? බෑ කියන්නේ කොහොමද මේ හැංගෙන්නේ? අපි දන්නවනේ හිත වලට හැංගෙනවා විතරයි. එහෙනම් ඔබට හැංගෙනවා කියලා කියනවා හිතට හැංගෙන්නේ. මේ ඇඟේ කොයි තැනකටවත් හැංගෙනව නෙමෙයි. හිතටම හැංගෙන්නේ. එහෙනම් හිතට නම් හැංගෙන්නේ. එහෙනම් ඔය තියෙන හිතක්. හිතක් නම් හැංගෙනවා, හැංගෙනව නම් හිතක්. හැංගෙනව නම් අතක් පායක් වෙන්න බෑ. අතක් පායක් නම් හැංගෙනව වෙන්න බෑ. මස්ලේ කඳක් නම් හැංගෙනව වෙන්න බෑ. හැංගෙනව නම් මස්ලේ කඳක් වෙන්න බෑ. හරිනේ? එහෙනම් හැංගෙනව නම් හිතක් වෙන්නම ඕනේ. හිතක් නම් හැංගෙනව වෙන්නම ඕනේ. එහෙනම් ඔය හැංගෙනනේ ඔබට. එහෙනම් හිතක් නෙපින් උතුනේ. එහෙනම් හැංගෙන්න බැරිද? පුළුවන්. ඇයි? හිතක් නේ. හිතකට හැංගෙන්න පුළුවන්. හැබැයි හැංගෙන එක සුදුසුද? කියන්නේ හැංගෙන එක සුදුසුද කියලා මම අහන්නේ හැංගෙන්න දේ සුදුසුද කියලා. ඔය හැංගිල් ඔය හැංගීම ඔබට පහළ වෙන එක සුදුසුද? ඇයි සුදුසු නැත්තේ? කිසි පදනමක් නැති නිසා. ඒ දරුවා ඉපදෙන ලාය තියෙන හිත නෙමෙයි ඔය. එහෙනම් ඔය හිත කොහොමද කියන්නේ? ඒ මගේ දරුවා කියලා. සම්මුතියෙන් හරි. ඇයි? සම්මුතියෙන් පින්නේ බලන්නේ මේ වෙලාවේ තියෙන හිත ගැන නෙමෙයි. සම්මුතියෙන් බලන්නේ මේ වෙලාවේ පහළ වෙච්ච හිත ගැන නෙමෙයි. මොකද සම්මුතියෙන් පින්නතුනේ හිත ගැන බලන්නේ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කියන්නේ පරමාර්ථ ධර්ම මිසක් සම්මුති ධර්ම නෙමෙයි. සම්මුතියෙන් තියෙන්නේ අම්මා, පුතා, තාත්තා, ගහකොළ, සතාසිය පාව, ගැරඬියා, ලේන, සමනලය. ඔය තියෙන සම්මුතිය. පරමාර්ථයෙන් ඔය ඔක්කොම මොනවාද? රූප, චිත්ත සහ චෛතසික. සරලව කිව්වොත් මස් ලේඛනන් සහ හිත්වයි. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඔය හැංගෙන එක හරිද කියලා. මං කියන්නේ පින්නේ ඔච්චර දරුණු ප්‍රශ්නයක් තියෙනකොට ඔබට ඇයි පින්නේ හිතෙන්නේ පුතා ඔබව දාලා පැවිද්දට යන එක තමයි ඔබට දෙන ලොකුම ප්‍රශ්නේ කියලා? ඊට කලින් ඔබට ප්‍රශ්නයක් නැද්ද විසඳගන්න? ඇයි මට හැංගෙන්නේ මගේ පුතා කියලා? ඊට කලින් පින්නේ ඔබ විසඳගන්න ඕන නැති ප්‍රශ්නයක් නැද්ද? ඇයි ඔබට හැංගෙන ඔබ අම්මා කියලා? ඇයි ඔබට හැංගෙන ඔබ කාන්තාවක් කියලා? ඔයි හිතකටනේ හැංගෙන්නේ. හිතේ කොයි හරිද කාන්තා? උඩද මැද්ද යටද? වමද දකුණද හිතේ? කයක් නම් හරි පිංගුනේ කාන්තා තමයි. අහවල් අහවල් ටික තියෙනවා නම් අපි කියනවා කාන්තා කයක්. අහවල් අහවල් ටික තියෙනවා නම් අපි කියනවා පිරිමි කයක් කියලා. ඒ කයවලනේ. නමුත් කයර නෙමෙයිද හැංගෙන්නේ? මොකද කයවල වලට හැංගෙන්නේ නැහැ. හැංගෙනව නම් කයක් නෙමෙයිනේ. එහෙනම් මලමිණියටත් පිංගුනේ හැංගෙන්නේ නැහැ. ඒ කයක් තියෙනවද? මලමිණියක් ගාවට ගිහිල්ලා තාම මලමිණියක් පෙන්වලා බලන්න බින්නි බය වෙලා දුවයිද කියලා? නෑ. හැබැයි ඔබට මලමිණියක් පෙන්වන්නේ. ඔබ දුවනවා. එහෙනම් කය නෙමෙයි බය වෙලා තියෙන්නේ. හිත. එහෙනම් හිතට තමයි හැංගින්නේ. ඉතින් හිතක් කියලා කියන්නේ එක දිගට තියෙන එකක් නෙමෙයි උදා වෙලා වැය වෙලා යන එකක්. කොච්චර කාලයක් තිබුණාට පස්සේද? අවුරුදු 80ක් විතරද? එහෙනම් දවසක්ද? තව භාගයක්? නෑ තියෙන එක ශණයක්. එහෙනම් එක ශණයක් තුල උදා වෙච්ච හිතට ඇයි හිතෙන්නේ මං අම්මා කියලා? ඒ හිතර කොහොමද හිතෙන පිළිතුර මට වයස අවුරුදු 85යි කියලා? 45යි 65යි 55යි කොහොමද හිතෙන්නේ මේ දැන් උදා වෙච්ච හිත? ඒ හිතර කොහොමද හිතෙන්නේ මං පිරිමියෙක් මං ගැහැණියෙක් කියලා? මං ළමෙක් මං වැඩිහිටියෙක් කියලා කොහොමද හිතෙන්නේ? ඒ හිතර කොහොමද හිතෙන්නේ අරයා මගේ බොයෆ්‍රෙන්ඩ් මෙයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අර මගේ මහත්තයා අර මගේ නෝනා මේ මගේ අම්මා අර මගේ තාත්තා අර ආච්චි අම්මා සීයා නැන්දා මාමා අයියා මල්ලි නංගි අක්කා ඔය ඔක්කොම කොහොමද හිතෙන්නේ හිතකට? හැඟෙන්නේ නැද්ද? හැඟෙනවා හැඟෙනවා. නෑ කියන්න බෑ ඔය හැඟෙන්නේ. හැබැයි හැඟෙන එක සුදුසුද? ගැළපෙනවා. එහෙම හැඟුණාට කමක් නැද්ද? ඒක හරිද? ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර නම් ඔබ ගාව වෙන්න ඕනේ මොකද්ද? හරිනම් මෙහෙම හැඟෙන්නේ විදියක් නෑනේ. ඕක නේද ඔබට හැඟෙනවද කියලා. මේක නබර තේරෙනද ඔය මායාවක් කියලා? අර මැජික් බලද්දි ඔබට ඕක තේරෙන්නේ නැද්ද? විද්‍යාකාරෙක් මොකද කරන්නේ? සමහර කාසියක් අරගෙන තියෙනතුනි. කට ඇතුළට දානවා වගේ පෙන්වලා ඊට පස්සේ බඩෙන් ගන්නවා එළියට. ඔබ අද දන්නවා පින් මේක විද්‍යාවක් කියලා. මායාවක් කියලා. නමුත් පොඩි කාලේ සමහරට ඔබ මුලින්ම බලද්දී මැජික් කියන ජාති ටීවී එකේ බලද්දී ඔබට ඔබ හරිම පුදුමයට පත් වෙන ඇති කොහොමද එහෙම කරන්නේ කියලා. මරත් මතකයි මම මුලින්ම මැජික් දැකපු දවසේ කවුරුත් මට කියලා දුන්නේ නැහැ වෙනකොට මැජික් කියන මේ ඇස් බැඳුම් විතරයි කියලා. මං හිතන් හිටියේ ඇත්තට මේ කරන්නේ කියලා. අපි කවුරුත් එහෙමනේ කවදාද එක දවසක් හරි තිබ්බනේ ජීවිතේ මුලින්ම මැජික් දැකපු. දැනන් හිටියේ නැහැ මේ ඇස් බැඳුමක් කියලා. ඒකට අපිට හරි විශ්මයටපත් වුණා කොහොමද එහෙම වෙන්නේ කියලා. නමුත් තේරුම් ගත්තට පස්සේ පින්නතුනේ දැන් තියෙන ප්‍රශ්නේ ඒ කොහොමද ඒක කරේ කියලා. දැන් පුදුම වෙන්නේ නැහැ. මොකක් හරි මෙතන තියෙනවා මට පේන්නේ නැති දෙයක්. ආන්නේ මායාව මොකක්ද? තථාගතයන් වහන්සේ විඥාණය උපමා කරේ මොකටද? මායාකාරයට. එහෙනම් පින්වතුනි පබස්තර බිදං භික්කවේ චිත්ත. චිත්තය කියලා කියන්නේ ප්‍රභාස්වර දෙයක්. ආගන්තුක උපකිලිත්තේන උපකිලිත්තම්. මේ ආගන්තුක වෙන ක්ලේශයන්ගෙන් පඬු ගැහුනට පස්සේ ආන් මේ චිත්තය පින්වතේ චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරන් ඔන්නෝයි වැඩපිළිවෙල දිගේ ගිහිල්ලා විඥානං විඥාන කන්දෝ කියන තත්ත්වයටපත් වෙනවා. විඥානයක් කියන තැනට පින්වතේ චිත්තය පඬු ගැහෙනවා. මේ හිතක් හිතක් ගන්න වෙන වැඩ පිළිවෙලක් ගැන කියන්න දෙන්නු. ප්‍රභාස්වර හටගන්න චිත්තය ඒ චිත්තය වැය වෙලා යන්න කලින් විඥාන කින තත්ත්වයට පත් වෙලා තමයි වැය වෙලා යන්නේ. ඒ කියන්නේ හැම හිතකින්ම පින්ග පින්ග ඔබට මැජික් පෙන්නනවා. ඔබ පොඩි කාලේ මැජික් දැක්කේ කොයි වයසේද? බොරු කියන්නේ තා. අවුරුදු පහේදී? අවුරුදු හතරේදී? පින්වතුනි ඔබ සසරට ආපු දවස ඉඳන් මැජික් තමයි බලන්නේ. සසරට ආපු මොහොතේ ඉඳන් මේ බලන්නේ මැජික්ම තමයි. මොකද එදා ඉඳන්ම පින්වතුනි ප්‍රභාස්වර හිතක් ඔබට කවදාකවත් තිබ්බේ නැහැ. ප්‍රභාස්වර හිතක් ඔබේ ඔය මස්කන්ද තුල පහළ වෙන්නේ යම් දවසක පූර්ණ වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ වෙච්ච දවසට. ඒ වෙනකන් පින්වතුනි මාත්‍රිය වශයෙන් හරි සෝතාපන්න ආර්ය ශ්‍රාවකය තේරුම් ගන්නවා මේ මායාවක් කියලා. මේ මැජික් එකක්. හැබැයි තේරුම් ගන්නවා මේකේ ලොජික් එකක් තියෙනවා කියලා මේ මැජික් එකට. එතකම් පින්නතනේ මේක ලොජික් එකක් තියෙන එකක් කියලා තේරුම් යන්නේ. කොටින්ම ඔබ පොඩි කාලේ මැජික් බලනකොට ඔබ එකට ඔබ විශ්මයටපත් වුණා. හැබැයි පස්සේ ඔබ තේරුම් ගත්තා මැජික් කියලා කියන්නේ නිකන් ඇස් බැඳුම් විතරයි. අපිට පේන්නේ නැති මොකක් හරි දෙයක් මෙතන සිද්ධ වෙනවා. අර තොප්පිය ඇතුලෙන් පින්නින්. හාවේ කෙලියට ගන්නකොට ඔබ පොඩි කාලේ ගෙදරින පොඩි දරුවෙට ඕක පෙන්වුවොත් ඒ දරුවා ඇස් දෙකත් උඩ ගිහිල්ලා පින්නතනි. අදහා ගන්න බැරුව බලන් ඉඳි ඈ කොහොමද ඒක කරේ කියලා. සමහර පොඩි කා ගිහිල්ලා ගෙදර තියෙන තොප්පිය ඇතුළ රත දාලා බලයි හාවෙක් එනවද කියලා ඒක ඇතුළෙන්. ඒකට හේතුව පින්නේ පොඩි කා දන්නේ නැහැ මේ මායාවක් කරේ කියලා. හැබැයි ඔබ අද දන්නවා. මේ තනිකර මායාවක්. තොප්පිය ඇතුළෙන් කවදාකවත් හාව එන්නේ නැතිව ඔබ දන්නවා. ආව කියලා කියන්නේ අනිවාර්යෙන් කොහෙලා හරි දැම්ම වාත ඔබ දන්නවා. ඒක එළියට පේන්නේ නැති ටික විතරයි. කොහොමද ඒ කොයිලාද දැම්මේ? කොතනින්ද ගත්තේ? ආන්නේ ටික ඔබට පේන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා හොඳටම පින්දුන ආයේ කිසිම සැකයක් නැතුව ඔය හාව ඒ තොප්පියන් ආව නෙමෙයි කියලා. ඔබට ඒක හොඳටම විශ්වාසයි නේද? ද නැත්තම් තාම හිතන් ඉන්නේ තොප්පියන් හාව වාවෙනවා කියලා. නැනේ ඔබ හොඳටම දන්නව නේද පින්දුන? අර කෝට්ටක් අරගෙන මැජික් වෝන්ඩ් එකක් තියෙන. ඒක අරගෙන මෙහෙම කරකවල කරකවල තොප්පිය දෙකක් තට්ටු කරලා ඔබ හොඳටම දන්නව නේද ඒ ඒ ඒ කෝට්ටෙන් වෙච්ච එකක් නෙමෙයි කියලා ඒක. ඒ දන්නේ. ඒ බොරුවට කරන පොඩි රඟපෑමක් කියලා ඔබ හොඳටම දන්නව නේද පින්දුන? ඔය හාව කවදාකවත් ඒ තොප්පියෙන් ඇතුලේ බිහි වෙච්ච හාවෙක් නෙමෙයි කියලා හොඳටම දන්නව නේද? හොඳටම දන්නවනේ ඒක. පොඩි අය ඒක දන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ මේක මැජික් මේ මැජික් කියන්නේ මොකද්ද කියලා. ආන් ඒ වගේ ඔබ යම් දවසක පින්තුනි තේරුම් ගත්ත නම් මැජික් කියලා කියන්නේ ඇස් දෙකට පේන්නේ නැති වෙන්න නමුත් යටින් යන සෙල්ලමක් රඟපෑමක් කියලා. එදායි නම් ඔබට මැජික් පෙන්නලා ඔබව මුලාවටපත් කරන්න බෑ. ඒත් මැජික් එක පේනවා. හැබැයි මුලාවටපත් කරන්න බෑ. ආන් ඒ වගේ පින්තුනි සෝතාපන්න ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ මේ මායාවක් බව හොඳ ආකාරයෙන්ම දන්නවා. ඒ තම මායාව පේනවා. මායාව තම පේනවා නමුත් මායාවක් බව හොඳ ආකාරයෙන්ම දන්නවා. ඒ මායාව හටගන්න නිසා 11 මහා ගින්නක් එතනින් එහාට එන බව යාට හොඳටම තේරෙනවා. කොහොමද මේ මායාව නිසා 11 මහා ගින්නක් එන්නේ කියලා. ආන්න එක දකින්න නිසා පින්තුනේ සෝතාපන්න ආර ශ්‍රාවකයාට ඕන වෙනවා ඒ මායාව හැදෙන එක නවත්තන්න. වෙන හේතුවක් නිසා නෙමෙයි. 11 මහා ගින්නත් පින්තුනේ ඕක නිසා ජනිත වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ මායාවක් දැක්ක කියලා. මායාවක් දැක්ක කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ මායාව හටගන්න එක නිසා පින්තුනේ හිතන්න ඔබේ හිතට බය හටගන්නවා. ශෝකේ හට ගන්නවා. දැන් අපි නිකන් හිතන්නකෝ මෙහෙම. අපි ආයෙත් යන්කෝ මැජික් එකට. හිතමු ඒ මැජික් එකේ බින්දුන එක ඇක්ට් එකක් තියෙනවා. ඇක්ට් එක කියලා කියන්නේ පනතක් නෙමෙයි. ඇක්ට් එක කියන්නේ යම් රඟපෑමක් තියෙනවා. මනුස්සෙක් පෙට්ටියක් ඇතුළට දාලා අපි ඉන්නේ කීයටක් අරගෙන දෙන්නේ කවනෝ නැද්ද? ඒ වගේ දැකලා තිනේ. ඕන දැන් පින්තුනේ විද්‍යාකාරය එක දැන් කරන්න යන්නේ. ඒ ඇක්ට් එක කරන්න යන ලාවේ ආරාධනා කරනවා වේදික ඔඩියන්ස් එකේ කාට හරි. ඒකට පින්තුනේ ඔබේ ඔබ ආදරය කරන ඔබේ අම්මා තාත්තා කවුරු හරි ඉදිරිපත් වෙනවා. ඔබේ දරුවෙක් ඉදිරිපත් වෙනවා ඒකට. මං එනවා කියලා. දැන් ඔන්නේ දරුවව දානවා පෙට්ටියක් ඇතුළට. දාලා දෙන්නේ පෙට්ටිය වහනවා. කළු රෙද්දකින් ඒ පෙට්ටි උඩින් දාලා වහලා තියෙනවා. ඊට පස්සේ පින්තුනේ මොකද කරන්නේ? අර කීයට අරගෙන දැන් ඒ පෙට්ටිය දෙබෑගෙන කපන්න පටන් ගන්නවා. දැන් ඔබේ හිතේ බයක් නැද්ද? අපි ටිකක් වෙලා කපන් යද්දී පින්තුනේ පෙට්ටිය මැද්දෙන් එකපාරට රතු පාට දියරයක් එන පටන් ගන්නවා. දැන් ඔබ හොඳටම බය වෙනවා. අපිට මේ දරුවගේ ඔළුව වහලා තියෙන පේන්න නැති වෙන්නේ. දැන් ඔබට පේන්නෙත් නැහැ මේ දරුවා මොන වගේ හැංගීමක්ද මේ වෙලාවේ තියෙන්නේ? කාලන්ත දාලාද? ඔබට පේන්නෙත් නැහැ. අරකේ කියතෙන් කපන ගමන් රතු පාටට දියරක් එලිට එන්න තමයි හදලා තියෙන්නේ මැජික් එක. දැන් ඔබට හිතනවා දැන් දරුවා කැපුවා තමයි කියලා. හිතර බයක් එන්නේ නැද්ද? සමහර ඔබට සිහි නැති වෙන්න පටන් ගන්න පුළුවන් පින්දුනෙ වෙනකොට. ඇයි ඒ? ඔබ දන්නේ නැහැ මැජික් එක වෙන්නේ කොහොමද කියලා. ඔබට ඒ වෙලාවේ පින්දුනේ දැක ගන්න පුළුවන්කම තිබ්බනම් කොහොමද ඒ දියර එනියට එන්නේ කියලා. ඔබට දැක ගන්න පුළුවන්කම තිබුණනම් පින්දුනේ ඒ කීයෙන් කපක්ද? ඇත්තටම දරුවගේ ඇඟේ කෙස් ගහකටවත් මයිල් ගහකටවත් හානියක් වෙන්නේ නැහැ. මොකද දරුවා ඉන්නේ එක පෙට්ටියක විතරයි. අනෙක් පෙට්ටිය නිකන් හිස් පෙට්ටියක් මේ කපනවා වගේ පෙන්වුවාට කියලා. දැන් ඔබට මාත්‍රයක්ව බය හට ගන්නවා. ඒ මායාව කරද්දි මොකද තවදුරටත් ඒක මායාවක් නෙමෙයි. ඒකයි කිව්වේ when you understand the logic it's no longer magic. ලොජික් කියලා කියන්නේ විද්‍යාවට පින් මැජික් කියලා කියන අවිද්‍යාවට. යම් තැනක විද්‍යාව පහළ වුණා නම් තුනේ තවදුරටත් එතන අවිද්‍යාව නැහැ. ඒ නිසා මැජික් එක කරන්නේ කොහොමද කියලා ඔබ දැක්කනම් ඔබට තවදුරටත් ඒක මැජික් නෙමෙයි, ඒක නිකම්ම නිකන් කටයුත්තක් විතරයි. දැන් වැඩි හිටියෙක් විදිහට පින්දුන ඔබට කාන්තාවකගේ බඩෙන් දරුවෙක් එළියට එනවා කියන එක මැජික් එකක්ද? ඒ කොහොමද එහෙම වුනේ? මේ මාරයන් බඩක් තියෙන දරු ගැබක් තියෙන නැත්නම් ලොකු බඩක් තියෙන නෝන කෙනෙක් හොස්පිටල් එකට ගියා එළියට එනවා බඩ නැහැ දරුවෙක් එක්ක. ඈ එහෙම කොහොමද එහෙම වුනේ කියලා අපර කවදාකවත් හිතෙන්නේ නැහැ නේද? හැබැයි හිතන්න තියෙන අවුරුදු 4ක විතර පොඩි එකෙක් පලිනතර දකින්න අපින්ගතනේ ලොකු බඩක් තියෙන නෝන කෙනෙක්. ඒ කියන්නේ මහත නෙමෙයි. දරු ගැබක් තියෙන්නේ. නමුත් ඒ දරුවා දන්නේ නැහැ ඒ වගේ. ඒ දරුවෙක් ඇතුළේ ඉන්නේ කියලා. ඒ අම්මා එක්කන් යනවා පින්ගතනේ හොස්පිටල් එකට. ඩෙලිවරි එකට. කළා ඒ අම්මා ගෙදර එනවා. දරුවෙකුයි අර බඩ නැතුව. දැන් අර පොඩි එකා මොකද හිතන්නේ? මොකක්ද ඒ උනේ? කොහොමද එහෙම උනේ? ඇයි ඒ? එයාට ඒක මැජික්. ඇයි මැජික්? ලොජික් එක දන්නේ නැති නිසා. ලොජික් එක දැනගත්තට පස්සේ කවරකව දාකත් තියෙන එක මැජික් එකක් නෙමෙයි. ඒක නිකම්ම නිකන් සිදුවීම් මාලාවක් විතරයි. සිදුවීම් මාලාවක් එච්චරයි. ආහසෙන් වැස්ස වැටෙන එක ඔබට මැජික්ද? අකුණු ගහන එක මැජික්ද? ඉස්තර මිනිසුන්ට ඔක මැජික් නේද? ඇයි ඒ? ඉස්තර මිනිස්සු ඔගේ ලොජික් එක දැනන් හිතේ නේද? ගිනි කඳු පුපුරන එක ඔබට මැජික්ද? දැන් නෑ. දැන් ඉස්සර මිනිසුන්ට ඔක මැජික් එකයි ලොජික් එක දැනන් හිතේ. හුලං හමන එක අද ඔබට මැජික් නෙමෙයි පිටින් ඔබ ඔබ ලොජික් එක දන්නවා. හිතන්නකෝ මීට අවුරුදු 1000කට කලින් මිනිස්සෙක් දැක්කොත් එහෙන් පින්වතුනේ මිනිස්සෙක් ගඩොල් කැටයක් වගේ ප්ලාස්ටික් කැල්ලක් අරගෙන කණේ තියාගෙන ඒකට කතා කරනවා. ඈත ඉන්න තව මිනිසෙක් ඒ අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. ඒ මිනිහට ඒක මැජික් වෙන්නේ නැද්ද? පොඩි කාලේ අප මුලින්ම පින්දුනේ කවුරුහරි ටෙලිෆෝන් එකේ ඉන්න දැක්කම අපිට හිතුණා මේ මොකද්ද මේ මිනිහා මේ කරන්නේ? මොකද ඇයි කතා කරන්නේ තනියෙන් කියවන්නේ? හිතුනම නැද්ද? පස්සේ බල තේරුම් කරලා දුන්නා නෑ පුතේ ඒකට තමයි ටෙලිෆෝන් එක කියන්නේ කියලා. ඒ කියන්නේ මෙතන කතා කරන එක තව දෙනකින් ඇහෙනවා. ඒ කියන්නේ මෙතනින් ඇහෙනවා. මතක නැද්ද පොඩි කාලේ තියෙන අම්මා කතා පුතේ ආච්චි අම්මන කතා කරන්නේ කියලා ෆෝන් එක කනට ලං කරා. කෝ ආච්චි? ආච්චි අම්මන කතා කරන්නේ කෝ ආච්චි? පුතේ මේකේ. ඈ ඔකලද ආච්චි නා. ඇයි ඒ කාලේ තියෙන මේක මැජික්. ලොජික් එක තේරුන්නේ නැහැ. හැබැයි අද ඔබට ටෙලිෆෝන් එක රින් වෙද්දී පිළිනේ ඈ එහෙම වෙන්නේ කොහොමද කියලා මාස්ටර්ව හිතෙන්නේ නැහැ නේද? ඇයි ඔබ හොඳටම දන්නවා මේ ටෙලිෆෝන් එක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් ඒක සිදුවීම් මාලාවක් විතරයි. නිකන් ප්‍රොසෙස් එකක්. ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තට පස්සේ ප්‍රොසෙස් එකක් විතර ඒක මැජික් නෙමෙයි. ආන් ඒ වගේ පින්වතුනේ සෝතාපන්න අරසවකයා කියලා කියන්නේ ඔය මැජික් එක වෙන්නේ කොහොමද කියලා දැක්කා. එහෙනම් තවදුරටත් ඒක මැජික් එකක්ද? නෑ. හැබැයි ඇස්තිස් ඉදිරිය පිට පෙන්නේ මැජික් එක පෙන්වන්න පුළුවන් යාට. හැබැයි යාර කවදාක විශ්මයටපත් වෙන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. ජාතිය දැක්කා කියලා කියන්නේ පින්වතුනි ජාතියේ හේතු දැක්කා. යමෙක් ජාතිය දැකියද ඔහු ජාතිය සමුදය දැකේ. ජාතිය සමුදය දැකිය නම් ජාති නිරෝධය දැකේ. ජාති නිරෝධය දැකිය නම් පින්වතුනි ජාති නිරෝධ ගාමිනී පටිපදාව දැකේ. ඔන්න ඔය හතර දකින්න කෙනා ජාතිය දැකේ. යමෙක් ජාතිය දැකිය නම් පින්වතුනි හෙතම භව දකි. භව දකින නම් භව සමුදය දකි. භව සමුදය දකින නම් පින්දිනේ භව නිරෝධය දකි. භව නිරෝධය දකින නම් භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකි. ඔන්න ඔය කරුණු හතර දකින නම් පින්දිනේ හෙතම භව දකි. යමෙක් භව දකින නම් පින්දිනේ හෙතම උපාදානය දකි. උපාදානය දකින නම් උපාදාන සමුදය දකි. උපාදාන සමුදය දකිනම් උපාදාන නිරෝධය දකි. උපාදාන නිරෝධය දකිනම් උපාදාන නිරෝධ ගාමිනී පටිපදාව දකි. ඔන්න කරුණු හතර දකිනම් හෙතෙම උපාදානය දකි. යමෙක් උපාදානය දකිනම් පින්තුනේ හෙතෙම තණ්හාව දකි. තණ්හාව දකිනම් තණ්හා සමුදය දකි. තණ්හා සමුදය දකිනම් තණ්හා නිරෝධය දකි. තණ්හා නිරෝධය දකිනම් තණ්හා නිරෝධ ගාමිනී පටිපදාව දකි. ඔය කර්ම හතර දකින නම් හෙතෙම තණ්හා දකි. යමෙක් තණ්හාව දකින නම් පින්නේ හෙතෙම වේදනා දකි. වේදනා දකින නම් වේදනා සමුදය දකි. වේදනා සමුදය දකින නම් වේදනා නිරෝධය දකි. වේදනා නිරෝධය දකින නම් වේදනා නිරෝධ ගාමිනී පටිපදාව දකි. ඔන්න ඔය කර්ම හතර දකින නම් හෙතෙම වේදනාව දකි. ඔන්න ඔය විදිහට ගිහිල්ලා පින්නතුනේ යමෙක් අபிසංකාර දකින හෙතම අபிසංකාර සමුදය දකි. අபிසංකාර සමුදය දකින නම් අபிසංකාර නිරෝධය දකි. අபிසංකාර නිරෝධය දකින නම් අபிසංකාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකි. ඔය කර්ම හතර දකින නම් හෙතම අபிසංකාරය දකි. යමෙක් අபிසංකාරය දකින නම් පින්නේ හෙතන අවිද්‍යාව දකි. අවිද්‍යාව දකින අවිද්‍යාව සමුදය දකි. අවිද්‍යා සමුදය දකිනන් අවිද්‍යා නිරෝධය දකි. අවිද්‍යා නිරෝධය දකිනන් අවිද්‍යා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකි. ඕම් ඔය හතර දකිනන් හෙතෙම අවිද්‍යාව දකි. අවිද්‍යාව දකින කෙනා ත විද්‍යාව පහළ වෙලයි තියෙන්නේ. එහෙනම් විද්‍යාව පහළ වුණා නම් පින්වතුනේ අවිද්‍යා නිරෝධය, අபிසංකාර නිරෝධය, විඥාන නිරෝධය ඔය ආදි වශයෙන් ජාති නිරෝධය දක්වා මාර්ගය දැකලා ඒකයි මම දවසකට උඩට කියුවේ පින්වතුනි විද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දැක ගන්න එක කියලා. එහෙනම් විද්‍යාව කියලා 아무ත එකක් දකින්න දෙයක් නැහැ. විද්‍යාව කියලා කියන්නේම අවිද්‍යාව මොකද්ද කියලා තේරුම් ගන්න එක. එන අවිද්‍යාව අවිද්‍යාව කිව්වට පින්දුනේ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ පින්නේ විද්‍යාව පහළ වෙනකම්. හරිද? ಜಾති අන්දේක් අඳුර කියලා මොකද්ද කියලා දකින්නේ නැහැ පින්දුනේ යාට යම් මොහොතකින් යම් විදිහකින් මොකක් හරි ක්‍රමයකින් ඇස්පෙනීම ලැබෙනකම්. එළියා කාලෝකයක් දකින්න කෙනා තමයි පින්නේ අඳුර හඳුනගන්නේ. එතකන් ඒ අඳුර තමයි ඉන්නේ. නමුත් ඒ අඳුර අඳුනන්නේ හැමදාමත් අඳුර හිටු මනුස්සය අඳුර කියන්නේ මොකද කියලා දන්නේ නැති නේද? මොකද යමක් දකින්න නම් ඒකේ අනික දකින්න ඕන. සුදු කියන්නේ මොකද කියලා දන්නේ පින්තුනේ. සුදු කියන්නේ මොකද කියලා අඳුනගන්නේ කළු දකින මනුස්සය. කළු මොකද කියලා තේරුම් ගන්න සුදු දකින මනුස්සය. ඒක යමක අනික දකින්න ඕනේ පින්තුනේ ඒක දකින්න. එහෙනම් අවිද්‍යාව මොකද කියලා දකින්න විද්‍යාව පහළ වෙන්න ඕනේ. විද්‍යාව පහළ වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව මොකද කියලා දැනගන්න එක. ඒකම තමයි විද්‍යාව. දේන ඔබ කල්පනා කරලා බලන්න පින් නොන ආකාරයට 11 මහා ගින්නක් හටගන්න නිසායි යම් සෝතාපන්න ආර ශ්‍රාවකෙට පින් උතුනේ ඔය මායාව ප්‍රශ්නයක් වෙන්නේ මොකද දැන් එනවා මේක මායාව කියලා දැක්කා හැබැයි තාම මායාව පේනවා ඒ මායාව වෙන්නේ කොහොමද කියලා දන්නවා හැබැයි යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න වෙලාවට විතරයි ඒ මායාව මායාවක් බවම එයාට ප්‍රත්‍යක්ෂයි සෝතාපන්නිට උනත් පුළුවන් අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න වෙලාවට පින්විතනේ සෝතාපන්නයාටත් මායාව නිසා බය හිතෙනවා 11 මහා ගින්න හට ගන්න සෝතාපන්නයා යෝනිසෝ මනසිකාරයට පත් වෙන වෙලාවට දැන් මැජික්ද නැද ලොජික් සෝතාපන්න අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න වෙලාවට දැන් ආයි මැජික් සෝතාපන්න ශ්‍රාවකේ බාර පත් වෙන කලින් ඒ කියන්නේ පුතග්ජනයට කොයිලාටද ලොජික් එක පේන්නේ එයාට කොයිලාද ලොජික් එක පේන්නේ එයාට කොයිලාක අපින් ලොජික් එක පේන විදිහක් නැහැ මොකද එයා තාම ලොජික් එක කාගින්වත් අසල දැනගෙන නැහැ ලොජික් එක කාගින් හරි අහලා දැනගන්න ඕනේ අහලා දැනගෙන ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසට තමයි පින්වතුනි ලොජික් එක තේරුණා කියලා කියන්න පුළුවන් සම්බෝධි පරායනය කියලා කියන ඕනෝකට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මේ ජාති හටගන්නා බව ඒ ජාති හටගන්නා නිසා මං ඉන්නවා කියලා හැඟෙන බව තේරෙන එක තමයි සෝතාපන්නයාගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය හැබැයි යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න වෙලාවට විතරයි පින්වතුනේ සෝතාපන්නෙක් වුණත් ඔය කාරණාව මතු වෙලා දැනෙන්නේ නැති වෙලාට ඒත් නැහැ රහතන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි පූර්ණ වශයෙන් අවබෝධයට පත් වුණා ඒ නිසා උන්වහන්සේට කොයි වෙලාවකවත් මැජික් පේන්නේ නැහැ ඒ හිතේ ජාති හටගන්නේ නැහැ ඇයි යෝනිසෝ මනසිකාරයෙන් තියෙන හිතක වෙන්නේ කොයි වෙලාවකවත් ජාති හටගන්නේ නැති නිසා ඒ කියන්නේ විද්‍යාව තියෙන කොයිතැනකවත් අවිද්‍යාව පහළ වෙන්නේ නැහැ. විද්‍යාව නැති තැනක විතරයි අවිද්‍යාව පහළ වෙන්නේ. අරිහතිතේ කොයි වෙලාව විතරද විද්‍යාව තියෙන්නේ? මහා දවාලේ වගේ පින්තුනේ හැම තැනකම ආලෝකය. යම් වෙලාවක ආලෝකේ යම් වෙලාවක අඳුර එහෙම එකක් නෙමෙයි. හැම අස්සක් මුල්ලක් නෑරම පෙන්වතුනේ විහිදිලා පැතිරලා පිහිටන ආලෝකයක් තියෙන වෙලාවක හැම තැනක්ම බොහොම පැහැදිලිව පේන තියෙනා වගේ රහතන් වහන්සේගේ හිත පෙන්වතුනේ පූර්ණ විද්‍යාවටපත් වෙලා තියෙන. ඒ නිසා කොයිම වෙලාවකින්වත් අවිද්‍යාව නිසා හටගන්න කිසිම දෙයක් ඒකේ හටගන්න විදිහක් නෑ. හටගන්න විදිහක් නැති නිසා රහතන් වහන්සේට නම් අර කලින් කියපු දේවල් හැඟෙන්න බෑ. ඔබටත් හැඟෙන්න බැරිද? ඔබට හැඟෙන්න පුළුවන්. රහත් වෙනකම් හැඟෙන්න පුළුවන්. හැබැයි හැඟෙන්න සුදුසු නෑ. රහතන් වහන්සේට හැඟෙන්න බෑ. ඔබට පුළුවන් රහතන් වහන්සේට බෑ. ඇයි බැරි? ඔය හැඟෙන එක හැඟෙන්නේ පින්වතුනි හේතු තියෙන නිසායි. හේතු තියෙන නිසා විතරයි මේ ලෝකේ පල හටගන්නේ. හේතු නැත්නම් කොයිම විදිහකින්වත් ඊට අදාළ කරන ඵලය හටගන්න විදිහක් නැහැ. ඔබ හොඳටම දන්නවා කින්නේ ජාති හටගන්නේ අවිද්‍යාව තියෙන නිසායි. අවිද්‍යාව නැත්නම් ජාති හටගන්නේ නැහැ. අරියතුන් වහන්සේගේ හිතේ කොයි වෙලාවෙද අවිද්‍යාව තියෙන්නේ? කොයි වෙලාවකවත් නැහැ. එහෙනම් උන්වහන්සේ හිතේ කොයිලාද ජාති හටගන්නේ? කොයිලාවකවත් නෑ. ආන් ඒ නිසා උන්වහන්සේට කොයිලාවකවත් මං කියලා හැඟෙන්නේ ඒ කියන්නේ පින්වතුනි උන්වහන්සේට හිතෙන්නේ නැහැ මේ මගේ කාර් එක කියලා. සම්මුතියෙන් දන්නවා. හරියට උන්වහන්සේ නමකට කාර් එකක් තියෙනවා නම් මං කියයි. කාර් එකක් පැත්තකින් තියනකො සිවුර. උන්වහන්සේ සම්මුතියෙන් දන්නවා. ඒ සිවුර උන්වහන්සේ නැමැති මස්ලේ කඳ සහ ඒ හිත් පරම්පරාව කියලා උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන තියෙන ඒ නාම රූප දෙකේ එකතුවට ලෝක සත්‍යය රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේ කියලා හිතන් ඉන්න ඒ එකතුවට ඒ කයට කය කියලා කියන්නේ ස්කන්ධයට ඒ ගොඩට අයිති කියලා ලෝකයා පනවලා තියෙන එකක්. මොකද අයිති කියලා දේවල් පින්තුනි පරමාර්ථ ලෝකයේ තියෙන විදිහක් නෑ. කොහොමද අයිතිවාසිකම් පනවන්නේ? මොකද අයිති වෙන්න නම් දුන්නේ කෙනෙක් ඉන්නෙපයි. මොකද අයිති කියන වචනේ කියද්දි මට අග්ගාල කියන සිදුන නේද කාටද කියලා අයිති. අයිති කාටද? හිතකට අයිති මොනවාද? මේව අයිති දේවල් කියන විදිහ නැහැ හිතකට. රූපයකට අයිති මොනවාද? එහෙම කියන විදිහක් නැහැ. මේ මේ බලන්න මේ මයික් එකට මොනවද අයිති? මේ මයික් එකේ වටේ උතල තියෙන මේ වයර් එක අයිතිද මයික් එකට? ඒ දෙක එකට තියෙනවා. එකක් අනිකේ ඉතිලා. එච්චර අයිති නැහැ. ඒක ගලවන හැටි මෙයා කෑ ගහන්නේ නැත්තේ. දැන් මේ වටත් මේතන ඇණයක් තියෙනවා. මේ ඇණේ මේ මීටට අයිතිද? ඒ කියන්නේ මේ ඇණේ අයින් කරොත් එහෙනම් මේ මීට පෙළපාලියයිද? උද්ඝෝෂණ කරයිද? නෑ. හැබැයි මේ ඇනේ මේ මිටයි දෙක එකට තියෙන මේ තියෙන චෝක් එකට තියෙන මේ නිසා කොයිලාවක ප්‍රශ්නයක් නෑ තියෙනතුනි. මේ දෙකට එකට හිටින්න ප්‍රශ්නයක් නෑ. මොකද එකට හිටින්න අයිතියක් ඕනේ නෑ. යම් දේවල් දෙකක් එකට හිටින්න අයිතියක් ඕනේ නෑ. රහතන් වහන්සේ පිංගදින වැඩ ඉන්න කුටිය. එහෙනම් ඒ මස්ලේකඳ තුල දවන හිත් පරම්පරාව ඒ කුටිය නැමැති රූපස්කන්ධය තුල තියෙනවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි මගවඩාගත්තේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පිංගදිනේ ආන් ඒ කෙනාට ඒ කුටියෙන් යන්න කියද්දි සමහරට යන්න බෑ වගේ දැනෙන්න පුළුවන්. හෝ වෙන කෙනෙක් ඇවිල්ලා ඒ කුටිය ගත්තොත් එහෙම මේක මටයි තිකු තියෙන කොහොමද ඔයා ගත්තේ කියලා අහන්න ඉඩ තියෙනවා. භික්ෂුන් වහන්සේ නම නෙමෙයි අපි මේ කවුරු හරි කියලා. ඒකට හේතුව පින් මේ කෙනෙක්ට හිතෙනවා මේක මට අයිති කියලා. අයිති කියලා හිතෙන්නම එහෙනම් අවිද්‍යාව නිසාම නේද? මොකද හිතකට පින්තුනි කවදාකවත් මේක මට අයිති කියලා හිතෙන්න විදිහක් නැහැ. හිතවලට මේ ලෝකෙ මුකුත් අයිති නැති නිසා. අයිති කියලා එම පනවන්න පුළුවන් හිතවලට හැංගෙනවා පින්තුනි මං අහවලා. එනම් මේ මම එනම් මේ මගේ ඕන් ඔය ටික හැංගෙන්න පටන් ගත්තට පස්සේ තමයි අයිතිවාසිකම් කියලා දේවල් මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒ කියන්නේ ඔය ඔක්කොමත් මායාව. මායා ලෝකයක් වෙනුවෙන් හැදිලෙනවා. එකකට පස්සේ එකකට පස්සේ එකක්. සමස්ත ලෝකයක්ම වෙනුවෙන් ඔය මායාකාරීවම ඇවිලා එනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන හොඳම මායාව. ඒකම ඔබෙන් ඇහුවේ ඔබ මුලින්ම මැජික් දැක්කේ කීවයිසෙද කියලා. අවුරුදු 5 දෙනෙම පිටින්තරේ සසරක් ඔබ ආවේ ওই මැජික් එක බල බල තමයි. යම් දවසක ඔබ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත නම් ආන් එදාට තේරෙනවා මෙච්චර කාලයක් බැලුවේ මැජික් නේද කියලා. එතනින් එහාට පින්දුර ඔබේ මැජික් එක පේන එක නවත්ත ගන්න කටයුතු කර ගන්නවා. මොකද ඒකට හේතුව ඒ මැජික් එක පේන හැම වෙලාවකම බය ශෝකය කියන දෙක ඔය හිතේ ජනිත වෙන නිසා ඔය හිත පීඩාවටපත් වෙනවද කොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස පීහි විප්පයෝග අපේ සම්පයෝග යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ ඕම ආදි වශයෙන් පින්තුනි රාග ද්වේෂ මෝහ ගිනි 11 මහා ගින්න පින්තුනි ඔය හිත පීඩාවටපත් කරනවා තෙරපන කුඩු පට්ටම් කළා දාන මහා දුක්ගිනි ස්කන්ධයකින් පින්තුනේ දැවෙන්න පිච්චෙන්න තැවෙන්න සිද්ධ වෙනවා ඔය කියන හැඟීම පහළ වෙනකොට ඔය හිතේ. ආන් ඒ නිසායි සෝතාපන්න අර ශ්‍රාවකයා ඒ හැඟීම හිතට එන එක නවත්ත ගන්න ඉදිරින් යහට කටයුතු කරන්න. සෝතාපන්නන කිව්වා නෑ අමුතුන් කියලා දෙන්න දෙයක් නෑ කොහොමද ඒක කරන්නේ කියලා. ඇයි ඒ? යමක් යමක් හට ගන්න විදිහ දැක්කා නම් ඒක නිරුද්ධ කරන විදිහ දැක්කා. හට ගන්න විදිහ දැකලා නවත්තන විදිහ දැක්කේ නැහැ වෙන්න බෑ. ටැප් එකකින් වතුර එන්නේ ඒ කරාමේ ඇරිය නිසා කියලා දන්න කෙනාට ආය අමුතුවෙන් කියන්න ඕනද ටැප් එක වහන හැටි. එයාට ඒක කියලා දෙන්න වෙනවා කියලා කියන බින් එයා දන්නේ නැහැ මේක ටැප් එකක් කියලා. ඒ කියන්නේ ඒ ටැප් එකෙන් වතුර එන විදිහ දන්නේ නැති කෙනාට පින්වෙන ටැප් එක වහන හැටි කියලා දෙන්න ඕනේ. හවුද නැද්ද? ටැප් එකකින් වතුර එන හැටි දන්න කෙනාට ආයි ටැප් එක වහන හැටි කියලා දෙන්නත් ඕනේ. එහෙනම් එයා දන්නේ නැහැ ඒක ටැප් එකක් බව. ආන් ඒ වගේ යමෙක් තේරුම් ගත්ත නම් යමක් වෙන්නේ කොහොමද කියලා ආය එයාට කියලා දෙන්න ඕනේ ඒක නවත්තන්නේ කොහොමද කියලා. ආන් ඒ වගේ සෝතාපන්නයා අවබෝධ කරගත්ත අපි මේ යම් මොහතක මේ මායාවක්. මායාව පේන මෙන්න මේ විදිහට. මායාව පේන නිසා 11 මහා ගින්න කට ගන්නවා. ඔය ශෝක පරිදේව කියන දේවල් ඔබට දැනෙන්නේ පිංගින ඔන්නෝයි කියන හැඟෙන නිසා. ඔබට ශෝක පරිදේව දැනෙනව නේද? බය කියන එක දැනෙනව නේද? මම ඔබට දැන් කියලා දෙන්නේ හෙට උදේට ඔබේ දරුවා රෑ නිදාගත්තට පස්සේ නැත්නම් කලින් දවසේ නිදාගෙන උදේ නැගිටියේද නැද්ද කියලා දන්නේ නැහැ නේද කියලා ඔබට බයක් ඇති වෙනවනේ දෙක පාට හිතේ. ඇයි ඒ? ඔබට හිතෙනවා ඔබ අම්මා කියලා. අන්න ඒකයි. ඔබට හිතෙනවා දරුවා කියලා. අන්න ඒකයි. හිතක රෝග හිතෙන්නේ දෙයක් නැහැ නේද? අදරාට හොඳට ගෙවල් දොරවල් එහෙම ලොක් කරගන්න. ආරංචියක් තියෙනවා අපින් උතුනේ රටවටේට හොරු පැනලා කියලා. මිනිස්සු ගෙවල් කඩ කඩා බිඳ බිඳා හොරකම් කරන්න පටන් අරන් කියලා. ආන්න හිතට බයක් ආවනේ. ඇයි ඒ? ඔබට අයිති නේද ওই ටික? ඔය ගෙදර අයිති නේ ඔබට? ගෙදර දෙන බඩු ටික ඔබට අයිති නේද? ඔබේ ස්වාමි පුරුෂයා බිරිඳ දරු ටික ඔබට අයිති නේද? එයාට විනාශයක් හානියක් වෙයි කියලා ඔබට බයයි නේද? ඇයි ඒ? ඔය හිතට හිතෙන අපින් උතුනේ ඔබ බිරිඳ හෝ ඔබ ස්වාමි පුරුෂයා මේ මගේ පවුල මේ මගේ ගෙදර මේ මගේ ගෙදර තියෙන බඩු ටික මට තර්ජනයක් වෙයි කියලා හිතන හිත ඒ හිතිච්ච සැනින් පැවෙලා ගිහින් ඉවරයි. අද රෑට අපි තුන් දැන් වෙලාව දවල් 2යි කියලා මං කියුවේ රෑ 11ට වෙන්න තියෙන දෙයක්. බය වුනේ කවුද? මේ වෙලාවේ හටගත් හිතනේ. දැන් දවල් 2යි තාම වෙලාව. ඔය හිතට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඔය හිතට රෑ 11ට තියෙන. එහෙනම් මොනවාද ඔය? බය හැර මොනවද ඔය කියවන්නේ? මොනවද ඔය හිතන්නේ? තේරෙනව නේද පින්තුනේ? ඔය මායාව වෙනකොට හටගන්න ප්‍රශ්න ඔබේ ජීවිතේ. අනාගත බය හටගන්නේ ඇයි? අතීතය ගැන ශෝකේ හටගන්නේ ඇයි? ඔය ඔක්කොම පින් අනාගතයි අතීතයි එකට පටලවාගෙන මේ මොහොතේ හිතේ හටගන්න ජාතිය නිසා. මොකද දැන් ඉන්නේ මං නම්, හෙට ඉන්නෙත් මං, ඊයේ හිටියෙත් මම තමයි. අන්නෝගේ ස්වභාවය. ඔන්න ඔය කරුණ ගැන පින්නේ පොඩ්ඩක් හිතලා බලන්න. වැදගත්ම කරුණක් මං දේශනා මුලින්ම සඳහන් කරේ ඔබට. තාම් පින්නේ ඔබ ගුරුවරු පස්සේ හොය හොය යනවා නම් හරි ගුරුවරයා මොකද්ද, හරි දේශනා මාලා මොකද්ද, කොතනින්ද මම මේ නිවන කරගන්න ඕනේ? වරදක් නෑ ඒක. ඒක ඔබ කරන්න ඕනේ. ගුරුහාමුදුරුවෝ නිරන්තරයෙන් කියනවා අපි ඔබ පින් කරන්න පුළුවන් තරම් නිවන අදිෂ්ඨාන කරගෙන. එතකොට ඔබට මෙතන නෙමෙයි නම් නිවන තියෙන, ඔබට නිවන තියෙන තැනට ඔබ යමු වෙයි. ඒ පුණ්‍ය ශක්තියෙන් කරනකොට සැකේ. ඔබේ නිවන කරන්නේ මෙතනින් නම් ඔබ මෙතන නැවති. ඔබ පින් කරන්නේ නැත්නම් ඔබට නිවන් දකින්න තියෙන වෙන තැනකින් නම් පින්ද ඔබ හරි භයානක තැනක ඉන්නේ වෙයි. මොකද ඔබේ පින නැතිකම නිසා ඔබට මෙහි ඉන්න සිද්ධ වෙලා. ඒක හරි අවසනාවක්. එනිසා හොඳට පින් කරන්. එතකොට ඔබේ නිවන කෙරෙන තැනට ඔබ සම්බන්ධ වෙයි. එහෙනම් ඒකේ වරදක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ඔබ තාම පින්තුනේ දහම ගවේෂණය කරනවා නම් කොතනින්ද මම මේ නිවන කරගන්න ඕනේ? මොන ටික අහුවාමද මට නිවන තේරෙන්නේ? ඒ වගේම විවිධාකාරයේ කායික ක්‍රියාකාරකම් අතදා බලමින් මේ නිවන සාක්ෂාත් කරගන්න කියලා ඔබට හිතෙනවා නම් එකම දෙයක් ඔබ තේරුම් ගන්න තියෙනවා ඔබ තාම බෝධිසත්වයෙක්. ආර ශ්‍රාවකෙක් නෙමෙයි. ආර ශ්‍රාවකයා කියලා කියන්නේ නිවනට ක්‍රම හොයන කෙනෙක් නෙමෙයි. ඇයි නිවනට ක්‍රමේ දැකගත් දැනගත් කෙනෙක්. දැකගත් දැනගත් කෙනා හොයනවද? හොයන්නේ. අනේකින් ඔබ ඔබේ මට්ටම මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක තමයි මුලින්ම කියපු කාරණා. හැමෝටම බින්න වගකීමක් තියෙනවා තමන් බෝධිසත්වයේද ආර්ය ශ්‍රාවකයද කියලා තෝර බේරගන්න. දැන් මම කියන්නේ ඔබට එන එකපාරට නවත්තන්න කියන එක එහෙම නෙමෙයි. දාම හොයන එක, ගවේෂණය කරන එක. මොකද ඔබට තාම පිළිගන්නේ ප්‍රත්‍යක්ෂ වෙලා නැත්තම් හොයන්න. හැබැයි ඔබ ආර්ය ශ්‍රාවකෙක් කියලා හිතාගන්න එපා වැරදියට. ඒ වගේම අනික් අර පින්තුනේ ඔබ මාර්ගඵල ලාභී කියලා අනික් අයට මාර්ගඵල පිණිස දහම් දේශනා කරන්න යන්නත් එපා. දේශනා කරනවා නම් කියන්නනේ මේ මට තේරිච්ච දහම් මම මේ කියන්නේ. මිසක් නේ තථාගතයන් වහන්සේගේ දහම නෙමෙයි. මොකද එහෙම නැත්නම් පින්තුනේ තථාගතයන් වහන්සේගේ නම විකුල්ලා ඔබ ඔබට ඔබ ඔබට ප්‍රත්‍යක්ෂ ඔබ අවබෝධ කරගෙන ඔබ තේරුම් ගන්න දින ටික දේශනා කරනවා. දැන් ඒ අහන් ඉන්න කෙනා මේ ලෝක අමාරුවක වැටෙනවා ඊට පස්සේ. ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඔබ කැමතිද පින්තුනේ කවුරු හරි ඔබට එයා තේරුම් ගත්ත දේ ඔබට දේශනා කරනවා ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම කියලා. කැමතිද? තවදාක තියෙන බුදුබණක් අවබෝධ වෙලා නැහැ. බුදුබණක් අවබෝධ වුණා කියලා කියන්නේ සෝතාපන්නෙක් නෙමෙයි පින්තුනේ. අවබෝධ වෙලා නැහැ. හැබැයි එයාට හරි කියලා හිතන දේ ඔබට දේශනා කරනවා බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා. ඔබ කැමතිද ඒකට? ඔබ කැමති නැත්නම් එන ඔබ ඒ දේ කරලා හරියන්නේ නැහැ. අන්න ඒකයි මම කියන්නේ. කවුරුත් කරන නිසා මේ කියන නෙමෙයි. නමුත් අපි මේ දේවල් තේරුම් ගන්න ඕනේ. අපේ අතින් ඒ වගේ වැරදි ඉස්සරහට හරි වෙන්න පුළුවන් නම් පින් නාන්නේ නැවෙන්න. සහ ඔබ කොයි හරි දවසක පින්ුදනේ මොකක් හරි එක ක්‍රමයක්කට අනුගත වෙලා කටයුතු කරගන්න එකේ තියෙන වැදගත්කම කොච්චර කිව්වත් මදි පින් මේක හැමදාමත් මම මේ කාරණාව කියන්නේ. එක තැනකින් ඔබේ කාරණාව කරගන්න. එක මෙතනම වෙන්න ඕන කියලා කියනවා නෙමෙයි මේ. හොඳට තේරුම් ගන්න එක. කොයි හරි තැනකින්. ඒකයි මම ඔබට කලිනුත් කියපින් ඔබ වෙන තැනකින් බණහන පටන් ගත්ත කෙනෙක් නම් ඔබ අද ඇවිල්ලා මෙතනිනුත් බණ හොයනවා නම් දහම හොයනවා නිවන හොයනවා ඒ කියන්නේ ඔබ තාම බෝධිසත්වෙක්. වැරදිද? නෑ. බෝධිසත්වෙක් කියලා දැනගන්න එච්චරයි. අනාගාමී උත්තමයෙක් කියලා හිතාගන්න එපා. මොදේ මොනවත් ආයි කවදාකවත් අනාගාමී වෙන්න හම්බෙන්නේ නැහැ. ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව ඔබට ප්‍රත්‍යක්ෂ කරලා තේරුම් කරලා දෙන උත්සාහ ගත පින්තුනේ. මේක මේ හැඟීමක් කියන එක හරියට තේරුම් ගන්න. ඊට පස්සේ හැඟීම එන එක නවත්ත ගන්න කොහොමද කියලා පස්සේ තේරුම් ගමු. සහ ඒ හැඟීම ආවහම මේ 11 මහා ගින්න හටගන්නේ කොහොමද? ඒ නිසා තමයි මේ හැඟීම නවත්ත ගන්න ඕනේ. නැත්තම් වෙන ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ගැන තවත් කතා කරමු. තව විස්තර විග්‍රහය තියෙනවා. මේ 11 මහා ගින්න කොහොමද හටගන්නේ කියලා. මේ හැඟීම හිතට ආවට පස්සේ මොකද ඔන්නෝයි කියන කරුණු ටික ඔබ තේරුම් ගත්තට පස්සේ මොනවාද කරුණු ටික? මේක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්, ඒ නිසා සිද්ධ වෙන දෙයක්, හැබැයි සිද්ධ නොවිය යුතු දෙයක්. ඒ ටික තමයි මුලින් කතා කරේ. වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඒ නිසා නෝ වෙන්නේ. ඔය හැඟීම එන්න බැරිද? පුළුවන්. ඔය එන්නේ. එන වෙන්න පුළුවන්. හැබැයි වෙන එක සුදුසුද? ගැළපෙනවද? විය යුතුද? නැහැ. ආන් එහෙනම් මොකද කරන්න ඕනේ? ඕක නවත්ත ගන්න ඕනේ. හැබැයි කියන මං කියන නිසා නවත්ත ගන්න දෙන්නත් එපා. ඕකෙන් නිසා තමයි 11 මහා ගින්න හටගන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ දැන් මං ඔබට කියන්න ඕනේ නැහැ ඕක නවත්ත ගන්න කියලා. කවුද කැමති දුක් විඳින්නේ? එහෙනම් යම් මොහොතක ඔබ තේරුම් ගත්ත නම් පිළිඳුනේ ඔබ මෙතුවක් කාලයක් මේ සසර පුරාවටම විඳපු හැම දුක් කඳුලක්ම විඳේ. ඔයන හැඟීම නිසා කියලා. ආන් එදාට පින්තුනේ හැල හොල්මනක් නැතුව ඔබ හොයන්න පටන් ගන්නවා මේ දුක මන් නවත්ත ගන්නේ කොහොමද කියලා. ආනය කර තමයි කියන්නේ හිසගිනිගත් එක ගිනි නිවන්නාසේ සෝතාපන්න වෙන්න කියලා. එහෙනම් මම ඉස්සෙල්ලා ඔබට පෙන්눔 කරලා දෙන්න ඕනේ පෙන්눔 හිස ගිනි අරන් ඉන්නේ කියලා. ඒකටයි ඔබට මෙන්න මේ ආකාරයෙන් ඔබට මම මේ දහම් දෙසන්නේ. ඔබට තේරුම් අර ගන්නවන්න ඔය හිස ගිනි අරන් ඉන්නේ කියලා. සතර පා දුක් ගන්න නෙමෙයි මම මේ කියන්නේ. ඒකම ඔබට කියේ තථාගතයන් වහන්සේ මේ ලෝකෙද පහළ වුණේ පින් අවිති මහ නරකාදී වැටලෙන ලෝක සත්‍යාව නැත්නම් මේ ලෝක සත්‍ය සතර පායදන එක නවත්තන්න නෙමෙයි කියලා. සතර පායින ලෝක සත්‍යයට පින්වතුනි යම් ඊටතරා දරුණු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඔබටත් තියෙනවා. ඒක මහ බ්‍රහ්මයටත් තියෙනවා. මේ 31 ලෝක ධාතුයේ පින්වතුනි අවිද්‍ය අතුෂ්ණාව තියෙන හැම හිතකටම ওই ප්‍රශ්නේ තියෙනවා. ආන් ඒක නවත්තන්නයි බුදුහාඳුර මේ ලෝකෙට පහළන්නේ. එහෙනම් අපි ඉදිරි දේශනාවක තවදුරටත් කතා කරමු. ඔය 11 මහා ගින්න කොහොමද ඔය හිතේ හටගන්න හැඟීම නිසා ජනිත වෙන්නේ කියලා. ඔන්න ඔය කරුණු වලින් ඔබ සන්නදු වුණාට පස්සේ ඔබට දැන් ඉතුරුන ඊළඟ ප්‍රශ්නේ එහෙනම් කොහොමද හැඟීම නවත්ත ගන්න කියලා. මක් නිසාද හැඟීම හටගන්නේ කියලා. ආන් මේ වෙලාවට අපි එතනට එමු. එතකන් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ ටික ඔක්කොම මුලින් කියලා දීලා කරාට වැඩක් නැහැ. ඔබ ඒකත් දැනගනි. ඊට පස්සේ ඊළඟ ටිකත් හොයයි. මේ බව සමච්චල් කරන්න කියන නෙමෙයි. ඒක තමයි හිතක ස්වභාවය. මම මේ ඔබට බණ කියන නෙමෙයි. හිතකට මේ බණ කියන්නේ. අපි දන්නවා දැන් හිතවල ස්වභාවය මොකද්ද කියලා. කුතුහලයේ තියෙන හිත හැමදාමත් හොයනවා. හැබැයි ප්‍රශ්නේ දැකගත්ත හිත පින්වතුනේ හොයන එක ඔක්කොම පැත්තකින් තියලා තියෙන ප්‍රශ්නේ හිත ගන්නවා. ඒක මම ඔබට කියන්නේ. අල්ලපු ගෙදර පින්වතුනේ ගහමරා ගත්තත් මොකෝ මේ වෙලාවේ ඔබේ ගෙදර ගිනි අරන්නන් තියෙන්නේ ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකද මේකද. එහෙනම් අපි ඉස්සෙල්ලම තේරුම් ගමු මේ ඔබේ ගෙදර ගිනි අරන් තියෙන්නේ කියලා. එතකොට පින්වතුනේ ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ ගෑස් මිල වැඩිලා තියෙන එකවත් කිරිබිරි නැති එකවත් පෙට්‍රල් ගණන් ගිහිල්ලා තියෙන එකවත් ඔය එකක් නෙවෙයි. ඊට වඩා මහා ධර්ම ප්‍රශ්නයක් වසංගතයක් වගේ ගැප්පින් උතනම හිතට හැදිලා තියෙන බබට තේරේ. අවසාන වශයෙන් තථාගතයන් වහන්සේ පිටින ඔන්නෝ කියන කාරණාව දේශනා කරනවා. කෝනුහාසෝ කිමානන්දෝ මිච්ඡම් පජ්ජලිතේ සති අන්ධකාරේන උනද්ද පදීපං න ගවෙසුතු. මේ කොහොමද මේ මිනිස්සු hina වෙවි කතා බස් කර කර මේ ඉන්නේ. අවිද්‍ය අන්ධකාරයෙන් ඉඳගෙන මේ ජාති දුක් ගින්න 11 මහා ගින්නෙන් බැට කකා අවිද්‍යාව නිසා එන ලෝක සත්‍යය කතා බස් කර කර hina වෙවි ලෝක නැති ප්‍රශ්න විසඳ විසඳ කල්ගත කරනවා. ඒ මිනිසුන්ගෙන් භාග්‍යතුන් වහන්සේ අහනවා උඹලට ඕන කමක් නැද්ද ඔය අවිද්‍ය අන්ධකාරය නැඩගෙන ප්‍රඥා ආලෝකය ලබන්න. ආන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න තියෙනවා. ඒකයි ගුරු හාමුදුරුවෝ කට කැඩෙනකන් දේශනා කරන්නේ. ඔය ප්‍රශ්න නෙමෙයි විසඳගන්න තියෙන්නේ. ඒ ප්‍රශ්න ලෝකය සහ ලෝකයා විසඳගනීවි. නිවන්න දකින්න ඕන ඔබට ඊට වඩා මහා බැරෑරුම් මහා දරුණු ප්‍රශ්නයක් තියෙනවා පින්වතුනි. ඒක තාම ඔබ දැකලා නැති නිසා නම් ඒක තාම ඔබ දැකලා නැති නිසා තමයි ඔබට තාමත් හිතෙන්නේ මේක නෙමෙයි ඒකයි ප්‍රශ්නේ කියලා. ඕක දැකගත් දවසට වෙන සුළු දිය පහවේ මෙච්චර කාලයක් මොකද මේ කර කර හිටියේ කියලා. ආන් එදාට ඔබට හිත නැඹුරු වෙයි. මගේ ජීවිතයේ අන්තිම හුස්ම පොදරේ හරි මේ පැවිද්දක් තුල චීවරයක් තුල උත්තරීතර බුද්ධ ශාසනයක් පූර්ණේ කරන්න මං යොදවන්න ඕනෙමයි කියලා. ඒකයි පින්න ගුරුහාමර දේශනා කරන්නේ. සක්‍ර දේවේන්ද්‍ර මෙතනට ඇවිල්ලා නැත්තේ නම් තාම දහමත් වෙලා නැති නිසා කියලා. තථාගතයන් වහන්සේ වැඩ සිටපු කාලේ ඉඳන් සක්‍ර දේවේන්ද්‍ර නම් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්තා. දැන් ඉඳන් සක්‍ර දේවේන්ද්‍ර ඒ සක්‍ර දේවේන්ද්‍ර නම් කියලා අපි දන්නේ නැහැ. නමුත් එතනින් යමෙක් හැකියාව පුළුවන්කම තියෙද්දී මේ ශාසනයට ඇවිල්ලා ශාසනය පූර්ණේ කරගන්න නැත්තේ ඔන්න ඔය කියන දුක දැකලා නැති නිසායි. අවබෝධයට පත් වුණා නම් කවුරුත් පින්දුනි හැල හොල්මනක් නැතුව හිස ලූලූ අත දුවනවා පින් මේ ප්‍රශ්න ඉස්සර ගන්න. නැවත අද මිනිස්සු හිස ලූලූ අත දුවනවා. කන ටිකක් හොයාගන්න. ඉන්න තැනක් හොයාගන්න. ගෙදර කුස්සියේ ගෑස් ටැංකිය පුරව ගන්න. මං කියන්නේ ඒවා නවත්තන්න ඕන කියලා එහෙම නෙමෙයි. මට එහෙම කියන්න අයිතියක් නැහැ. නමුත් ඕවා නෙමෙයි ප්‍රශ්න. ඊට වඩා මහධර්ම ප්‍රශ්නයක් තියෙනවා. ඒක මොකද්ද කියලා ඔබ අවබෝධ කරගන්න පින් හොඳට පින් කරන්න. ඒම අවබෝධ වෙත්තා, ඒම අවබෝධ වෙත්තා, ඒම අවබෝධ වෙත්තා කියලා පින් තුනේ අදිෂ්ඨානයෙන් පින් කරගන්න. අනිවාර්යෙන් අපි ඔබට මේ ටික දේශනා කරන ඔබ ජීවිතුන් අතර හිටියොත් සහ අපි ජීවිතුන් අතර හිටියොත් පුණ්‍ය ශක්තියෙන් ඔබ ජීවිතුන් අතර ඉඳීවි, අපි ජීවිතුන් අතර ඉඳීවි සහ ඔබට මේ කියන ටික ඇහෙවි සහ ඔබට මේ කියන ටික අවබෝධ වේවි. ඔය ඔක්කොටම ඕනේ පින. එහෙනම් පින් කරන්න ඕනේද නැද්ද? හොඳට පින් කරගන්න. අපි අපෙන් වෙන ඕන කොරස කරන්න, ඔබ ඔබෙන් වෙන ඕන කොරස කරගන්න. අවසාන වශයෙන් ඔබට මතක් කරන්න ඕන කරුණක් තියෙනවා අපෙන් අතනේ. මෙවර වෙසක් පොය දිනට විශේෂ සම්බුද්ධ පූජාවක් පැවැත්වෙනවා කියලා ගුරු හාමුදුරන් වහන්සේ ඔබට ගිය සතියේ දේශනාවේ මතක් කරා. අද සෙනසුරාදා දහවල් ආරාමයේ කියන දේශනාවේ උන්වහන්සේ මේ වගේ මතක් කරන්න දෙදෙන ඇති. ඒ දේශනාව ඔබට හෙට නැමේ අනිද්දා අහන්න ලැබෙනවා බොහෝ දුරට සඳ දවසේ. එතකොට එදාට ඔබ සියලු දෙනාටම පින්තුනේ ඒ බුද්ධ පූජාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් අපි සූදානම් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන විස්තරේ ඔබට පුළුවන් ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනාවෙන් අහලා දැනගන්න. එක්කෝ ගිය සතියේ දේශනාවේ, එහෙම නැත්නම් හෙට නැමේ අනිද්දා ඔබට ඔන්ලයින් බලා ගන්න පුළුවන් මහා දේශනාව. එහෙම නැත්නම් පසුගිය සතියේ ගුරු හාමුදුරන් වහන්සේ කරපු දේශනාව. ඒ කොරසට ඔබ සවන් දුන්නා නම් ඔබට දැනගන්න හම්බෙනවා කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා. ඔබට ඒ දේශනාව අහන්න ඉඩ ප්‍රස්තාවක් නොලැබුණොත් ඔබට පුළුවන් පින්තුනේ අපේ පුණ්‍ය භාරයට සම්බන්ධ වෙලා ඒ බුද්ධ පූජාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න. මම මේ කියන්නේ වියදම් කරන එකක් ගැන නෙමෙයි. ඔබ හැමෝටම පුළුවන් පින් ආරාමයට එනවනම් ඒ බුද්ධ පූජාවේ පූජා කරන යම් කොටසක් බාරගන්න. ඒ බාරගන්න කියලා මේ මහා ධනයක් වේදන් කරන්න ඕන කොටසක් නෙමෙයි පින්වතුනි. එක පීරිසියකට සමහරට කිරිබත් කැටයක්, ඉන්දියාප ටිකක්, මොකක් හරි වෑංජනයක්, ඔබ ගෙදර වවපු මොකක් හරි භෝගයකින් හදාගත්ත පොඩි වෑංජනයක්, පළතුරු ටිකක්, ඔන්න ඔය ආදි වශයෙන්. හැබැයි අපි ඉල්ලීමක් කරා පින්වතුනි හිතෙන හිතෙන දේවල් ගේන්නේ නැතුව අපි හදලා තියෙන වැඩසටහනට අනුකූලව කටයුතු කරගත්තොත් ඔබ සිළු දෙනාටම පුළුවන් බොහොම පිළිවෙලට ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න. මොකද අපි හැම දෙයක්ම සැලසුම් කරන්න පිළිදෙන අපි ආරම්භ කරන්නේ. ඒකෙන් ඔබටත් පහසුවක් වෙනවා. ආරාමේ ස්වාමීන් වහන්සේලා අනගාරික පිරිසටත් පහසුවක් වෙනවා. පුණ්‍යභාරයේ මහත්මාත්මීන්ටත් පහසුවක් වෙනවා. ශාසනයටත් වෙන පාඩුවක් නොවේ ඒ සිළු කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම විදේශගතව ඉන්න යම් පින්වතුන් විරසක් ඉන්නවා නම් ඔබටත් පුළුවන් ඒවට සම්බන්ධ වෙන්න. ඒකටත් ක්‍රමෝපායක් තියෙනවා පින්වතුනි. ඒ විස්තර එක්ක ඔබ ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනාවෙන් දැනගන්න. එහෙම නැත්නම් පුණ්‍යභාරයේ අපේ හර්ෂ මහත්තයා සම්බන්ධ කරගෙන එතුමාට කෝල් එකක් දීලා ඒ විස්තර ටික තවදුරටත් ටික දැනගන්න. ඒ දැනගෙන පින්වතුනි ඔබ සිරු දනම් ඔබට පුළුවන් පමණින් ඒ මොකක්වත් බැරි නම් පින්වතුනි සාදුකාරයකින් hali ඒකට සම්බන්ධ වෙලා මහා පින් රැස් කරගන්න. ඒ වෙසක් මංගල්‍ය සිද්ධ වෙන දවස. ඉතින් එහෙනම් ඒ නිවේදනයත් එක්ක අද අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කළා. අද දවසේ දේශනාව සමාර කරමු. හොඳයි. හොඳයි පින්වතුනි එහෙනම් සිල් දනම සිහිපත් කරගන්න. අද උදෑසන පටන් මෙහෙම උදු දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කරලා විදාකාරයේ පුණ්‍ය කටයුතු නිලලා විනඟ කියාගත් අනන්ත ආත්මන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය රකගෙන කටයුතු කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නා සිවන පිරිසටත්, ඒ වගේම ලෝකයේ කොහේ හෝ තැනක ඉඳගෙන මගවඩන්නා උත්තරීතර සිවණ පිරිසටත් එවගේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතේ චිරජීවනයේ උදෙසා තමන්ගේ දිවි හිමේ අපකැපලා කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා ඇතුළු කරගත් යතිවර මහා සංඝරත්නයටත් එවගේම ආරාම වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේලා ඇතුළු කරගත් සියලුම සංඝයා වහන්සේලාටත් අනගාරික මහත් මහත්මීන් සිය දෙනාටත් ඒ වගේම පුණ්‍ය බාරද සම්බන්ධව කටයුතු කරන්නා වූ පින්වත් මහත් මහත්මීන් සිය දෙනාටත් ඒ වගේම පින්වතුනි දායක දායිකා උපාසක උපාසිකා කියන ඔබ සිය දෙනාටත් මේ නගා කියාගත් පුණ්‍ය ශක්තිය විහිදුවා වතුළු හරින් මේ පින් විහිදී පැතිරියාමෙන් ඒ ඇර වැඩි වැඩි එන්නා වූ රෝගාබාධ අතුරු අන්තරායන් තාක්කත් නම් මේ සියල්ලක් නිසා දුරින් බුත වෙත්වා ඇස්වා කටවා හෝවා අවුල් දේව සකසංකාණි වෙන කොළු විහිද බන්ධනයන් තාක්කත් නම් මේ සියල්ලක් නිසා දුරින් බුත වෙත්වා යක්ෂ ප්‍රේත විසාච මාලකවල කුම්භාණ්ඩාදීන්ගෙන් වැඩ පිමිණියා දෝස අන්ධකාර පාපාන්ධකාරයන් තාක්කත් නම් මේ සියල්ලක් නිසා දුරින් බුත වෙත්වා අටානුවක් රෝග නවනුවක් පැද දෙසිතුනක් අන්තරායන් නිසා දුරින් බුත වෙත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම කරුණු කාරණාවක් නම් මේ සියල්ලක් නිදහස් වෙත්වා දසක්සලින් මෙදෙත්වා දස කුසලයේ වරත්ත දස ගුණයක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කරවෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුමි මෙතුක් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාස්ත්‍රයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගත්තා වූ සක්‍ර දෙවිඳු සමා ප්‍රධාන සදේව ලෝක වාසී සීලම දිව්‍යයක් බ්‍රහ්මාදීන් අතුරු කරගත් එයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම විභතරපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවරණ ආරක්ෂාව සසා දෙන්නා සුමන සමන්පත්තිනි ගම්බාර බණ්ඩාරය නායක කතරගම ආදී වශයෙන් නානා නම් ගොතින් පෙනී සිටිනා දෙවි දේවතාවන් වහන්සේලාටත් ඒ වගේම මේ ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසට ආරාමයේ ගහක් ගහක් ගාන කොළයක් කොළයක් ගාන විමන් මවාගෙන වැඩ වාසය කරන බුමහන්තු දෙවියන්ගෙන් පටන් අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා වීදි පැතිරී සිටිනා වූ යම්තාක් දෙවි දේවතාවන් වහන්සේලා පිරිසක් ඇතනම් ආන් ඒ සිවණ වහන්සේලාත් මේ පින් අනුමෝදන් කර ගනිත්වා. ඒ වගේම ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දේව දේවතාවන් වහන්සේලා ඉන්නවා නම් ඒ සිදුනත් මේ පින් අනුමෝදන් කර ගනිත්වා. ඒ පින් අනුමෝදන් කරගෙන ආයු වර්ණ සැප බල පරිභාණ ඥානෙ දිනු වෙත්වා. ඒ දේව දේවතාවන් වහන්සේලාගේ නිවන් මාර්ගට බාධා කරන මොනෑම කර්ම කාරණාවක් නම් ඒ සියල්ලක නිදහස් වෙත්වා. දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වරත දස ගුණ ක්‍රියාම් කරත්වා චිරහත් කාලයක් සම්බුදු ශාසනය සම්බුදු දේශනය සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගනිත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි ඔබේ සුජීවස සිටින මවගේ මාපියන් සහෝදර සහෝදරි ඥාත හිත මිත්‍ර ආදී වීරසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ ඉඳන් ඔබට ගුරු හරුකම් ලබා දුන්නා ගුරුවරු ගුරුරියන් ඒ වගේම කරදරයක් උපතක් පිළිචලාගෙන ඔබට උදව් පදව් කරන්න ඉදිරිපත් වුණා යන්තා පිරිසක් ඇතනම් ආන්නේ ශ්‍රී දනාටත් ඒ වගේම ඔබේ සාපිපාසාගෙන් නිවා ගන්නට ආහාර පාන නිර්මාණය කළා ඒ වගේම අවුෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන්ට නිවාස ස්ථාන නිර්මාණය කළා දීලා ඒ වගේම මැසි මදුරු කරදර විපත් වලින් බේරි ජීවත් වීමට ඔබට ඇනුම් ආයතන නිර්මාණය කර දීලා ඒ වගේම පින් අසනීපයක් ලෙසක් දුකක් රෝගාබාධයක් හැදෙන වෙලාවක ඔබට වෙද හෙදකමක් කර කියා දීලා බේතක් හේතක් ලබා දීලා ඔබ සුවපත් කිරීම උදෙසා වෙස් මහන්සිලා කරතු ක්‍රියාම්තා පිරිසක් ඇතනම් ආන්ගේ සිය දිනාටත් ඒ වගේම පින් මේ රට පාලනය කර මේ රට සංවර්ධනය කර මේ ආරක්ෂා කිරීම උදෙසා තමන්ගේ දිවි හේමෙන් අපකැපලා කටයුතු කරන යම්තා පිරිසක් ඇතනම් ආන්ගේ සිය දිනාටත් මේ නගා කියාගත මොන ශක්තිය වීදුවා වතුර වලින් මේ පින් වීදී පැතිරියාමෙන් ඒරත් වැඩි වෙල් දිනන රෝගාබාධ අතුලන්තරයන් තාක්කත් නම් ඒ සියලක් නිසා දුරින් බුදු වෙත්වා අස්වාකට බහෝවා අවුල් දේව සකසංකා අනුවින කොළු විහි බඳනයන් තාක්කත් නම් ඒ සියලක් නිසා දුරින් බුදු වෙත්වා යක්ෂ ප්‍රේත විසාච මලකවල කුම්භාණ්ඩ ආදීකින් වැද පැමිණියා දෝස අන්ධකාර පාප අන්ධකාර යම් තාක්කත් නම් ඒ සියලක් නිසා දුරින් බුදු වෙත්වා අටානුවක් රෝග නවනුවක් ව්‍යාධි දෙසිතුනක් අන්තරාංග නිසා දුරින් බුදු වෙත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම කර්ම කාරණාවක් නම් ඒ සියලක් නිදහස් වෙත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලෙන් බඩත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් තුන ඔබේ නමින් ජන්මාන්තර ගතවන්ට ඉදුණු මවද මාපයන් සහෝදර සහෝදරිය ඇතී සිතාරි පිරිස මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම මේ අනන්ත සංසාරය පුරාට ඔබත් එක්ක විවිධාකාරයෙන් සහ සම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආවා වූ යම්තා පිරිසක් ඇත්තන් ආන්ගේ සියලු දෙනාටත් ඒ වගේම මේ අනුමෙක් කල්පය පුරාට ඔබේ අතින් විවිධාකාරයේ අදත් එක්කන් වලට ලක් වෙලා හිංගිහින් සාන්ට ලක් වෙලා කරදර හිවිහැර බාධක වලට ලක් වෙලා වෛරයෙන් ද්වේෂයෙන් ක්‍රෝධයෙන් ඉඳලා මැරිලා ගිහිල්ලා අද ඔබේ විනාශය බලාපොරොත්තුෙන් ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතයට බාධා කරන යම් පිරිසක් ඇත්නම් ආන්ගේ සිවිදනා මේ මොහොතේ අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින් යුක්තව සිහිපත් කරගෙන පින්තුනේ ආන්ගේ සිවිදනා කෙරෙහි මේ නගා කියාගත පුණ්‍ය ශක්තිය වීදුවා පතර වහරින් මේ පින් වීදී පැතිරියාමෙන් එයා අභවගාමී වින්නෝ නම් එයින් අතමි දේව සම්බුදු සුභියක් බව ලබත්වා සසර පුරාටම කරගත්තා යම් තාක් නායකම දුනත් නම් ඒ සියලක නිදහස් කරත්වා දසකුසලෙම මෙදෙත්වා දසකුසලෙම වඩත් දසගුණයක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙන්න පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින් දෙන අදුදාසන පටන් මේ මොහොත දක්වා ඒ කර කියාගත් අනන්තත් මන පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බල මහිමෙන් මේ මිහි මරණ මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා. ඒ පහළ වන්න අරිහතුන් වහන්සේලා අතරට ඔබ ඔබ සිළු දෙනාට මෙතුන්ට වාසනාව ලැබිලා මේ මනසද්භාවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙන් සිපමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමතම ආනිවාන ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සිළු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හොඳයි පින් දෙන මහා සංඝරත්නය සිළු දෙනාට මෙත්තාන් සංසයෙන් ආශිර්වාද කරනු සිළු දෙනා වන්දනා කරමු.
රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි වේවා ද්වේෂ ගිනි වේවා මෝහ ගිනි වේවා නිවන් සත ලැබේවා නිවන් සත ලැබේවා නිවන් සත ලැබේවා
තුරුවන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සිල්ලෝක සිලු සත්‍යයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු. අදකින් තුනන් අදාස් දේශනා වේදිකින් අවසන් කරමු. අපසිරු දනාටම තෙරුවන් සරණයි.